नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। सुपबुद्धं पबुज्जन्ति सदा गौतम सावका, येषां दिवाचरतो च निचं बुद्धगता सती। सुपबुद्धं पबुज्जन्ति सदा गौतम सावका, येषां दिवाचरतो च निचं धम्मगता सती। सुपबुद्धं पबुज्जन्ति सदा गौतम सावका, येषां दिवाचरतो च निचं संघगता सती। सुपबुद्धं पबुज्जन्ति सदा गौतम सावका, येषां दिवाचरतो च निचं कायगता सतीति।
සාදු සාදු
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි අද දිනේත් මේ ඉරිදා දවසේ ඒ ආධුනික පිරිසක් ඉලක්ක කරගෙන යන වැඩසටහන තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒකේ මුලින් අපි පුරුද්දක් විදිහට විනාඩි 30ක් කිව්වට ඉතින් 40ක් 50ක් වෙන වෙලාවලුත් තියෙනවා. විනාඩි 30ක් විතර ඉතින් ධර්ම දේශනාවක් සඳහා වෙන් කරගෙන තියෙනවා. එතනින් එහාට අපේ මේ පුහුණුව පිළිබඳ අත්දැකීම් සාකච්ඡා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසෙත් අපි බලමු ඒකී විදිහට මුලින් පොඩ්ඩක් මේ පැහැදිලි කර ගැනීමක්, යම්කිසි විදිහක විස්තර කර ගැනීමක් කළා එතනින් එහාට වැඩසටහනේ ඉදිරියට යන්න. ඉතින් පහුගිය දවස් කිහිපෙම මම කිය කිය ඉන්දියා මොකක්ද මේ මොකක් හරි දෙයක්, එහෙම නැත්නම් මොකක් හරි කෙනෙක් වෙන විදිහ පිළිබඳ කතන්දරයක්. එතකොට අපි අහලා තියෙනවා Law of Attraction කියලා කියනවා, Becoming කියලා කියනවා, Manifesting කියලා කියනවා. ඉතින් ඔය වගේ කතාවක් කිය කිය ඉන්දියා. ඉතින් මට හිතුණා අද ඒකේ අනිත් පැත්ත කියන්න කියලා. එතකොට අපි හිතමු පහුගිය දවස්වල සම්බන්ධ වෙච්ච පිරිසක් මෙතන නෑ කියලා. එහෙම කට්ටි ඉන්නවා නම් ඒගොල්ලෝ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන්. කොහොම නමුත් මෙන්න මේ කියන කතාවේ අනිත් පැත්ත ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න, මේ විදිහට කෙනෙක් බවට අපි පත් වෙන්න උත්සාහ කරනවා, දෙයක් බවට අපි පත් වෙන්න උත්සාහ කරනවා, අන්න ඒක කොහොමද අපේ ජීවිතවලට බලපාන්නේ? ඒක නැතුව, එහෙම කෙනෙක් බවට පත් වෙන්නේ නැතුව, දෙයක් බවට පත් වෙන්නේ නැතුව අපිට කල්ගත කරන්න පුළුවන්ද කියන සාකච්ඡාවක් දිහාවට තමයි අපි යොමු වෙන්නේ. ඉතින් අපි හිතමු මෙතන අලුතෙන්ම සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් සමහර විට මේ මොකද්ද කියන්නේ කියලා නොතේරෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ඒකෙන් අධෛර්යමත් වෙන්න හේතුවකුත් නැහැ. මොකද ඉතින් එක දවසෙන් තේරෙනවා නම් ඉතින් දෙවනි දවසේ එන්න උවමනාවකුත් නැහැනේ. ඒ වෙනුවට අන්න ටිකක් ටිකක් මොන මොනවා හරි ටිකක් තේරෙයි. මෙහෙම මොකක් දෙකක් කියනවා. නමුත් මට එච්චර පැහැදිලි බවක් නැහැ. මට තේරෙන්නේ නැහැ. නමුත් මොකද්දෝ කියනවා කියලා තේරුණා නම් ඇති. අන්න ඒක තුලින් අපිට පුළුවනි ඉදිරියට පරීක්ෂණයක් කරගන්න. දැන් අපි උනත් මුලින් යොමු වෙන කාලෙ දිහා බැලුවොත් මොකද්දෝ කියනවා. මොකද්දෝ කියනවා. නමුත් මොකද්ද මේ කියන්නේ කියලා එකපාරට තේරෙන්නේ නැහැ. ඉතින් මෙතන සම්බන්ධ වෙලා යම් කිසි කාලයක් ගෙවිච්ච කෙනෙකුත් කියන්න පුළුවන්. ඒ දවස්වල නම් මට මුකුත් තේරුන්නේ නැහැ. නමුත් දැන් තේරෙනවා. දැනුත් තේරෙනවා පමණට. තව ටික දවසක් යනකොට ආ කියයි අයියෝ ඒ දවස්වල මං කිව්වා මම දැන් තේරෙනවා කියලා. නමුත් දැන් තමයි හරියට තේරෙන්නේ කියලා කියන්න පුළුවන් තව ටික දවසක්. ඊට පස්සේ තවත් අවුරුද්දක් විතර ගියාම කියයි දැන්නේ තේරෙන්නේ කියලා. ඉතින් ඔහොම තමයි තේරෙන්නේ. එතකොට ටිකෙන් ටික යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි අපේ ජීවිතවල අපිට නොයෙකුත් ඉලක්ක තියෙනවානේ. අපි හිතනවා මේ වගේ වෘත්තියක් මට තියුණා නම්, මේ වගේ අධ්‍යාපනයක් මට තියුණා නම්, මේ වගේ පවුල් පසුබිමක් මට තියුණා නම් කියලා ඔන්න විදිහට ඉලක්ක අපි හදා ගන්නවා. මුදල් සම්බන්ධ වෙන්න පුළුවන්, වස්තු සම්භාර පිළිබඳ වෙන්න පුළුවන්, නොයෙකුත් දේවල් පිළිබඳ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ඉලක්කයක් අපි හදාගත්ත කියන්නේම අන්න ඒක තුල තියෙනවා අමුතු විදිහේ වෙහෙසක්. අපි මේ විදිහට කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරනවා. දෙයක් බවට පත් වෙන්න දෙයක් අපිට ලං කරගන්න අපි උත්සාහ කරනවා. එතකොට මේ ලං කරගත්ත පමණින් අනිත් පැත්තේ වෙහෙසක් ගැළපිලා එනවා. ඒක තමයි මේ ලෝකේ තියෙන ධර්මතාවය. යම් කිසි දෙයක් තියනවාද ඒ දේ මතම පදනම් වෙලා යන වෙහෙසක් ගලාගෙන එනවා. එතකොට අපි දවස පුරාවට රැකී රක්ෂා පිළිබඳ හිතුවත්, ගෙදර දොරේ දේවල් පිළිබඳ හිතුවත්, තමුන්ගේ වෙන වෙන කටයුතු පිළිබඳ හිතුවත් අන්න අපි හැම වෙලේම මෙන්න මේ කියන ඉලක්කයක් පසුපස හඹා යාමක් තමයි කරන්නේ. ඒ විදිහට තමයි කල්ගත කරන්නේ. ඒතොර ඒක නිසාමද කොහෙද අපි මේ විදිහට දේවල් ලං කරගන්න උත්සාහ කරනවා. ලං කරගන්න උත්සාහ කරාට මොකද? අන්න මේ ලෝක ධර්මතාවයක් තියෙනවා ඊට ඉහළින්. ඊට උඩින් ලෝක ධර්මතාවයක් තියෙනවා. මොකක්ද ඒ ලෝක ධර්මතාවය? අන්න හැම දෙයක්ම ලං කරගත් යම්කිසි දෙයක් තියෙනවද? ඒ දේ දවසක නැති වෙලා යනවා කියන ධර්මතාවයක් මේ ලෝකෙ තියෙනවා. ඒක ඔය අපේ හිත තුලින් අපි ඉලක්ක හදනවට වැඩිය ප්‍රබල ධර්මතාවයක්. ඒක නිසාමද කොහෙදෝ අර විදිහට බොහෝම ඉහළට ඉලක්කයක් හදාගත්ත කෙනෙක්, බොහෝම වටිනා ඉලක්කයක් හදාගත්ත කෙනෙක් අවසාන අවුරුදු කීපේ පිළිබඳ පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවොත්, අවසාන අවුරුදු කීපේ පිළිබඳ විමසලා බැලුවොත්, ඒගොල්ලෝ අර නැග්ග උඩින් බිමට වැටෙනකොට පුදුම විඳවිල්ලක් විඳවමින් තමයි අවසාන අවුරුදු කීපේ ගත කරන්නේ. එතකොට ඒ අවුරුදු කීපේදී අර මූළු ජීවිත කාලෙම ලං කරගෙන විඳ සැපේට වැඩිය දුකක් විඳවීමක් සමහර විට ඇති කරගන්නවා. ඉතින් හොඳ ප්‍රසිද්ධ ලෝක ප්‍රසිද්ධ චරිත, අපි කැමති කියලා හිතන චරිත වල අන්න පොඩ්ඩක් අවසාන අවුරුදු කිහිපයක් අධ්‍යයනය කළ බැලුවනම් ඔන්න ඔය කියන දේ හොයාගන්න පුළුවන්. එතකොට අපි මේ දකින පිරිස් වලට වැඩිය එහා ගියපු විදිහට ඉහළම මට්ටමින් මෙන්න මේ කියන ඉලක්ක ලං කරගත්ත කෙනෙක් පිළිබඳ සඳහන් වෙනවා මේ ධර්මයේ. කවුදන්න සක්විති රජ කියලා කෙනෙක් පිළිබඳ සඳහන් වෙනවා. එතකොට අන්න ඒකෙනත් මේ විදිහට බිකාමින්, මැනිෆෙස්ටින්, ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වගේ මොකද්ද මේ ලෝකේ යන්න පුළුවන් ඉහළම ලෞකික සම්පත් ඉලක්කයක් දිහාට යනවා. සක්විති රජ වෙන තරමට තමුන්ගේ යම් කිසි දෙයක් පිළිබඳ හොඳ දිහාවට නැමියාවක් කැමැත්තක් ඇති කරගෙන තියෙනවා. ඉතින් සඳහන් වෙනවා මෙන්න මේ රජ වෙන්න සුදුසු කෙනා, ඒ විදිහට පුණ්‍ය සම්පත්තියක් පිරුණු කෙනා අන්න ඒ ජීවිතය ගත කරනකොට ඔන්න එක්තරා පොහොය දවසක තමුන්ගේ රජ මාලිගාවේ කුඩා ප්‍රාදේශීය රජ කෙනෙක් වගේ නෙදැන්ට ඉන්නේ. එතකොට ඒ මාලිගාවේ ඉහළ මහලට නැගිලා අන්න මොකද කරන්නේ? තමුන් පොහොය අටසිල් සමාදන් වෙලා වගේ ඉන්න කෙනෙක්. එතකොට ඒ ධාර්මික ජීවිතයක් යම්කිසි පමණකට ගත කරන කෙනෙක්. එතකොට යාට එහෙම ඉන්නකොට එකපාරට මෙන්න මේ බොහොම අලංකාර අපිටම කරත්තරෝදයක් වගේ චක්‍රයක් මෙයා ඉදිරියේ පහළ වෙනවා. එතකොට මේ චක්‍රය බොහොම ලස්සන චක්‍රයක්. අපිටම ලෝහයෙන් වගේ නියම වෙච්ච කරත්තරෝදයක් වගේ දහසක් නිම්වලලු තියෙන බොහොම අලංකාර නැබ තියෙන චක්‍රයක් මෙයා ඉදිරියේ පහළ වෙනවා. ඉතින් මේ චක්‍රය දැක්කහම මේ රජතුමා තේරුම් ගන්නවා මොකද්ද මේ ඇති උනේ, මොකද්ද මේ පහළ වුනේ කියලා. මෙයා තේරුම් ගන්නවා සමහර විට පොතපතෙන් විස්තර අහලා වෙන්ට. ඉතින් කොහොම හරි අන්න පහුවදා දැන් මේ චක්‍රේ පහළ වෙලා තියෙනවා. මේ රජතුමා මොකද කරන්නේ? අන්න තමුන්ගේ සේනාව සංවිධානය කරගෙන තමුන්ගේ ඒ සේනාව හදාගෙන මේ චක්‍රේ ගාවට ගිහිල්ලා අන්න මේ චක්‍රේට පැන්වක් කළා. අත තියෙනවා. අත තියලා කියනවා චක්‍රය ඔබේ අනුභවය දක්වන්න. එතකොට මෙහෙම කිව්වහම මෙන්න චක්‍රය මොකද කරන්නේ? පෙරලි පෙරලි ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට මේ චක්‍රය පිටිපස්සෙන් අර රජතුමා සේනාව පිටිපස්සෙන් තියාගෙන රජතුමා ප්‍රමුඛ වෙලා මේ චක්‍රය පිටිපස්සෙන් එනවා. එතකොට දැන් මේක ලොකු ලස්සන යකඩ රවුමක් වගේ එකක්, කරත්තරෝදයක් වගේ එකක් පෙරලි පෙරලි යනවනේ. ඔහොම පෙරලිගෙන පෙරලිගෙන යනකොට අන්න රාජයේ සීමාව ඉක්මොලා ගිහිල්ලා යම් කිසි සතුරු රජක කෙනෙක් ඉන්න රටකට මේ චක්‍රය පිවිසෙනවද? අන්න එතකොට මේ රජතුමාට අහන්න ලැබෙනවා මෙන්න මේ විදිහ දෙයක් අපේ දිසාවට එනවා. එතකොට අර චක්‍රයේ තියෙන අනුභවය බලෙන් මොකද වෙන්නේ? ඔන්න ඔය සතුරු රජතුමත් ඉදිරියට ඇවිල්ලා තමුන්ගේ සේනාව සමග අර රජට යටත් වෙනවා. ස්වාමීනි, අපි ඔබ වහන්සේට යටත් වෙනවා. ඔබ වහන්සේ අපිට අවවාද කරන සේක්වා කියලා අන්න අර සක්විති රජ වෙන සුදුසු රජතුමා ඉදිරියේ තමුන්ගේ යටත් භාවය ප්‍රකාශ කරනවා. ඉතින් මොකද වෙන්නේ? රජතුමා සමාදන් කරනවා. පන්සිල් සමාදන් කළා කියනවා. ඔබ මේ ධාර්මිකව මේ රට පාලනය කරන්න, මට පොඩි ටැක්ස් එකක් හිමීට පිටිපස්සෙන් එවන්න කියලාත් කියනවා. කොහොම හරි නමුත් ඔබ ධාර්මිකව මේ රට පාලනය කරන්න කියලා ඒ රජතුමාට මන්න ප්‍රාදේශීය රජ කෙනෙක් වගේ ඒ රාජ්‍ය භාර දීලා සමූහාණ්ඩුවන්නේ දැන් යන්නේ. එතකොට අන්න නික්මිලා යනවා. ඉතින් ওই විදිහට මේ චක්‍රය උතුරට ගමන් කරනවා. අන්න උතුරේ මහා මුහුද හම්බ වෙනකන් උතුරු දිශාවට යනවා. ඊට පස්සේ වෙන දිශාවකට හැරිලා ඒ දිශාවේ නැවතත් මහා මුහුද හම්බ වෙනකන් ගමන් කරනවා. තව දිශාවකට හැරිලා ඒ දිශාවෙත් නැවතත් මහා මුහුද හම්බ වෙනකන් ගමන් කරනවා. මෙන්න මේ විදිහට සතර මහා මුහුද කෙලවර කරගත් පෘථුවියක් මේ චක්‍රය විසින් මේ රජතුමාට අවනත කළා, යටත් කළා දෙනවා. ඒතර මේ මුළු ලෝකෙමටම අධිපති වෙලා දැන් මේ ලෝකෙ පාලනය කරන කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? අන්න මේ යටත් කිරීමට පස්සේ මේ චක්‍රය නැවතත් කැරකිලා ඇවිල්ලා අන්න තමුන්ගේ රාජධානියක් තියනවාද? ඒ ඇතුල් නගරයක් තියනවාද? ඒ රාජධානිය ඇතුල් නගරේ බොහොම ප්‍රසිද්ධ ස්ථානයක, බොහොම ජනාකීර්ණ ස්ථානයක මේ චක්‍රය ස්ථාවරව සිටිනවා. ඔන්න විදිහට ඔන්න චක්‍රයේ පෙරලීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ පෙරලීමට මුළු ලෝකෙම යටත් වෙනවා. අර සමූහාණ්ඩුවක් බවට පත් වෙනවා. සක්විති රජ වෙනවා. ඉතින් සඳහන් කරන මේ සක්විති රජට ලැබෙන වරප්‍රසාද දේවල් පිළිබඳ සඳහන් වෙනවා. ඉතින් ඔය බොහොම අනුභව සම්පන්න අස්ව රත්නයක්, අස්ති රත්නයක් ওই විදිහට නොයෙකුත් දේවල් සඳහන් වෙනවා. බිසෝ රත්නයක්. ඊට පස්සේ ඔහොම එක එක ಜಾති තියෙනවා. ඉතින් කොහොම හරි පුත්තුත් බොහොම සූර්ය දිව්‍ය පුත්‍රය වගේ තේජස ඇති පුත්‍රයෝ දහසක් පියාමන මේ රජතුමාට ඉන්නවා කියලා සඳහන් කරනවා. ඔය විදිහට බොහෝ කාලයක් මේ පෘථුවිය පාලනය කරමින් සැප සම්පත් විඳිමින් කල්ගත කරනවා. ඉතින් මෙහෙම මෙච්චර මට්ටමකට අර විදිහට තමුන්ගේ හිතේ දිසානතියක් සකස් කරගත්තට මොකද යම්කිසි දවසක මෙන්න මේ රජතුමාගේ කාලේ පිරිහීගෙන එනකොට මෙන්න මේ චක්‍රය එක දිනකදී අතුරුදහන් වෙනවා. මේ චක්‍රය අතුරුදහන් වෙලා යතුළු නුවරින් නැති වෙලා යනවා. එතකොට මෙන්න මේ රජතුමා මේක දැක්කහම මෙයා දැනගන්නවා හරි මගේ කාලේ ඉවරයි. ඊට පස්සේ තමුන්ගේ වැඩිමහලු පුත්‍රයා ගාවට ඇවිල්ලා කියනවා මගේ කාලේ ගැලපිලා ඇවිල්ලා තියෙන්නේ. මම දැන් මේ අතහැරලා යන්න මට කාලය ඇවිල්ලා. මේ විදිහට චක්‍රය අතුරුදහන් වෙලා. ඒක නිසා ඔබ සුදුසු විදිහක මේ ඉදිරි කටයුතු කරන්න කියලා අන්න මේ සක්විති රජ වෙන්න තරම් මේ විදිහට පොසිටිව් එනර්ජි එකක් ඩෙවලොප් කරපු කෙනෙක් වුණත් අන්න අවසානයේ කෘත්‍යයක් නැතුවම, පිරීමක් නැතුවම, මේ විදිහට හිතේ සැනසීමක් නැතුවම මැරිලා යනවා කියලා සඳහන් කරනවා. ඔච්චර ඔය සම්පත් පිළිබඳ විස්තරයක් කියලා අන්තිමට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේකත් ඇති. මෙන්න මේ දෙයක් වෙන්න කෙනෙක් උත්සාහ කරනවා නම්, කෙනෙක් වෙන්න කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක අතහරින්න මෙන්න මේ කියපු කතාවත් ඇති. මොකද ඒකට හේතුව අන්න අච්චර දෙයක් ඉලක්කයක් දිහාවට ගිහිල්ලා අච්චර මහ පොළවක් අවනත කරගෙන පාලනය කළා, එච්චර සැප සම්පත් ලැබලා අන්තිමට අර චක්‍රය අතුරුදහන් වෙච්ච දවසේ මොකද්ද තෘප්තියක් නැතුවම මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ එහෙම මරණයට පත් වුණාට පස්සේ අර පුත්තු අර විදියට දහසක් බොහොම තේජස් ඇති පුත්තු උත්සාහ කරනවා තමන්ගේ මේ පියාණන්ගේ අනසක තවදුරටත් පවත්වන්න. මේ මුළු ලෝකයේම තමන්ගේ යටතේ තියාගන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරාට මොකද එතන ඒ විදිය ශක්තියක් නැහැ. දැන් අර විදිය චක්‍රයක් නැහැ. එතකොට අන්න ටික ටික නැවතත් සුපුරුදු විදියට අන්න ලෞකික බලේ වෙන වෙන පිරිස්වලට බෙදිලා යනවා. එතකොට රජතුමා සහ පුත්තුන්ටත් මෙන්න මේ කියන ලෝක ධර්මතාවයට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් පිටිපස්සේ අපි හඹාගෙන ගියාට කවදාවත් තෘප්තියක් ලැබෙයි කියලා නම් හිතන්න බෑ. අර නිකන් මොහොතක සුව දෙන තමා. දෙයක් ලංකර ගත්තා ඒකෙන් සුවයක් ලැබවා ඊළඟ මොහොත අලුතෙන් දෙයක් කල්පනාවෙනවා අලුත්ති ලක්කයක් කල්පනාවෙනවා ඔය විදිහට දෙයක් සොයමින් කෙනෙක් වෙන්න බලමින් දෙයක් බවට පත්වෙන්න බලමින් ලංකර ගන්න උත්සාහ කරමින් කල්ගත වෙනවා සමහරට මුළු ජීවිත කාලයක් වුණත් ඒ විදිහට ගත කල්ලා අර විදිහට තෘප්තියක් නැතුවම මරණයට පත්වෙන්න පුළුවන් එතට එනම් මොකක්ද මේ අපිට තියන විසඳුම මොකක්ද එතකොට මෙහෙම දෙයක් ඉලක්කයක් අපිට ගන්න බැරි නම් අපි මේ විදිහට කෝකද අනුමෝදන් වෙන්නේ කියන ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්නේ අන ඒක පිළිබඳ උත්තරයක් තමයි අපි මේ මෙච්චර එකතු වෙලා කතා කරන්න උත්සාහ ගන්නේ එතකොට දැන් අපි හිතමු මේ දෙයක් වෙන්න කෙනෙක් වෙන්න අපි උත්සාහ කරන අතරේ අපි නැවත නැවත අපිට මේ ලැබිලා තියෙන ටික අමතක කරනවා මේ ලැබිලා තියෙන ටික පිළිබඳ සතුටක් අපේ හිතේ ඇති වෙන්නේ නැහැ මේ ලැබිලා තියෙන වර්තමාන මොහොත හැම වෙලේම අපි තුලින් රූටලා ගලාගෙන යනවා එතකොට දැනටමත් යම්කිසි දේවල් ටිකක් ලැබිලා තියෙනවා නමුත් අපි ඒක සමාදන් වෙන්න ඒක පිළිබඳ සතුටු හිතක් ඇති කරගන්න කැමති නෑ. මට මේ ලැබිලා තියෙන ටික නම් හරි. නමුත් මේ දෙත් මට ඕනේ කියන ඉලක්කයක් තමයි තියෙන්නේ. අනේ ඉලක්කේ ලං කරගන්න තමයි අපේ ජීවිත කාලයක් පුරාවට උත්සාහය. නමුත් ඇත්තටම මෙන්න මේ ලැබිලා තියෙන ටික පිළිබඳ අනුමෝදන් වීමක් සිද්ධ වෙන්න උත්සාහ කරොත් අර විදියට විශේෂ පුද්ගලයෙක් බවට විශේෂ දෙයක් බවට පත් වෙනවට වැඩිය තමුන්ට මේ ලැබිලා තියෙන ටික අනුමෝදන් වෙන්න. අර විදියට මේ විශේෂ කෙනෙක් වෙනවට වැඩිය සාමාන්‍ය කෙනෙක් වෙන්න බැරිද අපිට? දැන් පරවියොන්ගෙත් ඉන්නවනේ අර කොමන්නු කියලා જાතිය. කොමන්නු කියලා තමයි ලංකාවේ කියන්නේ. අර හැමතැනම ඉන්න පරෙයියෝ. ඈ සාමාන්‍ය කෙනෙක් වෙන්න අපිට බැරිද? ඒ සාමාන්‍ය කෙනෙක් නම් අපි මෙහෙම විශේෂ කෙනෙක් නෙමෙයි. අපි සාමාන්‍ය කෙනෙක්. අනේ සාමාන්‍ය කෙනෙක් බව අනුමෝදන් කරගන්න අපිට පුළුවන් නම් අනේ එතකොට ඔය කියන දේ පිළිබඳ ප්‍රශ්නේ තමයි විසඳෙන්නේ. අර කියනවා මොකද්ද මේ ගංගාවක ඒ වැලි තලාවක තියෙන වැලි කැට වගේ බුදුවරුත් පහළ වෙලා තියෙනවා. එතකොට අපිට එහෙනම් එන්නේ අනුමෝදන් වීම සිද්ධ කළා. අපිට පුළුවන් ද මෙන්න මේ වැලි කැටයක් බවට පත් වෙන්න කියන උත්සාහය තමයි අපි තුල තියෙන්නේ. අර විදිහට අපි සමහර විට අන්න බුදු වෙන්න හිතෙනවා අපිට. නැත්තම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න හිතෙනවා අපිට. ඒ වගේ වෙන්න හිතෙනවා අපිට. එහෙම නැත්තම් අර විදිහට රහතන් වහන්සේ කෙනෙක් වගේ වෙන්න හිතෙනවා අපිට. එහෙම නැත්තම් අපි හිතමුකෝ යේසුස් වහන්සේ වගේ වෙන්න හිතෙනවා කෙනෙක්ට. ওই විදිහට අපි එක එක ඉලක්ක හදා ගන්නවා. සමහර කෙනෙක් අම්මා තාත්තා වගේ වෙන්න උත්සාහ කරනවා. තව කෙනෙක් ගුරු හාමුදුරුව වගේ වෙන්න උත්සාහ කරනවා. ওই විදිහට නොයෙකුත් ඉලක්ක අපිට තියෙන්න පුළුවනි. එතකොට අපි හැම වෙලේම අර විදිහට අන්න යම්කිසි දෙයක් දිසානතියක් හදා ගැනීමක් තමයි මේ තියෙන්නේ. එතකොට ඒ කා වගේවත් වෙන්න හදන්න එපා. බුදු හාමුදුරුව වගේ වෙන්න හදන්නත් එපා. රහතන් වහන්සේ කෙනෙක් වගේ වෙන්න හදන්නත් එපා. අර යේසුස් වහන්සේ වගේ කෙනෙක් වෙන්න හදන්නත් එපා. තමුන්ගේ දෙමාපියෝ ආයතනයේ ප්‍රධානීන් වගේ වෙන්න හදන්නත් එපා. ඒ වෙනුවට තමුන් වගේ වෙන්න පුළුවන්ද? මම වගේ වෙනවා මම කියලා දෙයක් අපේ හිතට ළඟා කරගන්න පුළුවන්ද? අර විදිහට වැලි තලාවක වැලි කැටයක් බවට මට පත් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි අපි ඉදිරියේ තියෙන්නේ. එතකොට එහෙනම් කෙනෙක් හිතන හරි. එහෙනම් මම වගේ වෙනවා. මම එහෙනම් අර විදිහට වැලි තලාවක වැලි කැටයක් බවට පත් වෙනවා කියලා අදිස්ථානයක් අරගන්න පුළුවන්. එහෙම කැමැත්තක් ඇති කරගන්න පුළුවන්. දැන් මොකක්ද ඇති වුනේ දැන්? ආපහු ඉලක්කයක් ඇති වුණා. ආපහු කැමැත්තක් ඇති වුණා. මොකද්ද කැමැත්ත? මම මේ වැලි තලාවක වැලි කැටයක් බවට පත් වෙන්න කැමැත්තක්, ඉලක්කයක්. ඕක තමයි තියෙන ඔතන තියෙන උත්ප්‍රාසය. දැනටමත් අපි වැලි කැටයක් ආයි වෙනස් වෙන්න වෙන්න දෙයක් නෑ දැනට. දැනටමත් ඔබ ඒ තත්ත්වේ තමයි ඉන්නේ. නමුත් අපි ඒකත් ඉදිරියෙන් තියාගෙන ඒකත් ඉලක්කයක් බවට හදාගන්න. සංසාර ගමනේ තියෙන අයනි තමයි ඔය. නමුත් ඇත්තරම දැන් අපි හිතමු වටපිටාවේ කුරුල්ලෙක් ඉන්නවා. ඒ කුරුල්ලට ඒ විදිහේ තව කුරුල්ලෙක් වගේ සාමාන්‍ය කුරුල්ලෙක් වගේ වෙන්න දෙයක් තියෙනවද? දැනටමත් ඒකයි ඉන්නේ තත්ත්වේ තමයි. ඊළඟට අපි හිතමු ගහක් තියෙනවා. ඒ ගහට සාමාන්‍ය ගහක් බවට පත් වෙන දෙයක් තියෙනවද? දැනටමත් ඒ ගහ ඒ තත්ත්වේ තමයි ඉන්නේ. නමුත් අපි විතරක් හිතනවා හරි එහෙනම් මම අර වැලි තලාවේ වැලි කැටයක් බවට පත් වෙනවා. මම වගේ වෙනවා කියලා ඒකත් ඉලක්කයක් බවට පත් කරගන්නවා. නමුත් ඇත්තටම දැනටමත් ඔබ ඒ තත්ත්වයට ඇවිල්ලා ඉවරයි. ඔය තියෙන හැඟීම් දැනීම් ටික සිතිවිලි ටික ඊට පස්සේ රූපේ වෙන්න පුළුවන් ඔය මොන මොනවා හරි ටිකක් ඕක ඔය දැනට ලැබිලා තියෙන පැකේජ් එක තියෙනවානේ. අනේ ඒක තමයි මේ කියන්නේ. ඒක තමයි ඔය වැලි කැටේක ස්වරූපය. ඔබ ඇත්තටම නියම ඔරිජිනල්ම කොපියක්. ඔය වගේ තව කොපියක් මේ ස්වභාව ධර්මයේ හදලා නැහැ. ස්වභාව ධර්මයේ අර විදිහට කොපි කළා එක වගේ ඒවා දෙකක් හදන්නේ නැහැ කවදාවත්. ඒ වෙනුවට හැම ප්‍රොඩක්ට් එකම යුනික්. එක જાතියකින් එකයි හදන්නේ. එතකොට අපි හිතනවා නම් අර වෙන ප්‍රොඩක්ට් එකක් ලස්සනයි. ඒකේ රැපින් එක හොඳයි. ඒකේ පාට හොඳයි. ඒක gold color. මට ලැබිලා තියෙන black color එකක් කියලා. අන්න වැඩි අවුල් යනවා. නමුත් ලැබිය යුතුම color එක තමයි ලැබිලා තියෙන්නේ. ලැබිය යුතුම හැඟීම් දැනීම් ටික තමයි ඔය ලැබිලා තියෙන්නේ. ලැබිය යුතුම සිතිවිලි තමයි ලැබිලා තියෙන්නේ. ලැබිය යුතුම රූපලාවන්‍ය තමයි ලැබිලා තියෙන්නේ. ඕකේ තවදුරටත් වෙනස් කළා. ආර වගේ මේ වගේ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම කිව්ව ගමන් හැබැයි ඉතින් මොකද වෙන්නේ? සෑහෙන පිරිසක්ක ව්‍යාපාර බංකොලොත් වෙන්න පුළුවන්. අර විදියට ජනමාධ්‍ය බංකොලොත් වෙන්න පුළුවන්. ඊට පස්සේ රූපලාවන්‍ය ගාර බංකොලොත් වෙන්න පුළුවන්. තව තව නොයේකුත් දේවල් ගොඩක් බංකොලොත් වෙන්න පුළුවන්. ඔබට ලැබිලා තියෙන ටික ප්‍රමාණවත් ඔබ දැනටම ඉන්නේ බුදු වෙලා කියලා කෙනෙක් කිව්වොත් අන්න මොකද වෙන්නේ? අර ව්‍යාපාරික අවස්ථා සියල්ලම නැති වෙලා යනවා. ඒ ප්‍රකාශය තුල මුදලක් උපයන්න හැකියාවක් නැහැ. නෝකම තමයි තියෙන අවුල. මේ ප්‍රොඩක්ට් එක විකුණන්න අමාරු ඒකයි. මොකද හේතුව? අනේ මේකේ මාකටිං කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දැනටම ඕක ලැබිලා තියෙන කීප ගමන් ඉතින් එන හැ ලැබන සතියේ ඉඳලා මේකට කනෙක්ට් වෙන්න ඕනෙත් නැහෙනි. ඉතින් මොනවා හරි ඉදිරියට තියනවා වගේ පෙන්වීමක් සිද්ධ කරොත් අනේ නැවත ගෙන්න ගන්න පුළුවන්. අද පාර්ට් 1 ඊළඟ සතියේ පාර්ට් 2 තියනවා කිව්වහම අන්න පොඩක් එන්න නිකන් පොඩි නැමියාවක් ඇති වෙනවා. නමුත් ඇත්තටම දැනටම හරියට නිකන් අර කැලේ ඉන්න කුරුල්ලෙක් වගේ ඒ ස්වභාවය ඔබ තුල තියෙනවා. මේ අපිට වටපිටාවේ පේන ගහක් වගේ ඒ ස්වභාවය ඔබ තුල තියෙනවා. අපිට ඒකට ආයි වෙන්න දෙයක් නැහැ. 아무තු වෙන්න කියලා දෙයක් නැහැ. ඒ වෙනුවට දැනටමත් හොඳ ඔරිජිනල් කොපි එකක් තමයි තියෙන්නේ. ඔය තියෙන අදහස් උදහස් ඔය තියෙන දේවල් ඔක්කොම තිබිය යුතු දේවල් තමයි. එහෙනම් ඒ ටික අපිට අනුමෝදන් වෙන්න පුළුවන් නම් මම දැනටමත් බුදු වෙලා තමයි ඉන්නේ. මම දැනටමත් රහත් වෙලා තමයි ඉන්නේ කියලා හිතා ගන්න පුළුවන් නම් අනේ ඒක තමයි මේ කියන කතාව. නමුත් ඒක විශ්වාසයක් දනවන්න හරිම අමාරුයි. මේ කියන කතාව පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න හරිම අමාරුයි. ඉතින් ඒ අමාරුව තියෙන තාක්කල් අන්න ප්‍රතිපදාවක් තියෙනවා. මොකද්ද ප්‍රතිපදාව? අන්න සිහිය පිහිටෝගෙන ඉන්න උත්සාහ කරනවා. එතකොට සිහිය පිහිටෝගෙන ඉන්න මේ තැනත්තා කරන ප්‍රකාශ, මේ තැනත්තා ඉදිරිපත් කරන වාර්තා සියල්ලේම තියෙන්නේ මොකද්ද? මට ඉලක්කයක්. මම හුස්ම බලන්නද පිම්බීම හැකිලිම බලන්නද? දැන් සිහියෙන් වාඩි වෙලා ඉන්නවා නම් ඔන්න හුස්ම පේන්න පුළුවන්, පිම්බීම හැකිලිම පේන්න පුළුවන්, හද ගැස්මක් පේන්න පුළුවන්, මොනවා හරි ටිකක් පේනවනේ. එතකොට ඔන්න ඒකෙන් ප්‍රශ්නයක් නගා ගන්නවා. කෝකද මම බලන්න ඕනි? ඇවිදිනකොට එකෙක් සක්මන හරහා පැන්නා. ඒකට මොකද මං කරන්නේ කියලා ඔන්න ඉතින් අර පෙනෙන දෙයින් ප්‍රශ්නයක් ඇති කරගන්න. ඉතින් ප්‍රතිපදාවක් ඉදිරිපත් වෙනවා. මොකද හේතුව? අන්න නැවත නැවත මේක කිරීම තුළින් විශ්වාසයක් දියුණු වෙනකම් කරන්න. ඔය දැනටමත් ඔබ බුදු වෙලා කියන එක තේරුම් ගන්නකම් කරන්න. දැනටමත් ඔබ යන්න ඕනි ඉලක්කෙට ගිහිල්ලා තියෙනවා කියන එක දැනගන්නකම් නැවත නැවත කරන්න කියලා තමයි කියන්න වෙන්නේ. එතකොට අපි දැනටමත් අපි යන්න බලාපොරොත්තු වුණ තැනට ඇවිල්ලා ඉවරයි. නමුත් ඒක අපි බාර ගන්න සූදානම් නැත්තම් ඒකෙන් අපේ හිත සෑහීමකටපත් වෙන්නේ නැත්තම් අන්න ඉතින් සිහිය පිහිටවගෙන කල්ගත කරන්න වෙනවා. කල්ගත කරනකොට 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 අන්න දවසක මේ තැනත්තට අර ටිකෙන් ටික තේරෙනවා කිව්වේ. අන්න ඒ වගේ ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා මම දැන්ටම බුදු වෙලා. මම දැන්ටම අර ගහක තියෙන ස්වරූපයක් වගේ. එහෙම නැත්නම් කැලේ බොහොම ලස්සනට මියුරු නාද පවත්වන කුරුල්ලෙක් වගේ තමයි මම. ඒකයි ආයි වෙනස් කරන්න දෙයක් නැහැ. ඉතින් අන්නේ ප්‍රතිපදාව තමයි ඒතකොට මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒතර කෙනෙක්ට විශ්වාසය දියුණු වෙනකන් අපිට මේ වගේ දෙයක් නැවත නැවත හුරු කරන්න වෙනවා. මොකද්ද හුරු කරන්න වෙන්නේ? අන්න මේ සිහිය පිළිබඳ, තමොම් පිළිබඳ අවධානයකින් කල්ගත කරන්න වෙනවා. තමොම් පිළිබඳ සිහියකින් කල්ගත කරන්න වෙනවා. ඒතකොට ඕක ඕනම වෙලාවක කරන්න පුළුවන් වැඩක්. ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් වැඩක්. ඒතර අන්‍යාගමික කෙනෙක්ුණත් මේක කරන්න පුළුවන්. මොකද හේතුව? අපි කිසිම ආගමක් අනම්මනම් මුකුත් නැහැ. ඒ වෙනුවට ඔය කරන වැඩේ කරන බව දැනගන්න පුළුවන්ද? ඒකට දෙයියෝ එපා කියලා තියෙන විදිහක් නැහැනේ. මම මේ දත් මදිනවා නම් දත් මදිනවා කියන එක පිළිබඳ දැන ගැනීමක් කරන්න දෙයියෝ එපා කියලා තියෙන විදිහක් නැහැනේ. එහෙම නැත්නම් බ්‍රහ්මයා එපා කියලා තියෙන විදිහක් නැහැනේ. අන්න එහෙනම් මම මේ දත්ම දිනකොට දත්ම දින බව දැනගන්න පුළුවන්ද? ඊළඟට වැසිකිලි කරනවා නම් වැසිකිලියේ ඉන්නවා, වාඩි වෙලා ඉන්නවා, මේ විදිහේ හැඟීමක් තමයි මට තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්ද? අන්න වැසිකිලියෙත් බුදු වෙලා වගේ ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එහෙම ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික සිහිය පුරුදු කරගෙන පුරුදු කරගෙන යනකොට අන්න මේතන අතර දෙනවා, යකෝ දැන්ටම ඔක්කොම වෙලා ඉවරයිනි. දැන්ටම මට ලැබිලා ඉවරයිනි. මම මෙච්චර වෙලා මේ ඉලක්කයක්, දිසානතියක් හොයාගෙන ගියා. නමුත් ඔය කියන කතාව දැන්ටම ලැබිලා තියෙනවා. අනේ ටිකෙන් ටික හඳුනා ගැනීම තමයි අපි මේ සිද්ධ කරන්න හදන්නේ. එතකොට නැවත නැවත බණ අහනවා. නැවත නැවත තමුගේ අත්දැකීම් ප්‍රකාශ කරනවා. නැවත නැවත මේක පුරුදු කරනවා. තුන්වෙනි ටිකේ දේ තමයි වැඩියෙන් වැදගත්. පුරුදු කරන්න ඕනේ. නැවත නැවත මේක කරන්න ඕනේ. මේක අපි අඳුනා ගන්න ඕනේ. සිහිය නැවත නැවත පුරුදු කරන්න ඕනේ. කරන කරන වැඩ සිහියෙන් කරන්න උත්සාහයක් ගන්න ඕනේ. ඒ උත්සාහය තුලින් අනන කෙනෙක්ට දවසක ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ කියපු කතාව හරි. මම දැනටම මට ළඟාවේ යුතු ඉලක්කයට ඇවිල්ලා ඉන්නේ කියන එක අඳුනා ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වගේ ගමනක් යන කෙනෙක්ට නොයෙකුත් උපදෙස් අවවාද ලබා දෙනවා. මොකද ඒකට හේතුව අපි මෙච්චර කාලයක් ඉලක්ක හදලානේ, පුරුදු වෙලා තියෙන්නේ. එතකොට ඒ ඉලක්ක එකපාරට ඒ සංසාර ගමනක් පුරාවට ඉලක්ක හදපු පුරුදු එහෙම නතර වෙන්නේ නැහැ. දෙයක් වෙන්න, කෙනෙක් වෙන්න අපේ තියෙන උත්සාහයවල් එහෙම නතර වෙන්නේ නැහැ. ඒතර අපි හිත තුලින් අන්න නොයේකුත් අදහස් මතුවලා ඇවිල්ලා ඒක ඔස්සේ අපි මුලාවටපත් වෙනවා. සමහර විට අන්න පැය ගණන් කල්පනා කරනවා. කල්පනා කරලා කොහෙවත් නැති එකක් ඔළුවේ හදාගන්නවා. හදාගෙන ඒක පිළිබඳ අන්න වචන කතා කරනවා. ක්‍රියා කරනවා. දැන් මෙහෙම වුණානේ, මෙහෙම කරානි කිකි කතන්දර ගොතනවා. අන්තිමට කියපු මිනිහා දන්නෙත් නැහැ, ඒකට සම්බන්ධ පිරිස දන්නෙත් නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ඔන්න වගේ දෙයක් අපේ හිත තුළ වැඩ කරනවා. නැවත නැවත අර විදි ඉලක්ක අදහස් ගැළපිලා එනවා. අන්න ඉලක්ක අදහස් ගැළපිලා එන වෙලාවට කරන්න පුළුවන් උපක්‍රම බුදුරජාණන් වහන්සේ කියනවා. අපි හිතමු ඔන්න තරහ පිළිබඳ ඉලක්කයක්, ද්වේෂය පිළිබඳ ඉලක්කයක්, ඉරිසියාව පිළිබඳ ඉලක්කයක්, ඔය විදිහට ගැළපිලා එනවා. එතකොට ඒ වගේ අවස්ථාවල මෙන්න මේ විදිහට කටයුතු කරන්න පුළුවන් කියලා අපිට එක එක පාරවල් පෙන්වනවා. ඊට පස්සේ මේ විදිහට රාගෙ මතුවලා එන වෙලාවක මේ විදිහට කටයුතු කරන්න පුළුවන් කියලා එක එක පාරවල් පෙන්වනවා. එතකොට මොනවද මේ පෙන්වන ක්‍රම කියලා අපි පොඩ්ඩක් එකින් එක නිකන් කීපයක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් කල්පනා කරගමු. එතකොට අපි හිතනවා ඔන්න අපිට රාග සිතුවිල්ලක් මතුවලා එනවා, දේශෙ මතුවලා එනවා, ඉරිසියාව මතුවලා එනවා. ඔය වගේ දේවල් හරිම හුරු පුරුදුයි අපේ හිතට. ඒතර ඒ වගේ දෙයක් මතුවෙලා ඒක ඔස්සේ කතන්දරයක් ගොතලා ඔන්න මහා රාගයක් ගොඩනගා ගන්නවා, මහා ද්වේෂයක් ගොඩනගා ගන්නවා, මහා ඉරිසියාවක් ගොඩනගා ගන්නවා. ඔය විදිහටනේ යන්නේ. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ වගේ දෙයක් ආවහම මේ විදිහට මම රාග සිතුවිල්ලක් මට එනවා කියලා දැනගත්තාම මේ තැනත්තා මොකද කරන්නේ? මේකේ යන්නේ නැතුව, මේකට තව යන්න දෙන්නේ නැතුව තමුන්ගේ අවධානය අරගෙන වෙන දෙයක පවත්වනවා. එතකොට අපි හිතමු අර විදිහට හුස්ම බලනවා. හුස්ම වැටෙනවා. ඔන්න හුස්මක් ඇතුළට ගියා. ඔන්න පිට වුණා කියලා තප්පර කිහිපයක් අර යන ගමන කඩලා අරගෙන අන වෙන අරමුණක අපේ අවධානය තියෙනවා. අර විදිහට අනතුරක් නොකරන අරමුණක අපේ අවධානය තියෙනවා. අන්න එහෙම ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඔය කීපු ක්‍රමයට තව පොඩි නිකන් එහා කියපු නිකන් මගේ පණ්ඩිතකමට නිකන් කතාවක් කියන්න. මොකද දැන් අපි හිතමුකෝ අපිට දේශ නැගිලෙනවා. දේශ නැගිලා ඉන්නකොට දැන් ගන්නේ උදාසීන අරමුණකටනේ. අර විදියට හුස්මට හරි යටිපතුලට හරි අපේ අවධානය යොමු කරනවා. එහෙම නැත්නම් වටපිටාව ඇහෙන සද්ද අහනවා, අකුරුල්ලෝ නාද කරනවා. ඒක අහගෙන ඉන්න අර හිතවිල්ල පිළිබඳ යන්න නොදී. ඒතකොට ඒ වගේ වෙලාවට අපිට ද්වේෂ සිතවිල්ලක් තමයි හිතට නැගිලා තියෙන්නේ. ඕකෙම තව පොඩි දෙයක් තියෙනවා. මොකක්ද? අන ද්වේෂ සිතුවිල්ලෙන් අරගෙන රාග සිතුවිල්ලකට දානවා. මාරුවේ මොකක් හරි පරණ කුඩු කන්දලයක් මතක් කළා, ඒකට දානවා. ඒකට දැන් මම මොකද වෙන්නේ? අරක කොහෙවත් ඔන්න පත්තු වෙලා ගමක් ඇවිලිලා යන්න පටන් ගන්නවා. දැන් ඔන්න දෙවෙනි ප්‍රශ්නයක් හැබැයි තියෙන්නේ. එතකොට ඒක පිළිබඳ පොඩ්ඩක් අවධානයෙන් කරන්න වෙනවා. ඒක පිළිබඳ විශ්වාසයක් නැත්නම් ඔන්න දැන් එක ලැබුගින්නක් නිවන්න තව ලැබුගින්නක් අරගත්තා වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. නමුත් ඒක හොඳට වැඩ කරන උපක්‍රමයක්. ගින්නෙන් ගිනිම නිවෙනවා දැකලා ඇති සමහර විට. දැන් මේ පහුගිය දවස්වල කැලිෆෝනියාවේ ගිනි ගන්නවා, නිව්යෝක් වල මොනවද ගම් වතුර. එතකොට ගින්නෙන් ගින්න නිවෙනවා දැකලා තියෙනවද? මේගොල්ලෝ අනිත් පැත්තෙන් ගින්නක් දෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ලැබ ගින්න පත් වෙලා එනවා නම් ආරණ්‍ය දිහාවට ප්‍රතිගින්නක් දෙන්න කියලා සඳහන් කරනවා. එතකොට ගින්නට හම්බෙලා දෙන්න නිවිලා යනවා. තරහ තියෙන වෙලාවට පොඩ්ඩක් රාගය ඇදලා දාලා බලනවා. රාගය තියෙන වෙලාවට පොඩ්ඩක් වෙන මොකක් හරි එකක් ඇදලා දාලා බලනවා. හොඳට පත්තු වෙන එකක් තියෙන්න ඕනේ හැබැයි. එක එක්කෙනාට පත්තු වෙන දේවල් වෙනස්. ඉරිසියාව තියෙන වෙලාවට තව මොකක් හරි දාලා බලනවා. ඉතින් ඔය විදිහේ පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඉතින් අන්න මොකද්ද බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ? අර විදිහේ අකුසල්, අර විදිහේ අහිතකර, අර විදිහට තමුන් යටත් වෙන දෙයකට හිත ඇදිලා යනකොට අන්න ඒකට යන නොදී ඒකෙන් අරගෙන වෙන කුසල් අරමුණක දාන්න කියලා තමයි කියන්නේ. කුසල් කියන්නේ අර විදිහට උදාසීන අරමුණක්. හුස්ම වෙන්න පුළුවන්, යටිපතුල වෙන්න පුළුවන්, ඒ වගේ අරමුණක තියන්න කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම කියලා ඒකට උපමාවකුත් දෙනවා. හරියට නිකන් දස්ස වඩෙක් අන්න ලොකු වැණයක් ඉවත් කරනවා පොඩි වැණයකින්. එහෙම නැත්නම් ලොකු කට්ටක් ඉවත් කරන්නේ ඊට වැඩිය සියුම් කට්ටක් අරගන්නවා. අන්න ඒ වගේ මේ විදිහට කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එතකොට ඔය දවස පුරා ඔය වගේ හිතවිලි ගොඩ නැගිලා එනකොට කරන්න පුළුවන් වැඩක් තමයි මේ කියන්නේ. ඊළඟට කියනවා අන්න එහෙම නැත්නම් මෙහෙම කරන්නත් පුළුවන්. මොකද දෙවනි දේ අන්න කියනවා මේ නැගිලා එන දේ ආදීනව මෙනෙහි කරන්න පුළුවන්. අපි හිතමු අපිට රාගෙ නැගිලා එනවා. එතකොට දැන් මේ කෙනෙක් පිළිබඳ තමයි රාගෙ නැගිලා එන්නේ. එතකොට මේ තැනැත්තා හිතනවා, කල්පනා කරනවා, ආ මේ 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 විදිහට මේක මම දිගට පැවැත්වීම තුලින් මගේ gedara පිරිස්සලට අසාධාරණයක් වෙන්න පුළුවන්. මං මේ විදිහට දැනට සම්බන්ධයක් පවත්වන කෙනෙක්ට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඊළඟට මේ තැනැත්තා පිළිබඳ, ඒ ප්‍රතිවිරුද්ධ කෙනා පිළිබඳ යම්කිසි කල්පනාවක් කරන. ඔන්න ඔය විදිහට මේකේ තියෙන ආදීනව පැත්ත මෙනෙහි කරනවා. මට මේ වටපිටාවේ නිග්‍රහ එන්න පුළුවන්. මිනිස්සු මට නිග්‍රහ කරන්න පුළුවන්. මම මේ විදිහට අපාය යන්න පුළුවන් මේ වගේ වැඩක් කළා කියලා. ඉතින් ආදීනව මෙනෙහි කරනවා. ඉතින් කාමයේ වර්ධවා හැසිරෙන්න අවස්ථාවක් ලැබිච්ච වෙලාවක වගේ ඒකේ ආදීනව මෙනෙහි කරනවා. එහෙම කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා ඉතින්. දැන් ඔය වගේ අවස්ථාවක් අපිට ලැබුණාම ඕවා මෙනෙහි වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි හිතමු කෙනෙක් පිළිබඳ අන්න මෛතුන ධර්මයේ හැසිරෙන්න ওই විදිහට ওই ශික්ෂාපදයක් හඩාගෙන යන අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවක් ලැබීගෙන එනකොට අන්න මේ කෙනා මේ විදිහ ජීවිතයක් ගත කරන කෙනෙක්. මේ කෙනාට මේ විදිහේ පොඩි දරුවෝ ඉන්නෝ. ඒගොල්ලෝ දවසක මේවා හින්දා ගොඩක් වෙහෙසට, දුකට, පීඩාවට පත් වෙන්න පුළුවන්. ඊළඟ මගේ ජීවිතේ මේ වගේ, මගේ ජීවිතේ මගේ සමීප කට්ටිය මේ වගේ දෙයක් නිසා වෙහෙසට, දුකට, පීඩාවට පත් වෙන්න පුළුවන් කියලා අන්න ඒ විදිහට හිතන්නත් ඉතින් ලේසි පහසු පිස්සුවක් තියලා බෑ. සෑහෙන භයානක පිස්සුවක් තියෙන්න ඕනේ, සෑහෙන දරුණු පිස්සුවක් තියෙන්න ඕනේ අර වගේ වෙලාවක ඒ වගේ හිතවිලි පවත්තන්න. නමුත් ටිකෙන් ටික මේ වගේ දේවල් කරන්න පුළුවන් දේවල්, ටික ටික හුරු කරගන්න පුරුවන් දේවල්. අර ගිය සතිය කිව්වා වගේ ඇතත් නසලා, තමනුත් නැසිලා, විසවත් නසාගෙන යනව වෙනුවට පොඩ්ඩක් කරන්න පුළුවන් වැඩ. ඒ විදිහට ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන් අවස්ථා තමයි මේ කියන්නේ. ඒක හැබැයි මගහැරලා දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා, එතකොට එහෙනම් ඒ වගේ තැනකට නොගිහින් ඉන්න එකද කරන්න වෙන්නේ? එහෙම නොගිහින් ඉඳලා හරියන්නේ නැහැ නේද කියලා කියනවා. නොගිහින් ඉඳලා හරියන්නේ නැහැ තමයි. ගිහිල්ලාම බලන්න එපා ඒ අකාගේ තරම. ගිහිල්ලා අන්න බේරිලා එන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. බේරිලා එන්න පුළුවන් නම් ගියාට කමක් නැහැ. ඇත්තටම යන්නේක තමයි නියම ක්‍රමේ. නමුත් බේරිලා එන්න පුළුවන් ශක්තියක් හදාගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් අන්න අර විදියට ඇත්තත් නොසලා තමයි එන්නේ ඉතින්. තමුණුත් නොසාගෙන තමයි එන්නේ ඉතින්. මේ විදියට අපිට හික්මෙන්න පුළුවන් නම් ඒ වගේ තැනකට ගිහිල්ලා බලන්න. ඒ වගේ තැනකට ගිහිල්ලා බලන්න. එහෙම නැතුව අපි යටත් වෙනවා නම් ඉතින් පොඩ්ඩක් අමාරුවක් තියෙනවා. නමුත් ඇත්තටම ඒ විදියේ දේවල් වලට මුහුණ දීලාම තමයි කවදාවත් ඔහඟ නැති කරගෙනම ඉන්න බෑ. දවසක එනවනේ, ගැලපිලා එනවා, ග්‍රහචාර එනවා, ගෙදෙට්ටරි හොයාගෙන එනවා. ආපු වෙලාවට වැටපයින්නෝ නම් වැඩක් නෑනේ. අන්න ඒ වෙලාවට, ඒ අවස්ථාවට මුහුණ දීලා ටික ටික ශක්තිය හදා ගන්න ඕනේ. ඒ වගේ අවස්ථාවල නැවත නැවත මුහුණ දෙන්න ඕනේ. ඒ මුහුණ දෙමින් අපි ටික ටික මුවහත් වෙනවා, අපි ටික ටික ශක්තිමත් වෙනවා. ඒතකොට කියනවා අන්න ඒ විදිහට හිතන්න, කල්පනා කරන්න. හරියට මොන වගේද කියලා උපමාවකුත් බුදුරජාණන් වහන්සේ දෙනවා. මොන වගේද? අන්න අර ලස්සනට ඉන්න කැමති කාන්තාවක් අපි හිතමු ඉන්නවා. මේ කාන්තාව බොහොම ලස්සනට නාලා කරලා හොඳට ප්‍රියමනාප විදිහට ඉන්න කැමති කෙනෙක්. ඒතකොට කවුරු හරි එකෙක් ඇවිල්ලා මේ කාන්තාවගේ බෙල්ලේ අන්න බලුකුණක් එල්ලනවා. බලුකුණක් කෙල්ලුවාම මොකද වෙන්නේ? මෙයා කොයි විදිහටද ඒක ෂණිකව ගසලා දාලා ඉවත් කරන්නේ? අන්න ඒ වගේ අර වැරදි හිතවිල්ලක් හිතට නැගිලාම ඒක යාදීනව පැත්ත බලලා ඒක අමතක කරලා දානවා. ඒක දුරස් කරලා දානවා, ඒක විසි කරලා දානවා කියලා සඳහන් කරනවා. අන්න ඒ වගේ ක්‍රමයකුත් තියෙනවා. තව කියනවා අර විදිහට අවස්ථාවක්, අදහසක්, සිතවිලි මතුවලා එනකොට ඒක ගණන් ගන්නේ නැහැ. ඒක අමතක කරලා දානවා. ඒක වෙනුවට ඉවත බලා ගන්නවා කියලා සඳහන් කරනවා. අර විදිහට දෙයක් හිතර නැගලේනවා. නමුත් මේ තැනත්තා ඒක ගණන් ගන්නේ නැහැ. ඒක නෑ වගේ හැසිරෙනවා. හරියට නිකන් අර අප්‍රියමනාප කෙනෙක් අපි මග දිදිටුවාම එයා ගෙමුණ දකින්න අපි කැමති නැත්නම් අපි අහක බලාගන්නේ. එහෙම නැත්නම් ඔය කුණු ජරාවක්, බලු බෙට්ටක් වගේ එකක් පාරේ යනකොට දැක්කම ඕක දිහා බලාගෙන ඉන්නේ නැහනේ. අන්න ඒ වගේ උපමාවකුත් බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. ඊට පස්සේ තව මේ විදිහට දේවල් හිතට නැගිලාම අන්න මේ ගොඩ දෙනෙක් කැමති දෙයක් ඕක මොකද්ද මේක මේ ඇයි මට මෙහෙම අදහසක් එන්නේ මොකද්ද මේකට හේතුව කී කිය අන්න මේ මේ එන අදහස්වල මුලට ගමන් කරනවා මේ ඉතිවිලිවල මුලට ගමන් කරනවා දැන් ඊයේ කෙනෙක් කියනවා ඒ තරුණ දරුවෙක් කියනවා මට ගෙදර පුදුම තරහ යන සිදුවීමක් වුණා මොකද්ද ඒකට හේතුව කෙනෙක්ගේ අතු කාලා දූවිලි ටික අයින් කරන්න කම්මැලි ගමන දූවිලි ටික තියලා පාපිස්සෙන් වහලා ගිහිල්ලා. එතකොට මේක දැක්කහම මට පුදුම තරහක් ඇති වුණා. ඒ කෙනා දකින දකින පාරට මට තරහ ඇවිස්සෙනවා මේ ගෙදර කෙනා. අනේ දූවිලි ටික පාපිස්ස යටින් තියලා ගිහිල්ලා. ඉතින් ඔය වගේ කට්ටියත් ඉන්න ඕනේ. ඔය වගේ කට්ටිය ඉන්නකොට තමයි අපේ කමටහන් හරියටම සුද්ධ වෙන්නේ. ඔය වගේ කට්ටිය නිකන් අර කාලා පිඟාන හොදන්නේ නැති කට්ටිය. ඊළඟට අර විදියට බිස්කට් එකේ ක්‍රීම් ටික කාලා අපව අලවලා තියෙන කට්ටිය. ඊට පස්සේ අර හතරමං හන්දියක ගිහිල්ලා රෙන කට්ටිය වගේ කට්ටිය ඉන්න ඕනේ. ඒ ඉන්නකොට අන්න මොකද වෙන්නේ? අපේ වටපිටාව ඉන්න කට්ටියගේ කමටහනුත් හොඳට සුද්ධ වෙනවා. ඉතින් එහෙම කිව්වම මම හැව්වා දැන් ඕකට මොකද්ද හේතුව? දැන් මොකද්ද මේකට මේ විදිය තරහක් ඇති වෙන්න හේතුව? අපි කල්පනා කරනවා අතු ගෑවනම් ලෝක සම්මුතියක් වගේ දෙයක් තියෙනවා අතු ගෑවනම් දූවිලි ටික අයින් කරන්න ඕනි කියලා. ඊළඟට කෑවනම් පිඟාන හොවදන්න ඕනි කියලා ලෝක සම්මුතියක් වගේ එකක් තියෙනවා. ඊට පස්සේ අර විදියට බිස්කට් එකේ ක්‍රීම් ටික විතරක් කාලා අලවලා තියන්න බෑ. පාරවල්වල රෙන්න බෑ. ඔය විදිහේ ලෝක සම්මුතියක් අපි තුල තියෙනවා. මේවා මෙහෙම වෙන්න ඕනේ කියන හැඟීමක් අපි තුල තියෙනවා. අන්න ඒක නිසාම තමයි එතකොට අච්චර තරහා යන්නේ. යකෝ මේකට මෙච්චර තේරෙන්නේ නැද්ද මේ විදිහට කියලා ඔන්න ඉතින් පටන් ගන්නවා. නමුත් ඇත්තටම අන්න අපේ හිත තුල යම්කිසි අපේක්ෂාවක් නිසාම තමයි අර වෙහෙස ගැළපිලා එන්නේ. එතකොට කියනවා මේ විදිහට මුලට මුලට යන්න. ඇයි මට මෙහෙම දෙයක් එන්නේ? ඇයි මේ විදිහට මට තරහා යන්නේ මේ සිදුවීමට? ඇයි මේ අකාවම මට පේන්න බැරි? කී කිය අන්න තමුන් ඒකට හේතු හොයාගන්න විදිහට අවධානය පවත්වන්න කියලා කියනවා. එතකොට එහෙම අවධානය පවත්වනකොට අන්න ටික 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 සමහර විට හේතුවත් හොයාගන්න පුළුවන්. ඒ වගේම අර බලෙත් බින්දිනවා. ඉතින් ඕකටත් උපමාවක් දෙන මොකද්ද කියන්නේ? ඔන්න කෙනෙක් දුවනවා. එතකොට මේ තැනත් දුවන ගමන් කල්පනා කරනවා ඇයි මම මේ දුවන්නේ? මටත් ඔය ලෙඩේ තියෙනවා. මට සාමාන්‍ය ඇවිදින්න ගියා දුවන ගානට තමයි යන්නේ. ඉතින් දානශාලාව දිහාවට වේගෙන් පාත්‍රයකුත් එල්ලගෙන ගමන් කරනවා. එතන මගේ දි කල්පනා ඇයි මම මේ මෙච්චර වේගෙන් යන්නේ කියලා කල්පනා වෙනවා. ඉතින් අර දුවන කෙනත් කල්පනා කරනවා ඇයි මම දුවන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා කියනවා. ආ ඉතින් මම මේ දුවන්නේ නැතුව ඇවිදගෙන ගියා නම් පහසුයිනේ කියලා මෙතනත් අන්න දුවන එක නවත්තලා ඇවිදින්න පටන් ගන්නවා. හරියට නිකන් අර දානශාලාව දිහාවට වේගෙන් යන හාමුදුරුවෝ පොඩ්ඩක් වේගය අඩු කරා වගේ. ඊළඟට ඇවිදින ගමන් කල්පනා කරනවා ඇයි මම මේ ඇවිදින්නේ? මම ඇවිදින්න නැතුව මේ නැවතුණා නම් වැඩි ඊටත් වැඩිය පහසුයි නේද කියලා නවතිනවා. අන්න නැවතිලා කල්පනා කරනවා ඇයි මම මේ හිටන් ඉන්නේ? මම වාඩි වෙලා ඉඳියනම් මට ඊට වැඩිය පහසුනේ කියලා ඔන්න වාඩි වෙනවා. ඊට පස්සේ වාඩි වෙලා කල්පනා කරනවා ඇයි මම මේ වාඩි වෙලා ඉන්නේ? ඒ වෙනකොට මට නිදියගෙන ඉඳියනම් ඊට වැඩිය පහසුනේ කියලා ඔන්න ওই විදිහට අර දුවන ගමන වෙනුවට ටික 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 ඔන්න විවේකයක් පහසුවක් දිහාවට එන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඔන්න ඔය ක්‍රම හතරක් කිව්ව අන්තිමට කියනවා. හැබැයි මෙහෙමත් බැරුව සමහර විට මේ වගේ දේවල් හිතට නැගිලෙද්දි අන්න මොකද කරන්නේ? මේ තැනත්තා අන්න දත් අද කළා, දිවෙන් තලු තද කරලා අන්න හිතෙන් හිත නිග්‍රහ කරනවා. හිතෙන් හිත නිග්‍රහ කරනවා. උඹ මේ වගේ අදහසුත් හිතනවා, මේ විදිහට හිත තලනවා, පෙළනවා, අපහසුතාවයට පත් කරනවා. අන්න ඒ විදිහට කළා හරි මේක අයින් කරන්න කියලා තමයි කියන්නේ. එතකොට ඕක ගැනත් කියලා කියනවා. හරියට නිකන් අපි අකමැති කෙනෙක් ඉන්නවා නම් මේ තැනතක කනට ගහලා බෙල්ලෙන් අල්ලලා අපි එළියට ඇදලා දානවා වගේ අන්න මේ අකමැති දෙයක් අපේ හිතෙන් අපි ඉවත් කළා දානවා. ඉතින් ඔන්න ওই විදිහේ අවවාද ටිකක්, ওই විදිහේ මඟ පෙන්වීම් ටිකක් බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා මේ වගේ ප්‍රතිපදාවක් වඩන කෙනෙක්ට, මේ විදිහට කටයුතු කරන කෙනෙක්ට. එතකොට අර දවස පුරා නැගිලා එන අර මහා වෘක්ෂ වගේ හැදෙන සිතිවිලි කන්දරාවට ප්‍රතිඵලයක් සිතුවිලි කන්දනාවට උපක්‍රමයක් විදිහට තමයි මේක කියන්නේ. ඒක නවත්තන උපක්‍රමයක් විදිහට තමයි මේ කියන්නේ. ඒතර මේ ක්‍රම අවිට ඔය දිනෙදා කටයුතු කරන ගමන් ටික ටික පරීක්ෂා කරලා බලන්න පුළුවන් දේවල්. මෙන්න මේ සිහියෙන් වැඩ කරන්න අපිට උදව් කරගන්න පුළුවන් දේවල්. අර මං කියන්නේ උදේ ඉඳලා රෑ වෙනකන් නින්දට වැටෙනකන් ඒ කටයුතු සිහියෙන් කරන්න උත්සාහ ගන්න කියලා. ඒ විදිහට දවස පුරා සිහිය පවත්වා ගන්න උත්සාහ ගන්න කියලා. අන්න ඒකට සඳහන් කරන උපක්‍රම තමයි මේ කියන්නේ. ඒ විදිහට දවස පුරාවට කෙනෙක් සිහියෙන් කල් ගෙවනවනම් ඒ තැනත්තට අර විදිහට බාධා නැగిලා එනකොට ඒව ඔස්සේ නැවත නැවත මුලාවටපත් වෙනවා කියලා දැනෙනකොට ඒ දැන ගැනීම ඔස්සේ කරන්න පුළුවන් උපක්‍රම ටිකක් කියලා දෙනවා. එතකොට අපි අර අද ඉදිරියෙන් තියාගත්ත ගාථා කිහිපේ පිළිබඳ පොඩි මතක් කිරීමක් කරගන්නත් පුළුවන්. එතන සඳහන් කරනවා මොකද්ද? බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ කතාවක් කියනවා. සුප්පබුද්ධං පබුජ්ජන්ති සදා ගෞතම ශාවකා ඒසං දිවාචරත්තෝච නිච්ඡං බුද්ධගතා සති නිච්ඡං ධම්මගතා සති නිච්ඡං සංඝගතා සති නිච්ඡං කායගතා සති කියලා ඔන්න ඔය විදිහට අන්තිම වචනේ විතරයි මේකේම වෙනස් වෙන්නේ. ඒතර කියනවා යමෙක් දිවාරෑ නිරතුරු මේ විදිහට බුදුන් අරඹයා ගිය සිහියක් ඇතිව කල්ගත කරනවද? අනේ ගෞතම ශ්‍රාවකයා හැම කල්හි සුවසේ නිදා සුවසේ පිබිදෙයි කියලා තමයි කියන්නේ. හොඳට නිදියගෙන සුවසේ නිදාගෙන සුවසේ ඇහැරෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟට කියනවා යමෙක් දිවාරෑ නිතර මේ විදිහට ධර්මය අරඹයා ගිය සිහියක් ඇතිව කල්ගත කරනවද? ඒ ගෞතම ශ්‍රාවකයා හැම කල්හි සුවසේ නිදා සුවසේ පිබිදෙයි. ඊට පස්සේ කියනවා යමෙක් දිවාරෑ නිතර මේ සංඝයා ආරම්භයා සිහියක් සහිතව කල්ගත කරනවාද? ඒ ගෞතම ශාවකයා හැම කල්හි සුවසේ නිදා සුවසේ විබිදේ. ඊළඟ හතරවෙනියට තමයි අපි මේ අපි කතා කරලා පුරුදු වැඩේට එන්නේ. මොකද්ද කියනවා යමෙක් දිවාරෑ නිතර කය ආරම්භයා ගියපු සිහියකින් කල්ගත කරනවාද? අන්නේ ගෞතම ශ්‍රාවකයා හැම කල්හි සුවසේ නිදා සුවසේ විබිදේ කියලා තමයි කියන්නේ. එතකොට හරියට නිකන් අර උදේ ඇහැරිච්ච වෙලාවෙ ඉඳලා රෑ නිින්දට යනකම් අපිට සිහිය පවත්වන්න පුළුවන්. අපිට ඒ පිළිබඳ හැකියාවක් දක්ෂකමක් තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ කියන ඉතුරු ටිකත් මම උඹලට ගොඩ දාලා දෙනවා වගේ කියලා තමයි කියන්නේ. හරියට නිින්දට වැටුණාට පස්සේ නිින්දෙන් ඇහැරෙනකම් අපිට විශ්වාසයක් නැහැ. අපිට දන්නේ නැහැ. නමුත් අර විදිහට දවස පුරා උත්සාහ කරන කෙනෙක් අන්න ඒ අතරමැද නිදියගෙන ඉන්න කාලෙත් සිහියෙන් ඉන්දියා වගේ සුවසේ නිදියගෙන සුවසේ ඇහැරෙනවා කියලා තමයි මේ කියන්නේ. ඒතර ඔතන යම් කරුණු කීපයක් තියෙනවා. ඒ ටික පැහැදිලි කරගන්න පුළුවන්. නමුත් මට තව තැනක හම්බුණා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සිහියෙන් දැන් අපි ගිහිල්ලා දවස පුරා අර විදියට සිහිය පුරුදු කරන්න උත්සාහ කරනවානේ යම් කිසි වෙලාවකදී ඇඳට වැටෙනවානේ ආනින්දට. අන්න එතකොටත් අපිට මේක අතාරින්න බෑනේ. ආ මම මේ විදියට ඇඳේ සැතපීලා ඉන්නවා. මේ විදිහට මගේ කය පිහිටලා තියෙනවා. මෙන්න බඩ උඩ පහළ යනවා. මෙන්න වටපිටාවේ සද්ද ඇහෙනවා. මෙන්න මේ පොරෝගෙන ඉන්න රෙද්ද මගේ ඇඟට දැනෙනවා කියලා මොකක් හරි දැනීම් ටිකක් පිළිබඳ අපිට අවධානයක් තියාගන්න පුළුවන්. එතකොට කියනවා කෙනෙක් මේ විදිහට සිහියෙන් නිදාගන්නේ නැත්තම් සිහියෙන් නිින්දට වැටෙන්නේ නැත්තම් අන්න ඒ තැනැත්තට තියෙන ආදීනව පහක් ප්‍රකාශ කරනවා. ඒ තැනැත්තට වෙන ආන්තරා පහක් ප්‍රකාශ කරනවා. මොකද්ද කියනවා? පළවෙනි එක තමයි මේ තැනත්ත දුකසේ නිදනවා. දුකසේ ඇහැරෙනවා. ඔන්න කරුණු දෙකක් වුණා. ඊට පස්සේ කියනවා මේ තැනත්ත ලාමක සිහින දකිනවා. ඒතර අර විදියට දුකසේ නිදලා දුකසේ ඇහැරෙනවා. ඊට පස්සේ නපුරු හීන පේනවා. බොහොම බය වෙලා ඇහැරෙනවා වගේ හීන පේනවා. රැතිස්සේ වෙහෙසෙනවා. සමහර කෙනෙක් ඔන්න නිින්දෙන් බය වෙනවා. වඩපිටාව ඉන්න කට්ටියට නිදිය ගන්නත් නෑ. නිින්දෙන් කතා කරනවා. ඔයගේ දේවල් තියෙනවනේ. එතකොට කියනවා අන්න මේ ලාමක සිහින දකිනවා. ඒ සිහියෙන් නිින්දට වැටුනේ නැති වුණහම. ඊට පස්සේ කියනවා අන්න දෙවියෝ නරකිත්. දෙවියන් මේ තැනත්තව ආරක්ෂා කරන්නේ නැහැ. හදිස්සිය මොකක් හරි උලඟක් හරි යමලා අන්න ඔලුවට ගහක් කඩාගෙන වැටුනොත් හදිස්සියවත් ඒ වගේ වෙලාවට දේවියෝවත් පිහිට වෙන්නේ නැහැ. කියලා සඳහන් කරනවා. ඊට පස්සේ අවසානයේ සඳහන් වෙන අමුතු කතාවක්. මොකද්ද? සුක්‍රමෝචනේ වෙන්නේ නැහැ කියලාත් සඳහන් කරනවා. ඒතල ඔය විදිහේ ආනිසංස පහක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ විදිහට කෙනෙක් සිහියෙන් නිදාගත්තොත්, එහෙම නැත්නම් අසිහියෙන් නිදාගත්තොත් ඒකේම නෙගටිව් පැත්ත, සිහියෙන් නිදාගත්තොත් ඒකේ පොසිටිව් පැත්ත පෙන්නලා දෙනවා. එතකොට සැපසේ නිදනවා, සැපසේ විබිදෙනවා, ලාමක සිහින දකින්නේ නැහැ, දෙවියෝ ආරක්ෂා කරනවා, එන සුක්‍රමෝචනේ වෙන්නේ නැහැ. ඒකේම අනිත් පැත්ත තමයි අසිහිය ගැන කියන්නේ. එතකොට ඒ අන්තිමට කියන කතාව පිළිබඳ පොඩ්ඩක් කිව්වොත්, ඇත්තටම දැන් මේ රාග සිතුවිල්ලක් අපේ හිතට නැගිලා ආවට ඒක සුක්‍රමෝචනයකට හේතු වෙන්නේ නැහැනේ. ඒ වෙනුවට ඒක ඔස්සේ සෑහෙන දුරක් ගමන් කරන්න ඕනේ. අර ගින්න ඇවිලිලා යන්න ඕනේ සෑහෙන දුරක්. අනේ එතකොට තමයි ওই කියන කතාව වෙන්නේ. එතකොට මේ සිහියෙන් ඉන්නකොට මේ අරමුණ එහෙම ඇවිලෙන්නේ නැහැ. අර ඇවිලෙන දර කියලා જાතියක් තියෙනවනේ. තිබ්බ ගමන් ඔන්න පත්තු වෙනවා. පත්තු වෙලා ඒක තව එකකට ගිනි දෙනවා. තව එකකට ගිනි දෙනවා. අවුල ගන්නේ පොඩි කෑල්ලකින්. පුළුන් ටිකකින්. එහෙම නැත්නම් තනකොළ වේලිච්ච තනකොළ ටිකකින් වගේ තමයි අවුලන්නේ. එතකොට එහෙම ඇවිලලා යන එක අන්න සෑහෙන දුරක් පත්තු වෙලා ගමන් කරනවා. අන්නේ ගමනකින් පස්සේ තමයි ওই විදිහට සුක්‍රමෝචනයක් දක්වා මේ රාගය කියන එක වර්ධනය වෙන්න පුළුවන්. ඊතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙතෙන්දී අන්නේ එපමණකට වර්ධනය වෙන්නේ නැහැ මේ සිහියෙන් නින්දට වැටෙන කෙනෙක්ට. තමන්ගේ හිතේ සිහිය පුරුදු කරන කෙනෙක්ට එපමණකට වර්ධනය වෙන්නේ නැහැ. එතකොට කාන්තාවකට වුණත් රාගේ අච්චර ඇවිලෙන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. ඉතින් ඔය කියන කතාව හා සම්බන්ධ තව දෙයක් අපිට අහන්න ලැබිලා තියෙනවා. මොකක්ද? අන රහත් තුන කෙනෙක්ට සුක්‍රමෝචනේ වෙන්නේ නැහැ කියලා සඳහනක් තියෙනවා. විනය පොතේ එහෙමත් ඉතින් ඔවා තියෙනවා. ඉතින් විනය පොත ගැන කිව්වහම කට්ටියට පොඩ්ඩක් ඉතින් හිතේ අමාරු ඇති වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් ඔය එහෙම තියෙනව විස්තර. එක්තරා අවස්ථාවක සඳහනක් තියෙනවා. මොකද්ද? හාමුදුරු කෙනෙක් දවල් පොඩ්ඩක් දාහනේ අරගෙන නිදිය ගන්නවා. එතන නිදියගෙන ඉන්නකොට අනේ විහාරේ බලන්න එනවා කාන්තාව පිරිසක්. මල්ල අරගෙන එහෙම ඇවිල්ලා ඉතින් ඔහොම විහාරේ වටේ එහෙම කැරිකැරි ඉන්නකොට අන්න මොකද වෙන්නේ? මේ හාමුදුරුව නිදියගෙන ඉන්නව පේනවා. ඊට පස්සේ යම් කිසි විදිහක අර නිින්ද තුලින් ඒ ලිංගේ පොඩ්ඩක් ප්‍රාණවත් වෙලා වගේ තියෙන්නත් පුළුවන්. කොහොම හරි ඔහොම කතාවක් තමයි කියන්නේ. එතකොට අන්න මේ කට්ටිය මොකද කරන්නේ? අන්න මේක දැකලා ඇතුළට ඇවිල්ලා ඉතින් ඔක්කොම වැඩ කටයුතු කළා. අන්තිමට ඒත් සුක්‍රමෝචනේ වෙන්නේ. ඊට පස්සේ අම්මෝ මේක නම් නිකම් පුරුෂයෙක් නෙමෙයි පුරුෂ උත්තමයෙක් කියලා අන්න මල් තියලා ශිවලිංගයට වගේ වන්දනා කළා. නික්මිලා යනවා. ඉතින් හාමුදුරුව ඇහැරිලා බලනකොට මෙච්චර කෙලියක් වෙනකන් නිින්ද ගිහිල්ලා හැබැයි කොහොම හරි හාමුදුරුව ඇහැරිලා බලනකොට ඔන්න මල් තියලා වන්දනාමාන කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අර ආපු ගෑනු ටිකට බනින්නෙත් නැහැ ඇත්තටම. මුම් පේනවාද මෙන්න පන්සල් ඇවිල්ලා කරලා තියෙන වැඩේ කියලා බනින්නේ නැහැ. එතකොට දැන් කාලේ වුණත් මේ වෙන දේවල් ගැන හිතේමාරු ඇති කරගන්න කට්ටියටත් හොඳ කතාවක්. ඒ දවස්වලත් මෙහෙම දේවල් එලා තියෙනවා. අලුතෙන් කිසිම දෙයක් හොයාගෙන නැහැ මේ කට්ටිය. ඔච්චර බිලියන් ඩොලර් ෆෝන් ඉන්ඩස්ට්‍රි එකක් තිබුණාට මුකුත් අලුතෙන් හොයාගෙන නැහැ ඒගොල්ලෝ. එදා ඉඳලා තියෝ විනය පොත කියවල බලන ওই ටික ඔක්කොම තියෙනවා. මලමිනියෝ නම් මලමිනිය තියෙනවා, සත්තුව නම් සත්තු තියෙනවා. ඔය විදිහ තමයි ඉතින්. එතකොට ඒ එහෙම දෝෂයක් කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ ගෑනු ටිකට බයින්නේ නැහැ. පෙනේද මේ ගෑනු ටික මේ පන්සල් ඇවිල්ලා මලුත් අරගෙන කරලා දෙන වැඩේ කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට කියනවා දවල්ට නිදි ගන්න නම් දොර පොඩ්ඩක් වහගෙන නිදිය ගනින් කියලා තමයි කියන්නේ. දොර පොඩ්ඩක් වහගෙන නිදිය ගත්තේ නැත්නම් අන්න පොඩි ආපත්‍යකුත් පනවලා තියෙනවා. ඒතර ඔන්න ඔය විදිහට මේ ඇවිලිලා යන්නේ කියන එක තමයි මේ කියන්නේ. මේ විදිහට සුක්‍රමෝචනේ වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ අන්න අර ඇවිලීම අඩුයි. සිහියෙන් නින්දට වැඩිලා සිහියෙන් ඇහැරෙන්න පුළුවන් මෙයාට. අනේ හැකියාව අපේ හිතේ පවතින අය අතරමැදදී කියන එක තමයි මේ කියන්නේ. එතකොට බලන්න අර විදිහට දවස පුරාවට මෙහෙම කල්ගෙවන කෙනෙක් අනේ ඉබේම නොදන්න ටිකේදීත් ආරක්ෂා වෙනවා කියලා තමයි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. අපිට පාලනයක් නැති ටිකේදිත් මේ අපිට ආරක්ෂාවක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒතර මේ සිහිය පුරුදු කරන හිතේ ස්වභාවය තමයි ඔය කියන්නේ. අන්න මරණ මොහොත ආවත් මරණ මොහොතේදී බය වුණත් තමන් අර කරලා තියෙන පුරුද්ද මෙයාව ඉහළට අරන් යනවා කියලා සඳහන් කරනවා. විශේෂගාමි වෙනවා. හරියට නෑ ගිලිප් බුලුඟුවක් අහසට පත් වෙලා උඩට යනවනේ. අන්න ඒ වගේ මෙයාගේ හිතේ ස්වභාවයක් ඇති වෙනවා කියලා කියනවා. ආනන්ද නෙමෙයි සමහ වෙන්න. ඒ මහානාම ශාක්‍ය රජතුමා එක වෙලාවක ඇවිල්ලා කියනවා, අනේ බුදුහාමුදුරනේ මට මේ වටපිටාවේ මේ නගරවල ගැවසෙනකොට හරි බයයි. මේ කුලප් වෙච්ච ඇත්තු අස්සියෝ මගේ ඉස්සරහට එනවා, කොයි වෙලාවෙ මැරලෙයිද දන්නේ නැහැ, මේ එකකට යට වෙලා කියලා කියනවා. එතකොට කියනවා මහානාම, ඔබට ඔහොම කනගාටු වෙන්න දෙයක් නැහැ. ඔබ මේ විදිහට හිතක් පුරුදු කරලා තියෙනවා ගොඩ කාලයක්. එතකොට ඔබ හිතේ ස්වභාවය තමයි අන්න ඉහළට යන ස්වභාවයක් තමයි ඔබේ හිතේ තියෙන්නේ. සමහරුන්ගේ නම් කය පොළවට වැටෙනකොට හිත ඊට පහළට වැටෙන්නේ. හිත ඊට වැඩිය බරයි. අන්න කඩාගෙන බිඳගෙන ගිහිල්ලා පහළම තියෙන තැනකට ගිහිල්ලා වැටෙනවා. නමුත් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්න හිත කය පොළවට වැඩිද්දි හිත නික්මිලා උඩට යනවා. නික්මිලා උඩට යනවා කියපු ගමන් ඉතින් ඒක මේ ධර්මයට ගැලපෙන්නේ නැහැ. මේ කතාව කියන තමයි ඒක සඳහන් කරේ. අන්න මෙතනින් කය පොළවට වැටෙද්දී අන්න හිත ඉහළට යන ස්වභාවයක් තමයි මේ හිතේ තියෙන්නේ කියලා සඳහන් කරනවා. අන්න සිහිය පුරුදු කිරීමේ ආනිසංසය තමයි කියන්නේ. ඊළඟට මෙතන තියුණා බුද්ධගතා සති, ධම්මගතා සති, සංඝගතා සති, කායගතා සති කියලා හතරක් අපිට තියුණානේ. ඉතින් ওই හතර වෙනි එක නම් ඉතින් අපි දන්නවනේ මේ කතා කරන්නේ ඒක ගැන තමයි මෙච්චර වෙලා. එතකොට මේ බුද්ධ ධම්ම සංඝ කියන දේ පිළිබඳ කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට එහෙනම් මෙච්චර කාලයක් කියපු බණක් නෙමෙයි නේද අද කිව්වේ කියලා. නෑ මෙච්චර කාලයක් කියපු එකම තමයි ওই කියන්නේ. එතකොට අපි බුද්ධගතා සති වෙච්චා, ධම්මගතා සති වෙත්වා, සංඝගතා සති වෙත්වා මොකක් හරි වචනයකින් පටන් ගන්නවා කියමුකෝ. අරහන් ගුණේ නම් අරහන් කියලා පටන් ගන්නවා. ඒක ආරම්භ විතරයි. නමුත් තව ටික දවසකින් අරහන් කියන එක අතාරින්න වෙනවා. ඒකට කැමති නැහැ. ඒක කිව්වහමන අයියෝ යන්තම් මේක අල්ලගත්ත විතර දැන් ආපස්සට රිවර්ස් එකට අපිට යන්න බෑ, ඉස්සරහට මිස පස්සට යන්න දන්නේ නැහැ කියලා ඔන්න මේ තැනත්තා චෝදනාවක් එල්ල කරනවා. මොකද අර වචනේ අතාරින්න කැමති නැහැ. ඒ වචනේ අල්ලගෙන එතනින් එහාට ගමනක් නැහැනේ. ඒ වචනේ දවසක අතාරින්න වෙනවා. අතහැරියට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවනි කාලයක් තිස්සේ මේක කරනකොට දැන් සිහිය පුරුදු කරනවා කියලා කියමුකෝ. අන්න අපි දැන් දත් මදිනවා. දත් මදිනකොට දත් මදිනවා මම නිරීක්ෂණයක් සිද්ධ කරනවා. එතකොට යන්ට යන ක්‍රියාවලිය තියෙනවා. තුන්වෙනියෙක් වගේ නිරීක්ෂණයක් කරනවා. ඒක තමයි ආරම්භය. නමුත් ටික කල් ගෙවනකොට කෙනෙක් අඳුර ගන්නවා මොකද්ද සමහර වෙලාවට අර නිරීක්ෂණයක් නැතුව මම ක්‍රියාවලියක් ඉදියා මතකයි. සිහිය පුරුදු කරන වார்த்தාවල ඔක තියෙනවා. වැරදුනා පැටලුණා විදිහට තමයි තියෙන්නේ. මොකද අන්න අර මම අර විදිහට වාඩි වෙලා ඉනකොට එක මොහොතක් සුළු වේලාවක් ගත වුණා. ඒකෙදි මම ඉන්දියා කියලා මතකයි. නමුත් මම අර විදිහට නිකන් බාහිරින් බලා ඉන්නවා වගේ ඉන්න වෙනකොට ඒ ක්‍රියාවලියත් එක්ක ඉන්දියා. ඔහේ නිකන් ගලාගෙන යamak එක්ක ඉන්දියා. මොනවා වුණාද දන්නේ නැහැ. අන්න අර නියම ගහක ස්වභාවය තමයි ඔය කියන්නේ. නියම කුරුල්ලෙක්ගේ ස්වභාවය තමයි ඔය කියන්නේ. ඒ වගේම බුද්ධගතා සතිවෙත්වා, ධම්මගතා සතිවෙත්වා, සංඝගතා සතිවෙත්වා අන්න ඒවා වචන කී කී ඉන්නකම් අපි තුන්වෙනිවෙක් විදිහට වෙනම කටයුතු කරනවා. නමුත් දවසක මේ ක්‍රියාවලියත් එක්ක ඉන්නවා කියන්නේ ආයි වචන කියන කෙනෙක් නැහැ. ඒ වෙනුවට ඔහේ යන ගලණයක් තියෙනවා. ඒ ගලණේ තමයි බුද්ධ ස්වරූපේ. ඒ ගලණේ තමයි ওই ධම්ම ස්වරූපේ. ඒ ගලණේ තමයි නියම සංඝයා. අන්න එතකොට ඒ ගලණෙත් එක්ක ඉන්නවා කියන්නේ ওই හතරම එක තැනට තමයි ගැලපිලා ඉන්නේ. එතකොට හරියට අර මෘදු දිය තෙල් දහරාවක් ඇදීගෙන යනවා වගේ අන්න අර මේ ගලණේ දවස පුරාවට ඇදීගෙන යනවා. ඒ ගලණෙත් එක්ක කෙනෙක් ඉන්නවා. ඉන්නේ ඉඳීම තුලින් අපිට පුළුවනි මෙන්න මේ කියන විදිහට කටයුතු කරන්න. මෙන්න මේ කියන විදිහට බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන විදිහට ආරක්ෂාවක් අපිට හදාගන්න පුළුවන්. මේ විදිහට කල් ගෙවන්න පුළුවන්. අන්න ඒ වගේ පාරක් තමයි මේ වෙන්නලා දෙන්නේ. එහෙම ඉන්න තේරෙනවා මේ කොහෙන් පටන් ගත්තත් ඉවර වෙන තැන ඒක තමයි. මෙන්න මේ ගලනෙත් එක්ක මම ඉන්නවා. ෆ්ලෝ ස්ටේට් කියලා ඔකට කියනවා. මෙන්න මේ ෆ්ලෝ එකත් එක්ක මම ඉන්නවා. මම ආයි වෙන්නම බලනවා තුන්වෙනුව බලනවා කියලා හැඟීමක් නැහැ. හැබැයි ඒක ඉතින් ඉලක්ක කරලා ගන්නත් බෑ. ඒක එන දෙයක් ඔයි කියන්නේ. ඔය සක්මන් කරනකොට වාඩි වෙලා ඉන්නකොට එදිනෙදා වැඩ කරන වැඩිදු කරනකොට ඕක තියෙනවා. ඕක එනවා. අන්න එන දේත් එක්ක ඉඳීමක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඒ ඉන්න 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 තේරෙනවා හා මේ 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 මම අර කියනා වගේ සර්ව සම්පූර්ණ කෙනෙක්. මට ආයි තවත් බුදු වෙන්න කියලා දෙයක් නැහැ. අර කැලේ ගහක් වගේ මම. එහෙම නැත්නම් අර කැලේ මියුරු නාද කරන කුරුල්ලෙක් වගේ මම. ඒ ස්වභාවය මා තුළ දැනටම තිබිනවා. දැනටම ලැබිලා තිනවා. අන්නේ අනුමෝදන් වීම තමයි ඔය කියන්නේ. එතකොට මුලින් අර විදිහට යම්කිසි ක්‍රියාවක් වීමක් එක පටන් ගන්න. මොකද ටික 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 ගිහිල්ලා ඔය හතරම කෙලවර වෙන්නේ එකම තැනින්. එන්නේ අනුමෝදන් වීම තමයි අර කියන විදිහට මම අර වැලි කැටයක් මේ ගම් තලාවේ. වැලි කැටයක් වෙන්න දෙයක් නැහැ. දැනටම වැලි කැටයක්. අර විදිහට කැලේ ගහක් වගේ මමත්. මට ආයි අමුතුවෙන් ගහයි කොළ දාන්න කඳ මහත් කරගන්න දෙයක් නැහැ. අර විදිහට මියුරු නාද කරන කුරුල්ලෙක් වගේ මම. මට ආයි මේ නාදේ වෙනසක් කරන්න මීට වැඩිය මියුරු විදිහට සංගීතරාව පවත්වන්න අවශ්‍යතාවයක් නැහැ කියන අන්න අර ඒ ලැබිලා තියෙන දේ අනුමෝදන් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ ලැබිලා තියෙන දේ අනුමෝදන් වෙන්න වෙන්න තේරෙනවා මේ කොච්චර සුන්දර වටපිටාවක්ද තියෙන්නේ. මේ කොච්චර වටින වටපිටාවක්ද තියෙන්නේ. මම දැනටම බුදු වෙලා කියන හැඟීම අපි තුල ටිකෙන් ටික මතුවලා එනවා. ඉතින් එවැනි හැඟීමක් වර්ධනය වීම සඳහා අද මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අදත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. විනාඩි 30ක් කිව්වට පැයකටත් වඩා වැඩි කාලයක් යොමු කරගෙන මම කෙටියෙන් කිව්වොත් එහෙම මේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මේ භෞතික ලෝකේ ඉන්න අපි හැමදෙනාම මොනවා හරි ඉලක්කයක් හදාගෙන හැමදාම ඉන්නේ. එහෙම ඉලක්ක හදාගෙන ඉන්න අපිට හොඳ උදාහරණයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා. සක්විති රජ කෙනෙක් ඉන්න කෙනෙක්. එහෙම කොහොම පිනක් තියෙන කෙනෙක්ද ඒ වගේ කෙනෙක් වුණත් රුපියක් නැතුව තමයි මැරෙන්න වෙන්නේ. ඉතින් එහෙම ඒ නිසාම විශේෂ කෙනෙක් විශේෂ ඉලක්ක හදාගෙන විශේෂ කෙනෙක් වෙනවා වෙනුවට ඉන්න සාමාන්‍ය කෙනෙක් වෙන්න උත්සාහ කරන්න පුළුවන්ද කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ මතක් කරේ. එහෙම වෙන්න උත්සාහ කරන්න පුළුවන්ද වෙන කවුරුත් වෙනවට වඩා තමන් වෙන්න උත්සාහ කරන එක කොච්චර වැදගත්ද කියන එක ස්වාමීන් වහන්සේ මතක් කරා. වැලි තලාවක් තියෙන එක වැලි කැටයක් වගේ වෙන්නවා නම් ඒක කොච්චර වටිනවද කියන එක. ඒ වගේම එහෙමයි කියලා ආයේ වැලි කැටයක් වෙන්න ආසාවක් ඇති කරගන්න ආයි කැමැත්තක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ කියන එකත් අපි හැම කෙනාම යුනික් ඒකක යුනික් පුද්ගලයෝ. ඒක නිසා එකෙක්නාට සමාන කරන්න පුළුවන් කමක් නැහැ. අපි හැම දෙනාම දැනටමත් පිටු වෙලා ඉන්නේ. ඒ බව දැනගන්න තමයි අපි මේ ප්‍රතිපදාව කරන්නේ කියන කාරණය ස්වාමීන් වහන්සේ බොහොම විස්තරාත්මකව ඉදිරිපත් කරා. මගේ සාරාංශය මම එතනින් අතර කරනවා. අපිට නැත්තම් මේ ප්‍රශ්න වලට වෙලාව නැති නිසා දෙවනි අංගය විදියට අපිට තියෙන්නේ මේ ආධුනිකයට අපි සකස් කරලා තියෙන උපදේශ පත්‍රිකාව මතක් කරන එක. ගන්න පේනවා ඇති ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙනවා ආධුනික අයිතිවාදී උපදේශ පත්‍රිකාව. මම හැමදාමත් කියනවා වගේ මේ සතිමත් බව කියන කාරණය එක ආගමකට ජාතියකට දේශ සීමාවකට වයස් කාණ්ඩයකට සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මනුෂ්‍යයෙක් වුණ අපි හැම කෙනාටම ලැබිච්ච මූලික මිනිස් අයිතිවාසිකමක් වගේ දෙයක් ඕනම කෙනෙක්ට මේක අත්හදා බල ප්‍රත්‍යක්ෂ විඳින්න පුළුවන්. අපි උදාහරණ විදිහට දැක්ලා තියෙන අවුරුදු 4-5 දරුවන්ගේ ඉඳලා වයස් කාණ්ඩවල අය මේක පුහුණු කරනවා. ඒක නිසා මම විශ්වාස කරනවා අද වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනාටමත් ඒකට හැකියාව තියෙනවා කියලා. අවශ්‍ය වෙන්නේ තමන්ට මේක කරන්න පුළුවන් කියන හැකි සංඥාව ඇති කරගෙන ඒ සඳහා උත්සාහ වෙන එක තමයි. සරලව ගත්තොත් එහෙම සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීමෙන් තමයි අපි මේක පුරුදු කරන්න උත්සාහ කරන්නේ. ඒ සඳහා නිසරවණ්‍ය ආශ්‍රයෙන් නිකුත් කරලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක් වීඩියෝස්. ඒ වයින් දෙකක් මම දැනට මෙතන සඳහන් කරලා තියෙනවා. අද වැඩසටහනට සම්බන්ධ වෙන කෙනෙක්ට හරි මේ වැඩසටහන මේ සතිමත් ඇවිදීම සහ සත්පතින්ද ගැනීම මූලික උපදෙස් ලබා ගන්න මතක් කරගන්න කෙනෙක් ඉන්නු නම් ඒ කෙනෙක්ට හරි මේ වීඩියෝස් වලට ගිහිල්ලා ඒවා මතක් කරගන්න පුළුවන්. එහෙම කරගෙන වැදගත්ම දේ තමයි අද ධර්ම දේශනාවේදී ස්වාමීන් වහන්සේ මතක් කරා වැදගත්ම දේ තමයි පුහුණු කිරීම. මේක දිනපතා පොඩි වෙලාවක් අරගෙන පැයක් පුහුණු වෙන පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම බැරි නම් භාගයක් විනාඩි 20ක් විනාඩි 15ක් තමන්ට පුළුවන් ප්‍රමාණයේ වෙලාවක් දෛනික මේ සඳහා වෙන් කරගෙන සතිමත් ඇවිදීමට සහ සතිමත් ඉඳගෙන ඉඳී කරගෙන මේක පුහුණු කරන එක තමයි වැදගත්ම දේ. එහෙම දිනපතා පුරුදු කළා අවම වශයෙන් පැය දෙකක ඉඳ ගැනීමක් පැය දෙකක ඇවිදීමක් කරාට පස්සේ ඔගලන්ට පුළුවන් ඒ වාර්තා අපිට ලියලා එවන්න. ඒ කොහොමද ඒ ඇවිදිනකොට කොහොමද ඉඳ ගන්නකොට දැනුනේ සතුමත් පාට ඒ කාරණා දැනුනේ කොහොමද කියන එක වාර්තා කරලා එවන්න. ඒ වාර්තා එවිය යුතු ගූගල් ෆෝරම් එක සහ ඊමේල් ලිපිනයක් මම මෙතන සංහන් කරලා තියෙනවා. ඒ වාර්තා එවන වාර්තා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් පස්සේ අපි හැමදාම ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළේ සුදුසු උපදෙස් ඒ අදාළ පුද්ගලයන්ට ලබා දෙනවා. එහෙම නැත්නම් අනිත් අයට උනත් ඒ වගේ උපදෙස් තමන් තමන්ගේ පුහුණුව අනුව ඒ උපදෙස් අදාළ කරගන්න පුළුවන්. ඒ අතර අවසාන වශයෙන් සඳහන් උපදෙස් පත්‍රාවේ අපි හැම ඉදිරි දවසක මේ වැඩසටහන් මේ විදිහට කරගෙන යනවා. තමන් වාර්තා ලිව්වත් නැතත් ඔයගොල්ලන්ට මේ වැඩසටහන් සම්බන්ධ වෙලා මේ සම්බන්ධයෙන් තමන්ගේ සතිමත් බව ඉදිරියට වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අදාළ විශේෂ දේශනාවට සමන් දෙන්න පුළුවන්. ඒ ටික තමයි අපිට මතක් කරන්න තියෙන විශේෂ උපදෙස්. දැන් අපි යමෝස් අද දවසට ඉදිරිපත් කරලා තියෙන වාර්තා මොනවද කියලා බලන්න. මම ආරාධනා කරනවා නදීප්ට අපිට අද ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
බොහොමත්ම පින් රාජිකා අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අද වාර්තා කීයක් ඉදිරිපත් වෙලා තියෙනවද?
තුනක් තියෙනවා ස්වාමීන් වහන්සේ. වියනාදුවගේ ස්විමින් රිපෝට් එකක් තියෙනවා. මම මුලින්ම ස්වාමීන් වහන්සේ ස්ක්‍රීන් එක ෂෙයා කරගෙන පේන්ටිං එකකුත් තියෙනවා ඒකත්. First report is from Viyanadua. Let me read it out, Swamin Nansa. Mindful swimming. I got into the water slowly. I felt water cold in the beginning. Then I felt water warm and comfortable. I heard the sound of water splashing when I stroke. Some water went into my nose. It was fun to swim in the water. That's the end of the report.
Okay, so Viana was following up on her homework, and maybe after 2 weeks she submitted it. So last week we were talking, maybe you went to swim and that's why your report is not here. So our assumption was correct, I guess. Now when you swim like this, when you become aware, you are feeling different things. You feel the water, maybe the temperature difference, how it is changing the nature of your body. Then you can hear the sounds, you can see the water with your eyes. So all these things are there. It's a very nice, fun activity to do mindfully. So when you do it mindfully, you can feel how you are pushing the water, how the pressure is applied, how the way water is dragging you behind. All these things come. So initially you feel like you are swimming on the ground. Initially it is very difficult because your body is not in the proper way to handle it. Your body doesn't understand proper way to manage it. It's like mindfulness. When you start your training, it is so difficult. People come and complain that I can't be mindful, this came, that came, blah blah blah. They are saying that's the beginning. When you go into the water, that is there. Some people even can't put their head under the water because they feel that they are sinking. But little by little you practice, little by little you understand the nature of the water, little by little you become skilled at it. So that's the same with mindfulness. When you start, it is difficult. But little by little, you improve yourself. Little by little, you know that I can be mindful for a few minutes. I can be mindful for a few breaths. That's the confidence that's developing. And after a while, you become like a fish. You feel like there is no resistance in the water. You can go through the water very easily. So that's the same water that we are talking about. But with time, we develop that confidence. Mindfulness also the same. So when you practice for a long time, when you identify the correct way to practice, when you become skilled at it, you realize I'm always mindful. I can be mindful without interruptions. Different things come, but still I know that I'm in a thought. Still I know that I'm in a sound. The process continues. So that's the way. So Viana, I think now coming to the third zone, which is being comfortable in water and enjoying it. And knowing that you are always mindful, there's no special task to do. Just be with the process, be with the flow. And you are like Buddha. So that's the way. Little by little, we practice and we become a Buddha. Now let me ask you a question. Now the newborn children, when they are put into water, they find it natural. They don't feel any difficulty. Instead, they find it's natural. They swim around with comfort. They don't struggle to catch their breath. Instead, they swim here and there. If you go to YouTube, you can find such videos, and that says a deeper secret. When you are born, you already know how to swim. When you are born, you are already mindful. So that's the topic of today's discussion. So swimming comes to all the sides of our discussion, and Viana is giving us a lot of insights. With her innocent words, she's giving us a lot of insights. So continue to report us. Last week, you know, we were waiting for you and we didn't hear from you, so we were a bit sad. But today we are hearing from you again. So that's something to be joyful, something to be glad. And you may continue this way.
Devani Vartava Swamin Vahansa, Teruan Saranai, Gauraniya Swamin Vahansa, සතිමත් සක්මන සුපුරුදු පරිදි සක්මන ආරම්භයේදීම හිස මුහුණ ආශ්‍රිත කම්පන ස්වභාවයන් දැනෙන්නට විය. පාදවලට අවධානය යොමු කර සක්මන ආරම්භ කළෙමි. දෙපාවලට සිහිය යොමු කිරීම පහසු වූ අතර සිටිවිලි බාධා නොවිය. සක්මන සඳහා යොදාගත් දන්නේ ලනු පැදුරකි. එහි ඉස්සුන කෙඳි හොඬැලි ස්වභාවය ගැට ආදිය අයට දැනේ. පාද තබන විට වරක පතුල මුලින් ස්පර්ශ වන සැටිත් වරක ඇඟිලි මුලින් ස්පර්ශ වන සැටිත් ලෙස වෙනස් වන අයුරු නිරීක්ෂණය විය. එමෙන්ම සක්මන නිරායාසයෙන්ම වේගය අඩු වී තිබුණි. පාදය ඔසවාගෙන යෑම සිදුවන අවස්ථාවෙහි මුහුණ ආශ්‍රිත කම්පන චංචල ස්වභාවයන් වැඩිපුර දැනේ. මුවෙහි දත් දිව සහ ඔළුවේ නහර පාද ඔසවන ගෙන යන තබන විට රිද්මයානුකූලව කම්පනය වේ. පා ඔසවන විට සිරුරේ අංශු කම්පනය වීමත් ගෙන යන විට ඒවා ලිහිල් වීමත් තබන විට යලි තදවීමත් සිදුවන බව හඳුනාගත හැකිය. එමෙන්ම ජලයක බැස ඇවිදින්නාක් මෙන් යමක් කපාගෙන ඉදිරියට ඇදෙන බවක් දැනුනි. පසුව සක්මන තවත් වේගය අඩු වී තිබූ අතර සක්මන පතය සහ අවට පෙනෙන ආදෑ ඇදෙන හැකිලෙන අයුරින් චංචල වෙන ලෙස පෙනෙන්නට විය. මෙලෙස විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. පරයන්ක භාවනාව. සක්මණෙන් පසු පරයන්කය සඳහා වාඩි වුනෙමි. ආරම්භක අවස්ථාවේදී සිතුවිලි වූ අතර ඒවා ඉක්මනින් නැති වී ගියේය. ආශ්වාස සහ ප්‍රාශ්වාසය සියුම් දැනීමක් ලෙස දැනේ. හුස්ම සියුම් නිසා වෙනත් දේ කෙරෙහි අවධානය යොමුවන බව හඳුනා ගතිමි. පසුව හුස්ම හෝ සිතිවිලි හෝ සිරුර පිළිබඳ දැනීම් නොමැති තත්ත්වයකට පත්විය. මෙයින් අවදිවීම මෙයින් ඇවිදිවීම පැය සිදු වූයේ විශාල ශබ්දයක් ඇසීමෙනි. කොහෙද ඉන්නේ, මොනාද කරන්නේ වැනි හැඟීමක් අවදි වූ විගස ඇති වූ අතර වහා මතක් විය. එවිට සිරුරට දැඩි උණුසුමක් දැනේ. ශබ්දවලින් සිරුර කම්පනය වන බවද හඳුනා ගතිමි. මෙලෙස විනාඩි 45ක් පමණ ගතවන්නට විය. වාර්තාව අවසන්. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හොඳයි, අපේ මේ ධම්ම සාගර හාමුදුරුව 23 කුටි ඉඳලා සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට පස්සේ ධම්ම සරණ හාමුදුරුව කැලණිය පුරවරේ ඉඳලා සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි මේ ඒ පැත්තට දාමු නේද සාගර හාමුදුරුව?
වැහෙනවද ස්වාමීන් වහන්සේ? ගෞරවණීය.
ඔව්, මම කෝහොස්ට් කරන්න ඕනේ
නැත්නම්. මේ සරණ හාමුදුරුවද මම ආ හිටියේ නෑ ඒක.
අපි හැමෝම අහගෙන හිටියා ස්වාමීන් වහන්සේ උනාට. සාගර අවසරයි ධම්ම සාගර ස්වාමීන් වහන්සේ, මම වார்த்தාව නැවත කියන්නද අපේ
ධම්ම සාගර. පොඩ්ඩක් අන්තිම ඒ කියන්නේ මම මේ පරියන්ක කියන්නකෝ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒ කියන්නේ ඔය ඇහිලා 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 නැත්තෙම නෑ.
නෑ මම මේ කියන්නේ.
එහෙමයි ස්වාමීන්. සක්මණෙන් පසු පරයන්කය සඳහා වාඩි වූයෙමි. ආරම්භක අවස්ථාවේදී සිතුවිලි වූ අතර ඒවා ඉක්මනින් නැති වී ගියේය. ආශ්වාස සහ ප්‍රාශ්වාසය සියුම් දැනීමක් ලෙස දැනේ. උස්ම සියුම් නිසා වෙනත් දේ කෙරෙහි අවධානය යොමුන බව හඳුනා ගතිමි. පසුව හුස්ම හෝ සිතුවිලි හෝ සිරුර පිළිබඳ දැනීම් නොමැති තත්ත්වයකට පත්විය. මෙයින් අවදිවීම පැය සිදු වූයේ විශාල ශබ්දයක් ඇසීමෙනි. කොහෙද ඉන්නේ, මොනාද කරන්නේ වැනි හැඟීමක් අවදි වූ විගස ඇති වූ අතර වහා මතක් විය. එවිට සිරුරට දැඩි උණුසුමක් දැනේ. ශබ්දවලින් සිරුර කම්පනය වන බවද හඳුනා ගතිමි. මෙලෙස විනාඩි 45ක් පමණ ගතවන්නට විය. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒ කියන්නේ මේ වார்த்தාවේ මේ ප්‍රශ්නයක් කියලා නැහැ. නමුත් අර මේ ප්‍රකාශයක් වශයෙන් තියෙන්නේ.
එහෙමයි සර්.
ඉතින් අපිට ඔය වගේ දේවල් වෙනවා. දැන් මේ ප්‍රතිපදාවකින් යන්නේ ඉඳ නැත්නම් අපි මේ සිස්ටම් එකක් තියෙනවනේ. දැන් අපිට මේ අපි දන්න ඕනේ තොරතුරු ටික මේ මේමයි යන්න ඕනේ, මේ මෙතන තමයි හිත තියන්න ඕනේ, මේක තමයි සතිය කියන්නේ කියන එක තුල බයවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සද්දේ හින්දා කම්පණය වෙන බව, චලනය වෙන බව ඒ ටික දැනුණට දැන් අපි බය වෙච්ච අවස්ථාවක, සද්දෙකට හරි මොකට හරි බය වෙච්ච අවස්ථාවක අපි ওই විදිහට වෙන්නේ නැහැ. අපි එනං මේ දුවලා, ඒ කියන්නේ ඒක ලොකු අපිට ආතතියක් ගෙන දෙනවා. නමුත් මේක අපි අර හරියට කියන්නේ අපි ඉල්ලන්නේ කන්නේ. ඒ කියන්නේ අපි අරමුණක් දිගේ ගිහිල්ලා ඒක සියුම් කරලා එහෙම හොවගේ නොදන්න තැනකට ගියාට පස්සේ, දන්නා තැන ඉඳන් නොදන්නා තැනට ගියාට පස්සේ ආයේ දන්නා තැනට එන එක ස්වභාවිකව සිදුවෙන දෙයක්. ඒක සිදුවෙන්නේ එක්ක සද්දකින්, එක්ක රූපකින්, එක්ක සිතුවිල්ලකින්, එක්ක වේදනාවකින්, ওই මොකෙන් සිදුුණත් එකම වේගය බෙදිලා ගිහිල්ලා අපිව නැකිට උන මොකකින් හරි. ඉතින් ඒකෙදි අර විශාල සද්දයක් වශයෙන් දැනෙන එක තිගස්මක් එක්ක ඒදී එන්නේ. මේ අපි දන්නවනේ දැන් අපි එක පාරට අන්දමන්ද වෙනවා. කොහෙද ඉන්නේ, මොකද්ද මේ උදේද රෑද, උදේද දවල්ද රෑද, මේ කොතනද මං ඉන්නේ කියන එකත් එක්ක තමයි ආයේ දැනීමට එන්නේ. නමුත් අපි ඒ එතෙන්ට ආවට පස්සේ අපිට තේරෙනවා, හරි මං පටන් ගත්තේ ආනාපානෙ, නැත්තම් මම මේ පරියන්කෙ මං ඉන්නේ කියන එකත් එක්ක තුල අර අර ලොකු තිගැස්මක්, ලොකු බයවීමක් නැතුව මේක හොඳ නිරීක්ෂණයක් කරන්න පුළුවන්. ඒ නිරීක්ෂණය සිදු වෙලා තියෙනවා කියලා මේ වார்த்தාවෙන් තිරෙන්නේ නැත්නම් ගැටුමක්, මේ ගැටලුවක් වශයෙන් අහනවනේ මේ මොකද්ද මේ වුනේ කියලා. නමුත් අර ප්‍රතිපදාව හරහා ගියේ හින්දා මේ වගේ දෙයක් හොඳ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් ඒකෙදි නොදන්න තැන ඉඳන් දන්න තැනට යන එකයි, දන්න තැන ඉඳන් නොදන්න තැනට යන එකයි, දෙකම එකයි. කොහේදි හරි අපි මමයා හදනවා නම් අන්න ඒක තමයි ටික ටික අඩු වෙන්නේ. එතකොට දන්නා නොදන්නා තැන ඉඳන් දන්නා තැනට ගොඩක් අය බය වෙනවා, ඉගැස් වෙනවා, ආයේ වැරදුනා කියලා හිතනවා. ඉතින් අන්න ඒ දේවල් ටික ටික අඩු වේගෙන යනවා මේක නැවත නැවත සිදුවෙන්න. මේක ලක්ෂ කෝටි වාරයක් වෙන්න වෙන්න අර ඇත්තටම මම මේක ඉතුරු වෙන්නේ නැහැ. කතා කරන්නවත් දෙයක් නැහැ. ඒතකොට ව්‍යාකරණයකට දාන දෙයක්වත් ඉතුරු වෙන්නේ. නමුත් අපි මේක ඉතින් සාකච්ඡා කරනවා ටික ටික. මේ ඔයාගේ ප්‍රකාශ හොඳයි. මේ ආදුනිකයන්ට කොහොමදත් හොඳයි. එයාලත් මේක තමයි මාර්ගය, මේක තමයි යන්න තියෙන ගමන කියන එක පැහැදිලි කරගන්න හොඳයි වාර්තා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මීළඟ වාර්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා. සතිමත් පරයන්කය විනාඩි 10ක පමණ කෙටි සක්මනකින් පසුව පරයන්කය ආරම්භ කළෙමි. හුස්ම ඉහළ යන දෙසත් පහළ යන දෙසත් දෙස විමසිල්ලෙන් බලා සිටියෙමි. සිත වෙත විශාල ප්‍රමාණයක් අරමුණු හා සිතුවිලි ගලා එන බව දැක දැකම හුස්ම ඉහළ පහළ යන දෙස ඒ සිතුවිලි අතරින් බලා සිටියෙමි. මෙසේ ටික වේලාවක් යන විට සිතුවිලි තැන්පත් වී ගොස් හුස්ම රැල්ල පැහැදිලිව පෙනෙන්නට විය. හුස්ම රැල්ලෙන් අවධානය ගිලිහෙන විට ඇති වූ අමනාපය දෙසද කුතුහලයෙන් යුතුව බලා සිටියෙමි. උඩුකය තුල නාඩි වැටීමෙන් ඇතිවන සියුම් කම්පනය නිසා හිතේ හටගත් අවිවේකී බව දෙසද අවධානය යොමු කළෙමි. මද වශයෙන් හුස්ම රැල්ල සියුම් වී හිස් බවක් ඇති වූවද ඒ තුලින් හුස්ම රැල්ල දෙස බලා සිටි නිසා නැවතත් හුස්ම රැල්ල නැවතත් පැහැදිලි වී ගියේය. මෙසේ වෙනස් වීම ගණනාවක් අධ්‍යක් පරයන්කේ නිම කළෙමි. ස්වාමින් වහන්සේලාටත් සංවිධායක මණ්ඩලයේ සැමටත් සහභාගී වන සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තීන් අත් වේවා. හැකි ඉක්මනින් නිවන් අවබෝධ වේවා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒකෙත් ප්‍රකාශයක් වශයෙන් තියෙන්නේ. අපි ධම්මසරණ හාමුදුරුවන් මොකුත් කියන්නේ නැද්ද දන්නේ?
අවසරයි ධම්මසරණ ස්වාමීන් වහන්සේ, අපි ඇහෙනවද?
ඇහෙනවා ඇහෙනවා.
අපිල ස්වාමීන් වහන්සේ තරහ වෙලාවක්ද කියලා අපි කතා කරන්නේ.
ඒක තමයි, ඒක තමයි.
මයික් එකක් අන්මියුට් හැබැයි උන්වහන්සේ.
උන්වහන්සේ මියුට් වගේ.
ඒ ස්වාමීන්
වහන්සේ. හරි, ඉතින් ඒකෙදිත් අර අමනාපේ මනාපේ අල්ලන මට්ටමටම මේ දිනුවට කරගෙන ගිහින් තියෙනවා. ඉතින් ඒ දේ තමයි හරිම වැදගත් දේ. ඒක අල්ලද්දි තේරෙනවා. ඉතින් ඒ මනාපේ අමනාපේ දැක්කනම් ආයෙ ඉතින් ඉතහා කරන්න දෙයක්වත් නැහැ. එන දෙයක්වත් නැහැ. නමුත් අර එකෙන් ඉදිරියකට යනවා. මේ සතියෙන් ඔච්චරයි කරන්නේ. ඊට පස්සේ සම්පජඤ්ඤේ ඉතුරු වැඩ ටික එයා අතට ගන්නවා. අතට අරගෙන අමනාපයක් එද්දී ඒක මොකද්ද කළ යුත්තේ, මනාපයක් එද්දී මොකද්ද කළ යුත්තේ, අර සහ මම යා හදන හැදීම සියුම්ම සිදුවෙන දෙයක්. ඉතින් ඒකෙදි ඒ ටික ස්වභාවිකව වෙන්න මේක නැවත 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 පුළුවන් වෙලාවට මේ සතිමත් වීම තමයි කරන්න තියෙන්නේ. මේකේ එක වාතා දෙහිකවත් එහෙකවත් ප්‍රශ්න නැති හින්දා ඇත්තටම හොඳයි. මේ ප්‍රකාශයක් වශයෙන් යන්නේ. ඉතින් කියන්න දෙයක් නැහැ, දිගටම කරගෙන යන්න කියන එක තමයි ඒකෙත් කියන්න දැන් තියෙන්නේ ඉන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්ස. අපිට වාචික ප්‍රශ්න වලටත් අවස්ථාවක් ඇති කියලා හිතනවා ස්වාමීන් වහන්ස.
ඔව්.
අවසන් ස්වාමීන් වහන්ස, පොඩ්ඩක් මට වෙලාවක් දෙන්න දී මේ සරණ ස්වාමීන් වහන්සේ දන්වලා තියෙනවා සවුන්ඩ්ස් වල අවුලක් තියෙනවා, මයික් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඔහොම ඔබ වහන්සේට කරගෙන යන්න කියලා.
මයික් එක තරංග ගිලා තියෙන වෙලින් නෑ
ස්වාමීන් වහන්ස. දීපු මේ ස්වාමීන් වහන්සේ දීපු උපදේශයේ පොඩි දෙයක් පැහැදිලි කරගන්න. ස්වාමීන් වහන්සේ කිව්වා දැන් ප්‍රකාශ කර සිටියා මනාප මනාප ඇති වෙන විදිය සති සම්පජඤ්ඤේ සම්පජඤ්ඤේ ස්වාමීන් වහන්සේ එතන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒ කියන්නේ දැන් අපිට දැන් තරහක් ගියා කියන්නකො. තරහක් ගියා කියන්නේ අමනාපයක්නේ ගොඩක් වෙලාවට ඇති වෙන්නේ අපේ ජීවිතවල. ඕක තමයි මනාපයට වඩා සියුම් අමනාපකම් ඇති වෙනවා. ඒක තමයි ටිකක් අමාරු අල්ලගන්න. මනාපය ඇල්ලුවා තමනාපය කියන එක හරි අමාරුයි. ඒක හින්දා තමයි ඔක්කොම ගැටලු මතුවෙන්නේ. ඒකෙදි මම එයා ඇති කරනවා ටග් ගාලා මේ තේරෙන්නෙත් නැහැ. ඉතින් ඒකෙදි අමනාපය ඇල්ලීම සහ සතියෙන් කරන්නේ ඔයා දැන් වර්ගයේ තරහ ගිහින් ඉන්නේ. මට මල පැනලා තියෙන්නේ ඔයා අමනාපයෙන් ඉන්නේ කියන එක විතරයි එයා කරන්නේ. ආ, එතනින් එහාට මොකුත් කරන්නේ නැහැ. ඒ එතකොට ඒ ඒ දැනුවත් භාවේ ඒ සතිමත් භාවේ දිගටම ඉද්දී මෙන්න මේ සතිය විසින් ඒක දිගට වර්ධනය කිරීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් අපිට ඒ එතන සතිමත් වුණාට පස්සේ තේරෙන්නේ මේ වෙනදට වඩා මට තරහ යනවා, වෙනදට ඒ කියන්නේ වෙනදට වඩා මේ තරහ උද්ගස් වෙනවා කියලා තමයි සතියෙන් තේරෙන්නේ. නමුත් එහෙම දෙයක් නෙමෙයි. මේ තිබ්බ සතිය පෙන්වන එක තමයි කරන්නේ. හැබැයි එතනින් එහාට සතිය තියෙන්න තරහේ වර්ධනය සිදු වෙන්නේ නැහැ. නමුත් තරහ නැතුව යන්න නම් තේරුම් ගන්න ඕනේ සම්පජඤ්ඤයෙන් තමයි කරන්නේ. දැන් ඔයා දැන් කවුද මේ නදීප් හිතන්නකෝ. ඔයා ගෙදර කාත් එක්ක හරි තරහ වෙනවා. තරහ වුණාට දැන් ඔයාගේ ඇතුලේ තියෙන තරහ මිසක් පිට කෙනෙක් ඔකට අදාළ නැහෙනි. ඒ කියන්නේ පිට කෙනෙක් හින්ද තරහ ඇවිස්සුනා වෙන්න පුළුවන්. නමුත් තරහක් කියන එක තියෙන්නේ ඔයාගේ ඇතුලේ. එහෙමයි. එතකොට ඒකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. සම්බන්ධ නැහැ කියන්නේ වෙන කිසිම පුද්ගලයෙක් අදාළ නැහැ. ඒ පුද්ගලයා කොහොම ගහලා අපිට ගැහුවත් බැන්නත් මොන දේ කරත් අපේ ඇතුළත තරහක් හටගන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ඇතුළ තරහක් හටගන්න හින්දා තමයි ඔක්කොම ප්‍රශ්න වෙන්නේ. නැත්නම් හිතන්න අම්මා කෙනෙක් දැන් පොඩි එක්කෙනෙක් පොඩි කාලේ අම්මට කොච්චර ගහනවද? ඒ කියන්නේ හිතාමතා නෙමෙයිනේ. නමුත් අම්මා ඒ ආදරෙන් හිටික ඉවසනවන්නේ. ඉවසන්නේ ඒනම් මෛත්‍රියෙන් කරුණාවෙන් ඉවසන්නේ. මෛත්‍රියෙන් කරුණාවෙන් ඉවසන. හැබැයි වෙන කෙනෙක් ඒ විදිහට ගැහුවා නම් එහෙම ආයිටින් ඉවරයිනේ. ඉතින් අපි අහල පහලින් නෙවුනොත් එක්ක ඉවරයිනේ. නමුත් අර අම්මා අර දරුවාට තියෙන සෙනෙහස හින්දා ඒ ටික ඉවසනවා. අන්න ඒ වගේ ඒ අම්මෙක් දරුවෙට තියෙන සෙනෙහස වගේ අපිට මුළු ලෝකෙටම තියන්න පුළුවන් නම් ඒක මෛත්‍රිය. ඒකෙනුත් ඔය තරහ අඩු කරගන්න පුළුවන් එක එක ක්‍රමයක්. අනිත් දෙවෙනි ක්‍රමේ තමයි සම්පජඤ්ඤය කියන්නේ. මේක තේරුම් ගන්න ඕනේ මේ තරහ ඇතුළත හටගන්න එකක්, මගේ ඇතුළත හටගන්න එකක්. මේක කිසි කෙනෙක් කිසි දෙයක් මේකට අදාළ නැහැ. මගේ ඇතුළත තරහ හටගන්න හින්දා තමයි මේ ප්‍රශ්න ඔක්කොම මම හදාගන්නේ සහ මම මේක හදාගන්නේ. එතකොට මේක නිකන් සිදුවෙන ක්‍රියාදාමයක් විතරයි කියන එක සම්පජඤ්ඤයෙන් දැක්කට පස්සේ එහෙම මේ තරහ නැති වෙලා යනවා. ඒකෙදි ලස්සන අර කතාව තියෙන තේමීය ජාතකයේදී තේමීය ජාතකෙත් එහෙමයි. ඊට කලිනුත් ඒ ඊට කලින් ජාතකෙක තියෙනවා ඒ ළමයා බෝසත්ත්ව පොඩි ළමෙක් වශයෙන් ඉන්න කාලේ, يعني අතදරුවෙක් වශයෙන් ඉන්න කාලේ අම්මගෙන් يعني රාජයේ රජුරවන්ට දායව උපදින්නේ රජුරවන්ගේ අගබිසුවගේ ළමයා. එතකොට මේ අගබිසුවගෙන් කිරිබොන වෙලාවේ රජුරු එනවා බීලා ඇවිල්ලා මේ අර බිසව අවධානයේ තියෙන ළමයාට, වැඩිපුර අවධානයේ තියෙන ළමයාට හිඳ රජුරන් කතා කරාට මේ අවධානයේ තියෙන ළමයා කෙරෙහි මේක ඉවසන්න බැරුව අර ළමයා අරගෙන කෑලි කෑලි කපනවා. මේ කිරිබොන මේ උකුලෙන ළමයාව අරගෙන මේ කැලි කැලි කපනවා. එතකොට එතනදි කියනවා ඒක ඒ ජාතිකෙදි එතනදි කියනවා ඒ කපද්දි ඒ අම්මා ගැනවත් කපන්න ඕඩර් එක දුන්න මේ රජුරුව තාත්තා ගැනවත් වදකයා ගැනවත් තරහක් ඇති වුණ නැහැ. මේක මේ සංසාර දෝෂේ මේ මංගේ තරහ මං මේක ඉපදිච්ච හින්දා සහ මේ වෙන සිදුවීම කියන එක තුල මේ කිසිම කෙනෙක් පිළිබඳ කිසිම අමනාපයක් හටගත්තේ නැහැ කියන. ඉතින් ඒක ප්‍රැක්ටිස් කරලා ඒ කරපු දෙයක් මිසක් ඒක නිකම්ම සිදුවෙච්ච අද්භූත දෙයක් නෙමෙයි. ඒක දිගටම මේ ප්‍රැක්ටිස් කරපු හින්දා වෙච්ච දෙයක්. ඉතින් ආන් ඒක තමයි සම්පජඤ්ඤයෙන් වෙන්නේ. අර මෛත්‍රිය වගේම අම්මා පුතාට කෙරෙහි තියෙන සෙනෙහස ඒක එතනදී විතරයිනේ. නමුත් සම්පජඤ්ඤයෙන් සියලුම දෙනාට මේ කියනවා මේක තමන්ගේ තියෙන දෝෂයක්. මේක තමන් හදාගන්න, තමන්ගේ ද්වේෂය තමන් අඩු කරගන්න, තමන්ගේ තරහ තමන් අඩු කරගන්න. එතකොට ඔය ප්‍රශ්න ඉවරයි කියන එක ඒක වැඩ කරන්න ගන්නේ අරක දැක්කොත් විතරයි. මේ තමන්ගේ තරහ දැක්කොත් විතරයි. ඒ වගේම සම්පජඤ්ඤයම තමයි මේ මට මේ විදිහට තරහ යනවා නම් මෙච්චර මේ සතිය වඩන මට මෙහෙම තරහ යනවා නම් අනිත් මිනිස්සු ගැන මොන කතාවද? එතකොට ඒ කට්ටියට මම සමාව දිය යුතුයි කියන එකත් පෙන්වන්නේ සම්පජඤ්ඤය. ඒ ඉමෝෂනල් ගතිය මටත් මෙහෙම නම් අනික් අයට කිනම් කතාවද කියන එක මේ භවනා නොකරන සතිය නොවැඩෙන කට්ටියට කොච්චර ඇත්තට ප්‍රශ්න වෙන්න පුළුවන්ද කියන එක තේරෙනවා. එතකොට ඉවසන්න පුරුදු වෙනවා. කෑ ගහගන්නේ නැහැ, ඒක ගහ බැලගන්නේ නැහැ. ඒක ඉවසලා මේක අර විහිළුවක් වශයෙන් දකින්න පුරුදු වෙන්නේ මේ සම්පජඤ්ඤය. එහෙම කිව්වොත් තේරෙනවද?
එහෙමයි සවිනාස. හොඳට තේරුණා සවිනාස.
ඒ කියන්නේ අර මෛත්‍රියේදී ආත්ම සංඥාවක් තියෙනවා. ඒ කියන්නේ තව අපි කෙනෙක්ට ළමයටයි මේ මෛත්‍රිය කරන්නේ. නමුත් සම්පජඤ්ඤය වැඩ කරද්දී ආත්ම සංඥාවක් නැහැ, සත්ව පුද්ගල සංඥාවක් නැහැ. කෙලින්ම මේ මේ හේතු හේතුව හොයලා හේතුව නැති කරාට පස්සේ එතනින් ඉවරයි කතා. ඒකයි තියෙන වෙනස. ඒක ටිකක් අර ගැඹුරුයි සහ මේ හරි ස්ථාවර මේ එකක් දෙනවා. ඒ කියන්නේ මේක
මේ වෙනස් නොවන
ලොකු දෙයක් සිදු වෙනවා. ඒක ඒකයි ඒකේ වෙනස.
එහෙමයි සං. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ. ඊළඟට ස්වාමීන් වහන්සේ රාජිකා අත ඔසවාගෙන සිටිනවා. රාජිකාට අවස්ථාව.
අංජුලාට අවස්ථාව දෙනවා මං ඉස්සෙල්ලා ඊට පස්සේ.
අංජුලා මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ මට කමඨහන සුද්ධ කරගන්න තියෙන්නේ.
ඔව්.
මට ඒක කියන්න සාමාන්‍ය තේරෙන්නේ මම පුළුවන් විදිහට උත්සාහ කරන්න මට දැන් දෙක කියන්න.
ඔව්.
මං ඉස්සෙල්ලාම
සක්මන.
මං ඉස්සෙල්ලාම සක්මන කරනවා පැයක්. එතකොට පාදවලට දැන්න දැනීම දිහා බලන්න මට සක්මන් කරන්න පුළුවන්. හිත පිට යනවා. ඒක ටවුල් ගන්න පැයම සක්මන් කරනවා. ඒ සක්මනෙන් පස්සේ පරයන්ගට එලා වාරණාට පස්සේ ශරීරයේ දැනෙන දැනීම දිහත් අවිටින් එන සද්ද දිහත් බලනවා. ඒ බලලා ටික වෙලාවක් යද්දී හිත සිවුම් වෙනගත් يعني හුස්ම රැදි දැනෙනවා. ටික වෙලාවකදී නොදැනෙන මට්ටමකට යනවා. නොදෙන මට්ටමට ගියාට පස්සේ මට දැනෙනවා එක වෙලාවකට විතරක් ප්‍රාශ්වාස වාතය හෙලෙන විදිහ දැනෙනවා. ඒක අර හුස්ම රැල්ල නාසිකා උඩු තුලේ වැදිලා ආය නාසයේ උඩේ වදින ගතියක් දැනෙනවා සීතලට. එහෙම ටික වෙලා අනායාසෙන් හුස්ම වාර දෙකක් තුනක් වගේ බලද්දී සිතුවිලි එනවා. ඒ සිතුවිලි අතරේ ආය මට ඕන හුස්ම රැල්ල දිහා බලන්න පුළුවන්. ඒත් ගොඩ වෙලා බලන්න බෑ. වාරයක් දෙකක් වගේ තමයි බලන්න පුළුවන්. ඒ අතර නිකන් ඔහේ ඉන්න මට්ටමක ඉන්න අය ගතිය තමයි මට ගොඩක් වෙලාට දැනෙන්නේ. ඔව්. පැයක් පරයන්ක ඉන්න පුළුවන් අර කම්මැලි ගතියක් එනවා. ඒක ඕන දෙයක් වෙච්චා කියලා ඉන්නවා. එනකොට මට ඒක අර මේ පැහැදිලි මදි ගතියක් වගේ තමක් තියෙනවා. අද සොයින් හසල අර මේ කමටන් දෙද්දි කියන ඒවා සාමාන්‍ය හැටි එහෙම කියලා එහෙම හිතාගෙන හිටියාට නිකන් අර හිතේ නිකන් ඒකට
අවුල් අවුල් වගේ නේ නිකන් කුයි කුයි ගානවා වගේ.
එහෙම සයින් මාස.
ඒකෙදී දැන් ඔය දැන් හුස්ම රැල්ල සියුම් වෙලා යනවනේ.
එහෙමයි.
හුස්ම රැල්ල සියුම් වෙලා ගියාට පස්සේ කියනවා සිතිවි වලට යනවා කියලා.
ඔව්.
ඒක උත්සාහයක් දරන්න පුළුවන්ද? හුස්ම රැල්ල සියුම් වෙලා ගියාට පස්සේ හුස්ම රැල්ල අපි බලන් හිටි අවධානයේ ලක් කරපු දිහාලක් තියෙනවනේ. නාසිකාග්‍රිය තමයි දැනි දැනි තිබ්බේ. නාසිකාග්‍රිය දැනි දැනි තිබ්බට පස්සේ ඒක එකපාරට නොදෙනී යන්න පුළුවන්.
එහෙමයි.
එතකොට ඒ ඒ එතනම අවධානය තියන් ඉන්නවා. ඒ කියන්නේ නමේ මේ හුස්ම රැල්ල මොකද උනේ කියන එක ඒ ඒ එතනම අවධානය තියන් ඉන්නවා. හැබැයි ස්වභාවිකව සිතුවිල්ලකට යන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. සිතුවිල්ල ගියා කියලා අහපෝ ආයෙත් මෙතෙන්ටම එන්න පුළුවන්. නමුත් මේ ඉස්සෙල්ලා දැනගන්න ඕනේ අර හුස්ම රැල්ල නැහැයි කියලා ඔයා දැනගන්න ඕනේ. හුස්ම රැල්ල සියුම් හුස්ම රැල්ල නොදැනෙන මට්ටමටම ගියා කියලා ඔයා දැනුවත් වෙන්න ඕනේ. එතකොට අර එහෙම ඉද්දී සිතුවිල්ලකට යනවනේ සද්දකට හරි සිතුවිල්ලකට හරි යනවා. ඊට පස්සේ එතන දැනුවත් වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නැවත ආවට පස්සේ ආනාපානේ නැහෙනි. උස්මරැල්ල නැහැ.
ඔව්.
එතකොට ඔයා අන්දමන්ද වෙනවා. මොකද්ද මේ උනේ කියලා. හැබැයි ඔයා මේ උස්මරැල්ල සිවුම් වෙලා ඒක නැතුව යනකම්ම බලලා ඒක හොඳට එක්ස්පීරියන්ස් කරාට පස්සේ ඔයා දන්නවා හරි දැන් මේ උස්මරැල්ල දැනෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. සිවුම් යනවා. මැරෙන්න බැහැ නේද? මේ සියුම හුස්ම ගන්නවා. නමුත් මට ඒක දැනෙන්නේ නැති තරම් සියුම්. එතකොට ආයේ අර හුස්ම රැල්ල බලෙන් ගන්න යන්න එපා. බලෙන් හුස්ම ගන්න යන්න අවශ්‍ය නැහැ. ඒක එතකොට තමයි අමනාපයක් එන්නේ. ඒක දැනගන්න ඕනේ. එතෙන්ට ගියාට පස්සේ මේ හුස්ම නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් සිද්දුවිල්ලෙත් නෙමෙයි ඉන්නේ. දැන් ඉන්න තැනක් හිතාගන්නත් බැහැ. එතකොට අන්දමන්ද වෙන්න ඕනේ. හොඳට බලාගෙන ඉන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට ඔන්න එකපාර සමස්තයෙන්ම දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මේ නිකන් පොදුවේ නිකන් ගෙඩිය පිටින් තමන් ඉන්නවා කියලා දන්නවා එච්චරයි.
එහෙම තේරෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව් ඒ ගෙඩිය පිටින් ඉන්නවා කියලා දන්නවා එච්චරයි. ඊට පස්සේ ආයෙ ඔන්න ආයෙ මතුවෙනවා. ඒක දිගටම ඉන්නෙත් නෑ. ඊට පස්සේ ආයෙ අර වේගයේ ඇතුළත තියෙන වේගයෙන් එක්ක උස්මරැල්ල දෙනවා, එක්ක සද්දයක් දෙනවා, එක්ක සිතුවිල්ලක් දෙනවා. ඔය ඔක්කොම එකයි. මොනවා හරි අරමුණක් එනවා. ඊට පස්සේ ආයෙ අර අරමුණ නැති ස්වභාවයට නැත්තම් මේ ගෙඩිය පිටින් දැනෙන එකට ඒ ස්වභාවයට ආයෙ යනවා. ආයෙ අතෙන්ට යනවා. ඔහොමම මාරු වෙවි යන්නේ. මේක මාරු වෙවි යද්දි හිතෙනවා මේක භාවනාවක්ද කියලා. ඒ සාමාන්‍ය දිත් ඕක වෙනවනේ. ඉතින් එතකොට ඒක තමයි අර විපස්සනාවේදී සතිය වැඩ කරාට පස්සේ මේක හොයන්න අමාරුයි මොකද්ද මේ වෙන්නේ කියලා. හැබැයි තේරෙනවා මේ කියුනාට පස්සේ මාර සාන්තියක් තේරෙනවා. ඒක සහ මේක කාලයක් කරගෙන ගියාට පස්සේ මේ නිකන් අර මේ ප්‍රශ්නාවට ඒක දඟලන්නේ නැති ගතියක් අර එච්චර මනසට එච්චර මේ මේ අප්‍රිය ගතියක් නැති ඊඩාකාරී ගතියක් නැති ආතති අඩු ගතියක් තේරෙනවා. ඒක තේරෙන්න කාලයක් යනවා. හැබැයි මේක තමයි කරන්න තියෙන්නේ. මේක කරන් තියෙනවා වාට ඔතන සුද්ධ වියුකමට අහන අර හුස්ම රැල්ල හොඳට බලන්න තවත් තවත් අවධානයෙන් බලපුවාම අර සියුම් එකක් දැනෙන්න ගන්නවා. සහ ඒක නොදැනෙන මට්ටමට ගියා නම් ඒකත් දැනගන්නවා. ඒ දැනගත්තට පස්සේ ආයෙ නැවත සිතුවිලි වලට ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. අහකෝ වෙද්දි හුස්ම රැල්ලත් නැහැ. නමුත් දන්නවා මේතන මේ හරි මේක තමයි මම මූල කර්මස්ථානේ වශයෙන් තියන්නේ. ඒක දැන් මේක දැනෙන්නේ නැහැ. සමහරවිට ආයෙ දැනෙන්න පුළුවන්. ආයෙ වගේ හිතට ගන්නෙ නැහැ මේක දැනිය යුතුමයි නොදැනිය යුතුමයි කියලා අපි මේ අපි ස්ක්‍රිප්ට් එකක් කොඩුවේ ලියා ගන්නෑ. නමුත් වර්තමානයේ මොනවද වෙන්නේ ආන් ඒක ඇක්සෙප්ට් කරන ගතියක් තමයි එන්නෙන්න වැඩි වෙන්නේ. අන්න ඒකයි මේ වෙලා තියෙන්නේ. අතෙන්ට ගියාම මෙතෙන්ට ආපුවම මොකද්ද කරන්නේ? මෙතෙන්ට ගියාම අතෙන්ට ආපුවම මොකද කරන්නේ කියන එක අර දැනිලා තියෙනවා. නමුත් තව තව ඕක නැවත නැවත කරන්න තියෙන සියුම් දේ හොඳට බලන්න. හොඳට අවධානය යොමු කරන්න. මේ සමාධිය වල සතිය ඉස්සර කරගෙන හොඳට බලන්න මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ කියන්නේ උස්මරැල්ල දිගටම සියුම් වෙලා ගියා. ඊට පස්සේ සමස්තය දකිද්දී යද්දී මෙන්න මේ තඩමාරුව නොදැන තැන ඉඳන් ඊට පස්සේ ආයේ තවත් සියුම් තැනකට ගිහිල්ලා ආයේ ඒක හරහා ආයේ නැවතත් මුලට එන්න ඕම් ඔය ගමන. ඕක යන්නේ චක්‍රානුකූලව. මේ කැරකෙන චක්‍රයේ හොඳට මේ චක්‍රයේ හැම තැනක්ම හොඳට සතිමත් වුණොත් අපිට දැනගත්තොත් මේ චක්‍රය කැරකෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නෙමෙයි. ඒ කැරකෙන්න තේරෙනවා මේ එන්න මේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය අර නිකන් නොදන්න තැන ඉඳන් දන්න තැන ආයෙ දන්න තැන ඉඳන් නොදන්න තැනට මේ දෙකම කැරක් කරගෙන යන හින්දා තමයි මේ ප්‍රශ්න ටික කියලා. ඒක දකින්න ඒක ප්‍රශ්නයක් වෙන්නේ උත්තරයක් කියලා. ඒකින් ඔහොම කරගෙන යා.
හොඳයි සයන්ස්.
ඔව් හොඳට බලන්න අර පොයින්ට් එක. මේ සියුම් වෙන්න හොඳට ඒ ගැන හොඳ අවධානය යොමු කළා. ඒක සියුම් වුණාට පස්සේ ඒක ගැන අවධානය දිලිහීමෙන් තමයි මේ සිතුවිලි වලට යන්නේ. ඒක ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් අර හුස්ම රැල්ල එතන නෑ නෙමෙයි. තියෙනවා බොහොම සියුම්ම. ඒක අල්ලන්න බැරි තරම් සියුම්ම නොදැනෙන විදිහටම සියුම්ම තියෙනවා. ඉතින් අය ඒ පිළිබඳ හොඳට ඒකෙම ගිහිල්ලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඔය දෙකම අඳුර ගන්න පුළුවන් ඔයාලට. සිතුවිල්ලකට ගියා කියලා ප්‍රශ්නෙකුත් නෑ. නැවත ආවා කියලා ප්‍රශ්නෙකුත් නෑ. ආවහම මේ හුස්ම රැල්ල දැනෙන්න ඕන කියලා ප්‍රශ්නෙකුත් නෑ. දැනුණත් ප්‍රශ්නෙක්. ඉතින් අන්දමන්දුනා තියෙන ප්‍රශ්න තවත් වැඩි වුණාද?
නෑ සයන්ස්.
කරලා බලමු.
හොඳයි සයන්ස්. ගොඩක් පිටින් සම්මයි.
ඊළඟට ස්වාමීන් වහන්සේ බන්දුල සොයිසා මහත්මයාට අවස්ථාව
තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. මට පොඩි රාජිකා මට ඉස්සරහින් හිටියේ කියලා කමන්නේ ස්වාමීන් වහන්සේ මම අවස්ථාව
රාජිකා මේ බන්දුල අංකල්ට අවස්ථාව දුන්න ඇත්තටම වොලන්ටියර්.
අංකල්ලාද මේ
ස්වාමීන් වහන්සේ වයසයි ස්වාමීන් වහන්සේ ඒකයි
අපි තාම පොඩි
පැනල
හම්බුනේ ස්වාමීන් වහන්සේ
ස්වාමීන් වහන්සේ මේ මම ඊයේ අර මාස්ටර් ට්‍රේනර් ප්‍රෝග්‍රෑම් එකේ හිටියා. ඉතින් මට ඒකින්ද මේක වහන්සේට කියන්න ඕන කියලා හිතුණා ටිකක් වැඩිදුර දැනගන්න. ස්වාමීන් වහන්සේ දැන් අපිට මෙහි මේ ස්ප්‍රින් එක ඇවිල්ලා තියෙන ඉතින් එළියේ සක්මන් කරන්න පුළුවන් මේ දවස්වල. ඉතින් දෙයට මම කාල් එකට පස්සේ ස්වාමීන් වහන්සේ මේ උදේ සක්මන් කරන්න ගියේ. ඉතින් අර පින්නේ ඇවිදිනකොට ඉතින් බොහොම කකුලට හරි සනීපයක් තේරෙනවා. මේ හොඳට කකුල නෙරාල පොළ මේ තනකොලේ ඉරෙලා යන හැටි කකුලට විලුම්ප දැනෙන විදිය. ඉතින් එහෙම ස්වාමීන් වහන්සේ එතකොට ඒ අතරතුර උදේ හින්දා ඉතින් කුරුළු සද්දක් එනවා. එතකොට දැන් කුරුළු සද්දයක් සක්මන අතරදී ඇහෙනකොට නැවත පාරක් හිත සක්මනටම එනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ විදියට කෙරවල් දෙක අතරේ පීවර 10ක් විතර බොහොම සංසුන්ව යන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ එහෙම සති මාත්‍රේ කියනකොට අර කකුලට දැ බාහිරයට ගිහින් නැවත පයට එනකොට දැනෙන ඒ දැනීම සති මාත්‍රයේ විදියට මේ විස්තර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒකයි දෙවැනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මම එකක් කියලා මිල වහන්සේ පැතෙන විස්තරයක් කරයි. එතකොට එහෙම දැනීමකින් යුක්තව පීවර පහක් හයක් හරියටම සති මාත්‍රයේ තුලින් යනකොට දැනෙන දේ එතකොට අපිට සතිය කියලා කියන්නත් පුළුවන්. ඒකම ස්වාමීන් වහන්සේ දැන් සක්මනේ කෙරෝල්ට යනකොට වේගය අඩු වෙනවා. එතකොට වේගය අඩු වෙලා හැරෙන විට සමහරක් වෙලාට ඉතින් පිටටත් ගිහින් ආයෙනවා. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ සම්පජඤ්ඤය කියන්නේ අර ඉරියව් අතරදී වෙන වෙනස් වීම කියලා. ඒ ගැනත් වහන්සේ පොඩ්ඩක් ඒ අර්ථකථනය ගැන විස්තරයක් කරනවා නම් බොහොම පිණි.
ඔව්. ඔය ඉතින් සම්පජඤ්ඤය කියවට පස්සේ ලොකු මාතෘකාවක් ගෝචර සම්පජඤ්ඤය ඒකෙදී සඳහන් කරන විස්තර ටික අබුදුම්මෝ මම බැලුවා. මේ කියන්නේ අපි මේ ඉරියව් කියන්නේ අපි කොහාටද යන්නේ කියන එක කලින් මේ දැනගන්නවා. ඒ කියන්නේ මම මේ වගේ තැනකට යන්නේ දැන් මම පිරිස අතරට යන්නේ. එතකොට කතාව වැඩි වෙන්න පුළුවන්. එතකොට මගේ කතාව මම අර ඒ වගේ ලොකු පැති ගොඩක් තියෙනවා ඒ සම්පජඤ්ඤය. ඉතින් අර මේකමයි කියලා ඉරක් ගහන්න බෑ. නමුත් ඒක වැඩ කරද්දී Tamandම ඔය හැම දෙයක්ම Tamandම තේරෙන්න ගන්නවා. අනේ දැන් මේකනේ මේ උනේ මේක අපිට තියෙන ප්‍රශ්නේ මේක සතියද සම්පජඤ්ඤයද කියලා. සමහර ලාවට මේ සතිය කියලා හිතන් ඉන්න එක සම්පජඤ්ඤයෙන් වැඩ කරන්නේ. සමහර ලාවට සම්පජඤ්ඤය කියලා හිතන් ඉන්න එක සතිය. අනේ ඒ වගේ හැබැයි මේ දේ නොදැනුවත් වුණත් මේකයි සතිය මේක සම්පජඤ්ඤය මේකයි සති මාත්‍රිය කියලා වැඩේ යනවා. අර පොඩි මේ පහසුවක් තියෙනවා මේ වචන ටික නිකන් දැනගත්තාම කාට හරි කියලා දීමේ පහසුව සහ අපිට අර ටිකක් මේ හොඳ ගැම්මකින් යන්න පුළුවන් මේ ගමන. ඒ ඇරෙන්න මේ නොදැනගත්ත කියලා කිසි ගැටලුවක් නැහැ. නමුත් සති මාත්‍රයේ කියන එකේදී ඇත්තටම මේ අපි හඳුන්වා දෙන මේ මූලිකම දේ කියන්නේ මේ අයේ තියන්න සුකුරුළු සද්දයක් කරුණත් ඒකට සතිමත් වෙන්න කියන එක සති මාත්‍රයේ වශයෙන් ගන්න පුළුවන්. නමුත් ඒකෙත් අර සතියක සහ සති මාත්‍රයේ සහ සතිය කියන එක හරි අමාරුයි. ඒ කියන්නේ වෙන් කරලා දැන්න. නමුත් මේ සති මාත්‍රයේ දිගටම යද්දී ආඩ තේරෙනවා මේ කයේ තියෙන කම්පන චංචල කයේ තියෙන මේ දේවල් සාමාන්‍ය එයා බය වුණාට පස්සේ යාගේ තියෙන හද ගැස්ම වැඩිවීම අඩුවීම අන්න ඒ වගේ ටික මේ කයේ තියෙන දැනීම් ටික හොඳට දැනෙන්න ගන්නවා. එතකොට හිමීට කායනුපස්සනාවට රිංගනවා මේ නොදැනුවත්. ඉතින් අර ඒක ගන්න හරි චූටි මාත්‍රයකින් තමයි පොඩි දැනීමක් එනවා යනවා විදිහට මේ යන අර මනෝ විකාරකින මනෝලෝකකින් අපි ජීවත් වෙන්නේ. එන්න මේ මනෝලෝකෙන් එක තත්පරයකට චිත්තක්ෂණයකට හදා කඩන්නේ අති මාත්‍රය හරහා. මේ යන්න ගත්තට පස්සේ අර හොඳට තේරෙනවා මේ කයේ පිළිබඳ හොඳ දැනීමක් යන්නේ. අන්න ඒකෙන් චුට්ටක් අර සති මාත්‍රය හරහා මේ ගැඹුරකට යනවා ටික ටික. ඉතින් දැනීමේ වෙන් වෙන්නේ කියන එක හරියටම කියන්න මේ කියනවට වඩා හොඳයි. අර මෙන්න මේකයි සිද්ධිය කියලා මේ ප්‍රොසෙස් එක කිව්වට පස්සේ අර Tamanthම එන්නෙන්ද කරගෙන යද්දි තේරෙනවා. ඉතින් ඒ තේරීමත් එන්නෙන්ද මේ පරිණාමය වෙනවා. අනේ ඉස්සර මං හිතන් ඉතින් මේකට සතිය කියලා මේක සතිය නෙමෙයි මේක. මේ හොඳටම තේරෙන්නේ Tamanthගේ කෙලස් ගැන. ඉතින් කෙලස් ගැන නම් මේ දැනගන්න එක මාර වටිනවා. හැබැයි මේ කුසල් දේවල් කියන්නේ සතිය සම්පජඤ්ඤය අනේ දේවල් නම් නිකම්ම වර්ධනය වෙනවා. ඒක අපේ දළුවක් අවශ්‍ය නැහැ. නිකම්ම අපිට තියෙන්නේ මොනවත් නොකර ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. එතකොට දුවෙනවා අපිට අර පෝරදාන එක. ඒ කියන්නේ මේ තරහාවොත් ඒක වර්ධනය වෙන පැත්තට, රාගයක් ආවොත් ඒක වර්ධනය වෙන පැත්තට යන්නේ නැතුව නවත්ත ගන්න පුළුවන් විතරයි සතියෙන් කරන්නේ. ඊට පස්සේ මේකට හේතු ඒවා ටික තේරෙන විදිය මෙච්චර කල් මම මේ විදියට තරහ ගන්නවා, මේ දවස්සේ මෙච්චර වෙලාවක් මම තරහෙන් ඉන්නේ, මේක හරි කැතයි, මේකෙන් මම මේ අසනීප වෙනවා, අන්නේ පැත්ත හොඳට තේරෙන්න අරගත්තට පස්සේ ටික මේක අඩුවෙගෙන යන පැත්තට යනවා. එතකොට සම්පජඤ්ඤය නිකම්ම වැඩ කරනවා. ඒවා වෙන්නේ ස්වභාවිකව. හැබැයි කුසල් මේ අකුසල් දේවල් වලට මේ මොනවද මගේ තියෙන්නේ ඇතුළත ඉමෝෂනල් දේවල් කියලා ගත්තට පස්සේ මේ සමාහල්ලවට දේශය කියලා ඊර්ෂ්‍යාව තියෙනවා. ඊර්ෂ්‍යාව කියලා හිතන් ඉන්නව නෑ. ඒ වගේ අර ඒ ටික කාලයක් යද්දී තේරෙන්න ගන්නවා. එතකොට අර යකාගේ නම කිව්වට පස්සේ ඌ මෙල්ල වෙනවා වගේ මේ දේශය කියලා කිව්වට දේශය නෙමේ තියෙන්නේ. ඒක යන්නෙම නෑ. හැබැයි නම කියලා ඉබ්ලා තියෙන මගේ කියලා දැනගත්තට පස්සේ අරකේ හිම මේ වගේ පොඩි එන්න තමයි මේක යද්දී ආයි කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ. කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැති මට්ටමට හොඳ. එතකොට ඒක තමයි තියෙන සම්පජන්ණය. අර මේ තියරිටිකලි ඉරියවෙන් ඉරියවට මාරු වෙන එක මේ මේ ඒ වැඩ ටික පුරුල් මාතෘකාවක් යටතේ තියෙනවා. ප්‍රායෝගිකව තේරෙන්න ගන්නෙ මෙන්න මේ තමන්ට මේ සතිමත් උනාට පස්සේ ඊට පස්සේ වෙන ඒවා සමහරලාට අසම සමහරලාට මීටරේ හොඳට වැඩ කරන්න ගන්නවා. වැඩ කරන්න ගන්නවා මේ හිතා ගන්න බැරි බේරෙන දේවල් ඒවා මේ 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 මිනිස්සු කියන්නේ මේ 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 මොන මාර මීටරයක් කියලා ඒක සම්පජඤ්ඤයකට තමයි ඔය. ඉතින් මේ ලෝකේ මේ හැම කට්ටිය ඉන්නවා මේ සතිය වැඩි වෙන්නේ නැත්නම් එයාලා හොඳ උඩට යන සතියයි සම් ඒක යද්දී අපිටම දැනේ කියලා.
එහමයි ස්වාමීන් වහන්සේ. මේ වහන්සේ කතා කරන එක පොඩ්ඩක් කැඩුනා. මේ කැඩලා මට ඇහුනේ බොහොම පිං ස්වාමීන් වහන්සේ වහන්සේ කරපු විස්තරේ.
එනවා
රාජිකාට අවස්ථාවක් තියෙනවා රාජිකා ගැටළු ඉදිරිපත් කරන්න.
මට පොඩි කාරණා දෙකක් සඳහන් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ අවසරයි. එකක් ඔය සති සම්පජාඤ්ඤ කියන එක ගැන දැන් අද ගොඩක් වෙලා කතා කරන්නේ මට මං ඔළුවට දාගෙන හිටපු විදිහට සම්පජාඤ්ඤ කියලා අපිට කරන්න දෙයක් නැහැ. සතිය වැඩෙනකොට ඔටෝ නිකන් ඇති වෙන දෙයක් තමයි සම්පජාඤ්ඤ කියලා කියන්නේ කියලා මම හිතාගෙන හිටියේ. මට ඒක ගැන පොඩ්ඩක් අදහසක් දැනගන්න කැමති සාගර ස්වාමීන් වහන්සේ වැඩින්.
ඔව්. ඒක තමයි මම කිව්වේ මේ.
ඔබ වහන්සේ ඩ්‍රොප් කරනවා. ටිකට් මැද කැඩෙනවා ස්වාමීන් වහන්සේ ඇහෙන්නේ අපිට කියන එක.
ඇහෙනවා.
ඇහෙන කියන කෑල්ල ඇහෙනවා. වද කියන කෑල්ල ඇහුන්නේ නැහැ ස්වාමීන්
වහන්සේ. අකරි මේවන් කොටියේ ඉන්නේ.
එහෙම කමන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියනකෝ අපි පුළුවන් විදිහට අහගෙන ඉන්න.
පොඩ්ඩක් ඈ. එතකොට මොකද මටත් හොයාගන්න අමාරුයි.
එහෙමයි. දැන් ඒ පාර ඇහෙන්නේම නැතු ගියා සන්නහ.
ඇහෙනවද?
ආ දැන් ඇහෙනවා සන්නහ.
මේ පැහැදිලිව ඇහෙනවද?
අවසරයි ස්වාමීන් වහන්සේ මුලින් කියන වචන කීප ඇහෙනවා ඊට පස්සේ ඩ්‍රොප් වෙනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කතා කරන්න පටන් ගන්නකොට අපිට ඇහෙනවා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ තමයි ඩ්‍රොප් වෙන්නේ.
ඕ මටත් ඒක ගන්න මේ ඇයි නැත්තම් ආයෙ පොඩ්ඩක් මතක් කරන්න. ඒක තමයි මුලින්ම තියෙන දේවල් ටික සද්දාව විරිය සතිය කියන දේවල් ඇත්තටම මේ අපි උත්සාහ කරන්න පුළුවන් දේවල්. අපි මේ විරියවන්ත වෙන්න පුළුවන්, ශ්‍රද්ධාවන්තේ ශ්‍රද්ධාව වැඩි කරගන්න පුළුවන්, විරිය වැඩි කරගන්න පුළුවන්, සතියත් හොඳට වර්ධනය කරගන්න පුළුවන්. හැබැයි ඒ තුනේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි සමාධිය සහ ප්‍රඥාව ඇති වෙන්නේ. එතකොට ඒ දේවල් මේ ඇත්තටම අර ප්‍රතිඵල. ඉතින් ඒ දේ ගත්තට පස්සේ සම්පජඤ්ඤය කියන එකත් ඒ වගේම සියුම වර්ධනය වෙන එකක්. හැබැයි අපි ඒක පොඩ්ඩක් දැනගන්න එකත් නරක නැහැ. මේකයි සම්පජඤ්ඤය කියන්නේ. එතකොට වැඩ කරන දේ අපි දැනගෙන වැඩ කරනෝනේ. මේ මේකයි මගේ ඔළුවේ දැන් මේ වෙලාවේදී මේ වගේ තීරණයක් මම ගත්තේ. හැබැයි ඒ දැනගත්තේ නැහැ කියලා ඒ දේ කරන්නේ ඇත්තටම මේ ආත්ම ඒකට සාදර වෙලා මේක කාටත් පොදුයි තමයි මේක තුල්ස් මේ සොබ එක එන්න
ආයෙ එහෙන්න නැතුව ගියා ස්වාමීන් වහන්ස. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඩිස්කනෙක්ට් වුණා.
ඒක තමයි නේද මේ කුසල ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවද දන්නේ නැහැ නේද? ආයෙ සාගර ස්වාමීන් වහන්සේ ජොයින් වුණා.
දරුවන් සර්නේ කුසල සයන්ස් නම් එළියට වැඩියා. සාගර සයන්ස් වහන්සේගේ මේ මම හිතන්නේ සිග්නල් ඩ්‍රොප් වෙනවා සරින් සරේ.
ඔව් ගොත්ත පොඩ්ඩක් උදව් කරන්න මේ ඇහෙන්නේ නැ කිව්වොත් ඈ.
ඔව් ඇහ දැන් ඇහෙනවා.
ඇහෙනවා ස්වාමීන් වහන්ස.
හරි. හරි මොකද්ද මේ හරි නේද ප්‍රශ්න ටික මම කිව්ව උත්තර මම ඇහුණාද නැද්ද දන්නේ නැහැ
මම හිතන්නේ ස්වාමීන් වහන්සේ හොඳම ටික අපිට ඇහුන්නේ නැහැ අන්තිමට
නෑ මම මතක් කරේ සද්ධාව විරිය සති සමාධි ප්‍රඥා කියන පහෙන් මුල තුන අපිට කළ යුක්තක් තියෙන්නේ කළ හැක්කක් කළ යුක්තක් ඒ ටික තල්ලු කරගෙන ගියාට පස්සේ අපි නිකන් කන්ද මුදුනට ගියාට පස්සේ මේ අල්ලමක් හම්බුණාට පස්සේ ආයේ මේ අතමන්න දෙයක් නැහැ නේ ආයේ බයිසිකලේ පදින්න දෙයක් නැහැ නේ ඇහෙනවද
ඇහෙනවා ස්වාමීන් වහන්සේ
ඔව් ඒ කියන්නේ කඳ නැගගෙන යන පැත්ත එක පැත්තක් කියන්නේ කඳ පැත්ත කඳක අපි උඩට යද්දි ඒකේ මුලම තියෙන ශ්‍රද්ධාව ඊට පස්සේ මේ කියන්නේ අදහන්න ඕනේ මොකක් හරි මේ කියන දේ කරලා බලන්න ඕනේ මේක හරි මේක හැමෝම කියනවා හොඳයි කියලා හරි මේක මාත් කරලා බලනවා කියලා පොඩි අදහන ගතියකින් යන ගතියක් තියෙනවා ඊට පස්සේ විරියක් එනවා මේකෙන් දැනෙනවනේ දෙයක් මේකට සුවතාවයක් අපිට දැනෙනවා ඒත් එක්ක නැවත නැවත කරන්න හිතෙනවා ඒක තමයි විරිය කියන්නේ නැවත නැවත මේක කරගෙන දිගට කරගෙන යද්දි එයාට ඊට පස්සේ තමයි හොඳට මේ සතිය කියන්නේ මේකයි 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 කියලා ඒ තේරෙන්න ගත්තදි අර කන්ද මුදුනටම නැගලා ඊට පස්සේ තමයි සතිය ප්‍රතිපලයක් වශයෙන් තමයි මේ සමාධිය සහ මේ සම්පජඤ්ඤය ඇති වෙන්නේ එතකොට පල්ලම ඒ කියන්නේ ඒක දඟලන දෙයක් නෑ සහ මේකේ ප්‍රතිපලයක් වශයෙන් මේකේ හේතුව හින්දා ඵලය හම්බෙන ඵලයක් තමයි ඒ ටික හරි මේ වෙන් කරන්න හරි අමාරුයි වෙන් කරන්න හරි අමාරුයි මේක අනික මේ තිලිවලටම ඇති වෙනවා නෙමෙයි තිලිවලට වර්ධනය වෙනවා නමුත් මේක අතරින් පතර නැවත නැවත සතිමත් වෙනවා ආය සම්පජඤ්ඤය වැඩ කරාට පස්සේ මොලේ වැඩ කරාට පස්සේ ආය මේ ඒක අර ආධාන ගතිය තවත් වැඩි වෙනවා ඒ කියන්නේ මේක අනේ දෙයනේ මේ මේක මාරේ දෙන මගේ ඔළුව හැදුනා මම ගොඩක් තැම්පත් කරා මගේ ආතතිය නැති කරා ඒක හින්දා මම අර සද්දාව ආයෙ වැඩි වෙනවා ගුරුවරයා ගෙරේ සද්දාව මේක කරන පිරිස පිළිබඳ තියෙන සද්දාව ආයෙ වැඩි වෙලා ආයෙ විරිය වැඩි වෙනවා නැවත මම ආයෙ ඊට වඩා කරන්න ඕනේ මේ විදිහට මේ කැරකිරේ රොටේෂන් එකක් විදිහට ඒකත් මේ ඉදිරියට තමයි යන්නේ අර වෙන් කරන්ඩ හරි අමාරු දැනක් තමයි ඔය සම්පජඤ්ඤය සහ සතිය කියන එක. හැබැයි පැහැදිලි වෙනසක් තියෙනවා. නමුත් අර ප්‍රායෝගිකව මේ අත්විඳින්දි තමයි තේරෙන්නේ මේක මේ වෙලාවේදී මගේ වැඩ කරේ සම්පජඤ්ඤය.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ මම ඒක මතු කරේ මට හිතුණා නෑ ආධුනිකයත් ඇවිල්ලා ඉන්න හින්දා කට්ටියටයි සම්පජඤ්ඤය කියලා සතිය වගේ ආය කරන්න දෙයක් තියෙනවා කියලා වැඩි අවබෝධයක් ගනී කියලා ඉතලයි.
ආ ඒක තමයි.
නාමන්ත මහත්මයාට අවස්ථාව ලැබෙනවා.
නදීපර නංජුලා කියලා තව කෙනෙක් අත උස්වාගෙන ඉන්නව නේද? එයාට අවස්ථාව දෙමු. කොහොමත් නේ.
මං හිතන්නේ අංජුලාගේ ප්‍රශ්නෙට කලින් ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා නේ. තාමත් මං හිතන්නේ රේස් හෑන්ඩ් එක ඩ්‍රොප් කරලා නැහැ.
එයා ආයත් ඉස්සෝ නදීප්.
එහෙමද? ඔව් එයාට අවස්ථාව දීලින් මං ඊළඟට අහන්න.
එහෙමයි. අංජුලා ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් නැවතත්.
අවසර ස්වාමීන් වහන්සේ.
ආ
සනසි මං මේ සක්මනයි පරයන්කය දෙකම කරනකොට මේ ගොඩාක් වෙලාවට තාමටත් මේ එක දිගටම හිත අරමුණේ තියාගන්න අමාරුයි මේ නමුත් මට දැන් තේරෙනවා මට ගොඩක් වෙලාවට එන්නේ මේ සැලසුම් එක එක දේවල් ගැන සැලසුම් කරන සිතිවිලි ආපහු ඇතුළත කතාවයි තමයි වැඩිපුරම වෙන්නේ කියලා සනසි ඒ දෙකම තමයි නිතරම මාරු වෙන්නේ මේ එක්ක මොනාහරි දෙයක් කරන එක කොහෙවත් නැති දෙයක් කරන දෙයක් කල්පනා වෙලා ඒක දිගේ සැලදුම් අදා දෙනවා එහෙමත් නැත්නම් මොනාහරි ඇතුළත කතාව වැඩ කරන තැන කෙනෙක් එක්ක හරි මොනාහරි නිකන් නිතර ආගිව් කරන දෙයක් මේ කතාව මැවි එන එක තමයි සන්නසේ මට එහෙම අඳුර ගන්න පුළුවන් වෙලා තියෙනවා පරයන්කෙදී මේ සක්මනේ දෙකේ මේක එන්නේ කියලා මට ඒක ටිකක් අඩු කරගන්න මේ උපදේශයක් ගන්න ඕනි සන්න
අංජුලු කියන්නේ මේ ෆිසියෝതെරපි අංජුලද
එහෙම
සනස්. ඉතින් යකෝ උඹ කරන දේවල් ටික තමයි ඔළුවට එන්නේ ඊට ඉඳ ගත්තට පස්සේ. ජොබ් එකට ගිහිල්ලා මේ ඉතින් ජොබ් එකට ගියාට පස්සේ වැඩ ටික කරාට පස්සේ ඒ වැඩ ටික නේ ඉතින් ඔළුවේ දුවන්නේ. ඉතින් ඒක තමයි අතුලස කතාවට එන්නේත් ඒක. ඊට පස්සේ කරන්න තියෙන ඉතින් ඒක අර ඔහොමවත් දැනගන්න එක ලොකු දෙයක් නේ. ඔහොමවත් මේ මම මෙච්චර මේ දවසට මෙච්චර පෙට්‍රල් පුච්චනවා. ඒ දැනගත්තට පස්සේ මේ අපිට අපි මේ ඉල්ලන් කෑම නේ තියෙන්නේ නැතු ජොබ් එක කරන්නේ මේ මට ඕනේ නෙවෙයිනේ තමන්ට ඕනේ වන්නේ එතකොට ජොබ් එකේදී මෙන්න මේ විදිහට මම මේ වැඩ ටික මගේ ඔළුවේ ප්ලෑන් වෙනවා මේ නිකන් ඉද්දි නින්ද පරියන්ක ඉඳගෙන ඉද්දි එතකොට ඉතින් අනික් වෙලාවට කොච්චර විදිහට ඇතුළත ප්ලෑන් වෙනවද කියලා අල්ලන්නවත් බෑනේ එතකොට නමුත් අපිට පොඩි දෙයක් කරන්න පුළුවන් ලොකු දේවල් අපි ඔය වෙලාවේදී අපි කරන්න යන්නේ නමුත් පොඩි දෙයක් කරන්න පුළුවන් අර මේ ප්ලෑන් කරන ගතිය හොඳට ඒ කියන්නේ සාමාන්‍ය මේ අර අනුමාන ඥානය කියන්නේ එච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා ඔයාට දැනගන්න පුළුවන් හරි මම මේ ප්‍රශ්නේදී මේ වැඩිපුර මේකට අත දාන්න ගියොත් මම මේ ඉල්ලන් කෑමක් කරන්නේ ඒ හින්දා මේ ප්‍රශ්නේ මේ විදිහට ගියාවේ මේ උදාහරණයක් වශයෙන් කවුරු හරි ඇවිල්ලා මොනවා හරි යෝජනාවක් කරනවා කියන්නකෝ
මේ
යෝජනාව කරා කියලා ඒ කරපු කියපු පළියටම අපි කරන්න ඕනේ නැහනේ අපි බලන්න ඕනේ මේ මේක හරහා මට මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙයාට මේ කරන්න බැරි එකක්ද? නැත්තම් මේ නිකම් බෝලයක්ද අපිට පාස් වෙන්නේ? අන්න ඒ වගේ දේවල් ටික මේ ඔය පරිසරයේ ඉද්දිම තේරෙන්න ගත්තට පස්සේ හරි මම මේ ටිකට අත දාන්නේ නැහැ. මේ මේවා මම ප්ලෑන් කරන්නේ මේවා මට අදාළ නැති දේවල්. මම මේ මගේ වැඩේ කරගෙන ඉන්නවයි කියတာ පස්සේ ඇත්තටම නිකම් ප්‍රොමෝෂන් එහෙම අඩු වෙන්න පුළුවන් අනම්මන වෙන්න පුළුවන්. නමුත් ඒක අර තමන්ගේ විවේකයේ තමන්ගේ ඒ කරන රාජකාරිය තුලම හදාගන්න එක කාලයක් යනවා. ඒකට කාලයක් යනවා. ඒ ඒ වැඩ ටික නම් අනිවාර්යෙන් ගෙදර ආවට පස්සේ අර මේ මරියන්කෙදි එනවා. ප්ලෑන් කරන දේවල් ඒ කතාව ඇතුළත්. හැබැයි ඒකෙන් අර දවසේ තියෙන ටික මේක හරහා එළියට දාන. දැන් ඔයා කරන්න උදේ ඉඳන් රෑ වෙනකම් පුරෝණ එක නෙවෙන්නේ.
එහෙම.
ඒකට ගියාට පස්සේ ඔළුවට පුරවනවා. උදේ ඉඳන් රෑ වෙනකම් පුරෝණ එක නෙවෙන්නේ. නමුත් ඒ මල්ල පුරවපු මල්ල ලෙහෙන්ඩ හදන්නේ උන් ඔය වගේ පරියන්කෙදී. එතකොට ඒ ටික ලෙහ ටික ඒ ටික ලෙහෙන්ඩ දෙන්නම ඕනේ. ඉතින් අර එතකොට තේරෙනවා නිකන් හොද හොද මඩිය දානවා වගේ. නිකන් ආයෙ පහෝදා ගිහිල්ලා අර කොගොඩටමනේ අහුවෙන්නේ අර කොගොඩටමනේ.
එහෙම.
ඒකත් එක්ක නිකන් අප්සෙට් එකක් තියෙනවා නිකන් යකෝ මොන මගුලක්ද මේ කියලා. ඉතින් අර එතකොටයි තේරෙන්නේ මේ වගේ දවස් 4කට 5කට රීට්‍රීට් එකට ඔයාලට ආවට පස්සේ තේරෙනවානේ ලොකු වෙනසක්.
ඔව්.
එතකොට නිකන් යන්න හිතෙන්නේ නැහැ අප්පා කෝච්චර ෂෝක්ද මේක කියලා නිකන් ඉnde හිතෙන ගතිය තියෙන්නේ අර අර ඔක්කොම මල්ලේ සෑහෙන භාගයක් හිස් වෙලා. ඉතින් ඒකේ සහනිය දැනෙද්දි ඉnde හිතෙනවා. නමුත් ඉnde ගත්තට පස්සේ ඒ ඉndeත් බෑ ඔය කිව්වට. ආයෙ දුවන්න හිතෙනවා. ආයෙ දිව්වට පස්සේ යන තැන දන්නවා හොඳටම. වෙනද වගේ නෙමෙයි. ඉතින් අන්නේ දැනුවත් භාවයෙන් දෙන්න වැඩි වෙනවා. මම මේ ඉල්ලං කෑමක් තියෙන්නේ. මම මේ යන්නේ මේ මේ වගේ යරා ගොඩකට මෙව්වට මේවා හිතලා වැඩකුත් නැහැ. මම මේ ප්ලෑන් කරන විදිහට කිසි දෙයක් වෙන්නේත් නැහැ. එතකොට මේ ප්ලෑන් කරන එකම අමු දුක. ඊට පස්සේ තමයි චුට්ටු චුට්ටු මේක තේරෙන්නේ මේ ප්ලෑන් කරන එක වෙන්නේත් නැහැ මේ විදිහට. මේ ප්ලෑන් නැතුව යන්න බැයිද කියන තැනට අර දන්නා තැන ඉඳන් නොදන්නා තැනට යනවා වගේ ඔය ප්ලෑන් කිරීමේ ඉඳන් ප්ලෑන් නොකර ජීවිතේ ගෙවන මට්ටමට ටික ටික මේ සංක්‍රමණය වෙනවා. ඒකට ඔය වගේ දකින්න ඕනේ මේ මොන වදියක්ද මේ ප්ලෑන් කරනවයි කියන එක මොන වදියක්ද මේ ඇතුළත කතාව කියන එක. එතකොට එන්නෙන්න මේ කියන්නේ හිතන්න මේ මීත්‍රිගල ආවන් මේ දෙතුන් දිනක එක කතා කරලා පරියන්කේට ගිහින් ඉඳ ගන්න බාන්න කම්මල වගේ ඔළුව හොද්දට තේරෙනවා ඉවිචු ඉඳ ගියාට පස්සේ මේ තව කෙනෙක් එක කතා කරනවායි කියන එක පුතුමාකාර වදයක්. හැබැයි එහෙම කතා නොකර අපිට ජීවත් වෙන්න බෑ. එතකොට අපි දැනගන්න ඕනේ මේ තැනදී හිමීට වමට සිග්නල් දාලා දකුණට යන විදිය තමන් දැනගන්න ඕනේ. ඒක නම් කියලා දෙන්න බෑ පුතේ.
එහෙමද?
අර උඹම ඒක තේරුම් ගන්න ඕනේ මමට සිග්නල් දාලා දකුණට කපන ඇරි මං එදත් කිව්වේ උඹට ඒකයි. ඒක උඹේ අතේ වැඩක්. ඒක සම්පජඤ්ඤේ බං. ඒකට ඉඩ දෙන්න ඕනේ. ඒකට ඉඩ දෙන්න ඕනේ. ඒක තමන්ගේ තණ්හාව දකින්න ඕනේ. තමන්ගේ මන අපි දැනගන්න ඕනේ. අපෝ මම මේ ඉඳන් කන්නේ මේ මගේ තියෙන පෙරේතකමටනේ. එතකොට මම මෙතනදී හිමීට වමට සිග්නල් දාලා දකුණට යන එක නම් කියලා දෙන්න බෑ. හැදිලිද?
හැදිලි සන්නාන්ද. එහෙනම් ඉරන්දන්න.
නාමන්තට අවස්ථාව තියෙනවා.
බොහොම පින්නදී අවසරයි ෆයිනන්ස් මේ අර කලින් සතියේ සති සම්පජඤ්ඤය කියන ප්‍රකාශ කෙරුණා. මමත් ඒක මේ සැහැණ කාලයක් හිතුවා මේ දෙක කොහොමද මම ගලපගන්නේ කියලා. මේ මට ඒක තේරෙන දැන් සති මාත්‍රේ එක සති චිත්තක්ෂණයක පවත්නකොට ඊට පස්සේ තව ඊළඟ චිත්තක්ෂණයක ආයි සති මාත්‍රේ පවත්න වෙලාවෙදී ඒ අතර තියෙන වෙනස් වීම මේ අපිට ප්‍රත්‍යක්ෂ දැනෙන දෙ උදාහරණයක් විදිහට වම් සක්මන් භාවනාවේ යද්දී වම් පාදයේ පොළේ වැදිලා ආපහු නැවත වම් පාදයේ ඊළඟට වතාවට පොළේ ස්පර්ශ වෙනකොට ඒ ඇතිවන සංඥා එතන සංඥා අපි නොහිතුවට ලක්ෂ ගණක් වගේ සකස් වෙලා ඇති වෙලා පැවතිලා මේ බිඳිලා යනවනේ. අන්නේ එතනදී ඇතිවෙන ඍජුව ඇතිවෙන අත්දැකීම අපේ හිතට බලපාන විදිය බැලුවම එතන මේ වෙනස් වීම ගැන තොරතුරු තියෙනවා. මේක දැන් වෙනස් වෙනවා කියන එක. එතන අර අනිත්‍ය සංඥා ආත්ම සංඥා කීතර ධර්මයේ වාචික වශයෙන් විස්තර කරන කොටසට සමාන්තරව මෙතන ප්‍රත්‍යක්ෂ ඥානපත්‍ර කිසියම් මේ කතිකට කියන්නේ ඍජුවම මුහුණ දෙනවා මේ භාවනාවේ දෙන පුද්ගලයා. එතන සවිනාංශ දැන් මේ සති මාත්‍රේ කියලා හිතුවට සති මාත්‍රේ දීන් දිගට පවත්නකොට එතන සති සම්පජඤ්ඤයේ ඔස්සේ තියෙන මේ ප්‍රඥාව කියන පැත්තට මේ අවබෝධයක් සකස් වෙනවා කියන එක තමයි මම මේ එහෙම තමයි සවිනාංශ මම මේක තේරුම් අරගත්ති භාවනා කරද්දී මේ ලුක් සවිනාංශ පව නිතර සති සම්පජඤ්ඤය ගැන කියන නිසා ඒක මේ තේරුම් ගන්න මම හදාගත්ත ව්‍යුහයක් ඔය විදිහට මේ එහෙම තමයි සවිනාංශ මම ඒක සරලම කරලා ගත්තේ මොකද දෙයක් සරලම කරාම මේක ප්‍රායෝගිකව වුණ කරන මේ කැමැත්ත මොටිවේෂන් එකක් වෙනවානේ. ඒ විදිහට මම බැලුවේ සති මාත්‍ර දෙකක් ගත්තොත් සම්පජඤ්ඤයට එතන දශමිකකින් හරි අංශ මාත්‍රයකින් හරි උපකාරයක් සකස් වෙනවා සති සම්පජඤ්ඤය රැස් වෙන. එහෙම තමයි මම හිතුවාගත්තේ සවිනාංශ සති චිත්තක්ෂණ
ඕනෙ විදිහට කොමිලයක ඕනෙ විදිහට හදාගන්න පුළුවන්. ඒක පළවෙනි එක තමයි ඔන්නේ කාරණේ අනිත්‍ය කියන්නේ මේ වෙනස් වෙන එක බාර ගන්න එක. ඒක තමයි සම්පජඤ්ඤයේ මුලමදී. එතකොට මේ වමෙන් දකුණට දකුණෙන් වමට යද්දී වෙනස බාර ගැනීම සහ ඊටත් වඩා මේ කයේ හුස්ම රැල්ල හිත තියෙද්දි මේ හිතුවිල්ලකට ගියා කියලා අඬන්නේ නැත්තම් මෙයා මේ මට මේ තරහා ගියා නැත්තම් මට සද්ද ඇහෙනවා කියන මේක තරහා ගන්න නැත්තම් මේක අමනාපයක් නැත්තම් මේක බාර ගන්නවා මේ වෙනස් වීම මේ ආනාපානෙ මේ හිත තියෙන්නේ නැහැ සද්දකට හිත යනවා ඒක පිළිබඳ හොඳ සතිමත් වුණාට පස්සේ ඒක පිළිබඳ තියෙන අමනාපි නැති වුණාට පස්සේ ඒක එයාට ගැටලුවක් වෙන්නේ නැහැ තවදුරට ඊට පස්සේ නැවතත් ආනාපානෙට එනවා ඊට පස්සේ ආයෙ සිතුවිල්ලකට යනවා සිතුවිලි වලදී ගොඩාක් වෙලාවට ඇතුළත කතාව තමයි උපරිම වැඩ කරද්දී කොහොමදත් ඔය කිව්වා වගේම ඇතුළත කතාව සම්පූර්ණ පරියන්කෙම යන්න පුළුවන් ඒක ප්‍රශ්නේ නෑ ඉතින් ඒක දැනුවත් නේ ඒක ඊට පස්සේ දැනුවත් නම් ඒක ටික ටික අඩු වෙන පැත්තට වෙනවා ඒක ස්වභාවිකව වෙන්නේ ඒ යන්නේ වෙනස් වීම ඒ වෙනස් වීම දැන ගැනීමයි ඒ වෙනස් වීමට සාදර වීමයි සම්පජඤ්ඤේ මුල ඊට පස්සේ මේක මහ දුකක් කියන එක අනිත්‍ය දුක අනාත්ම පැත්තට මේක මම නැතත් මේක සිදු වෙනවා මේක උත්පත්ති දුක කියලා ඒක තේරුම් අරගෙන මේක නිකන් තමන්ගේ නිමිය වගේ බලාගත්ත ගියාට පස්සේ එතෙන්ට ගියාට පස්සේ වචන නැහැ ඊට පස්සේ ගියාට කතා කරන්න දෙයක් නැහැ මේ අනිත්‍යතාවය තුල කතා කරන්න දෙයක් මෙහෙම වෙනස් වෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා ඒ අනිත්‍යතාවය බාරගත්තා නම් තේරෙනවා මේක මහ දුකක් කියලා නැත්තම් අර දුක මේ තමන්ගේ කරගත්තට පස්සේ තමයි ප්‍රශ්න ටික තියෙන්නේ කියලා ඒ මැත්තෙම අනිත්‍ය දුක ආනාත්ම හරහා යන එක තමයි මේ සම්පජඤ්ඤේ මේ අර්ථ දැක්වීම. ඉතින් ඒ මට්ටම හරිය මේ සිදු වෙන දෙයක් මිසක් මේ හරි අමාරුයි මේ ෆෝමියුලාස් වල දාලා වෙන්කරන්න. නමුත් ඔය වගේ එකක් හදාගත්තාම මේ 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 විදියට වෙනස් වීම මේ වමයි දකුණ ඇතුළ වෙනස තුළ සම්පජඤ්ඤේ ඉඩක් තියෙනවා. ඔව්. ඒ විදිහට මේ මේ වෙනස් වීම බාර ගැනීම මම හිතනවා මේ ලොකු සම්පජඤ්ඤේ ලොකු සාදර වීමක් දව කිරීමක් විදිහට ගන්න පුළුවන්. බුත්තාමනට එකතු කරන්න දෙයක් එහෙම තියෙනවා නම් අපි කියමු ආරාධනා කරමු.
එහෙමයි සාසව බුත්ත සාවිනාසයට ආරාධනා.
තෙරුවන් සරණයි. මටත් ඉදින් කියන්න තියෙන දැන් සාගර සාවිනාස කිව්වා වගේ අපි මොකක් හරි එකට ඩෙෆිනිෂන් එකක් දුන්නොත් ඒක නිත්‍ය වෙනව නේද? ඩෙෆිනේෂන් එක නිත්‍ය කරගෙන තමයි ඊළාට ඒක උඩ ජීවත් වෙන. දැන් සතිය කියන්නේ මොකද්ද? සති මාත්‍රය කියන්නේ මොකද්ද? සති සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද කියන එකට මෙන්න මේක මෙහෙම කියලා හරියට වෙන් කරලා කියන්න ගියොත් ඊළාට ඒක නිත්‍ය කියලා අල්ල ගන්නවා. එතකොට ඒ ඩෙෆිනේෂන් එක නිත්‍යයි කියලා අල්ලගත්තට පස්සේ ඒක ඒකෙන් එළියට යන්න ගොඩාක් අමාරු වෙනවා. අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ මෙහෙම මේ ඉරක් හරියටම ඉරක් ඇඳලා පෙන්වන්නේ නැතුව මෙන්න මේ වගේ දෙයක් තමයි සතිය කියන්නේ ඊළාට මෙන්න මේ වගේ දෙයක් තමයි සති සම්පජාන්‍ය වෙන්නේ කියන කියන්න පුළුවන් ඒ වුණාට හරියටම මෙන්න මේකයි කියලා මෙන්න මෙතනින් එහා සතිය මෙන්න මෙතනින් මෙහා සති සම්පජාන්‍යය කියලා හරියටම ඉරක් ඇඳලා කියන්න බෑ මට තේරෙන විදිහට ගත්තොත් අපි එක චිත්තක්ෂණයක් මොකක් හරි එකක් දැනුණා කියමු අපි සක්මන් කරනකොට යටිපතුලේ දැනුණා ඒ දැනීම මම මෙන්න මේ දැනගත්තා කියන එක ඊළඟ චිත්තක්ෂණයනේ ඇත්තටම දන්නේ අන්න එතකොට ඒක සති මාත්‍රයක් වෙනවා මේ වෙලාවේ දැනගත්තු එක මම දන්නවා ඔන්න ඒ වගේ චිත්තක්ෂණ කීපයක් අර මල් මාලයකට මල් ටිකක් එකතු කරා වගේ කීපයක් එක දිගට යනකොට ඒක සති සම්පජඤ්ඤයේ විදිහට කියන්න පුළුවන් මොකද එක දිගට ඇදීගෙන යනවා ඉතින් මෙන්න මෙහෙම මේක ඒ කියන්නේ මේක නිකන් ටිකක් සරලව කිව්වොත් මේක හරියටම මෙන්න මේකයි මෙන්න මෙතනින් තමයි සතිය මෙන්න මෙතනින් තමයි සම්පජඤ්ඤය කියලා හරියටම වෙන් කළා කියන්න බෑ දැන් ඔක දැන් මම ගත්තේ එක උදාහරණයක්. තව උදාහරණයක් විදියට ගත්තත් ඒක ඊට වඩා වෙනස් විදියක්. අපි කියමු අතක් උස්සනකොට දැනගන්න එක සති මාත්‍රය කියන්න පුළුවන්. ඊළඟට අතක් උස්සලා තව කෙනෙකුට ගහන්න යනවා, තව වැඩ ගොඩාක් කරන්න යනකොට ඒක සති සම්පජඤ්ඤය කියලා තව විදියකින් ගන්න පුළුවන්. අන්න ඒ විදියට මේක නිකන් සාපේක්ෂව කියන්න පුළුවන්. ඊට කුඩා කොටසකට ගන්නකොට සති මාත්‍රය වෙනවා. ඊට වඩා දිග කාලයකට යද්දි ඒක සති සම්පජඤ්ඤය කියන එකට වෙන්න පුළුවන්. අර සතිය කාලයක් තිස්සේ පුරුදු කරගෙන යනකොට ඒක අර එක දිගට ටික ටික පුරුදු වෙනවනේ. එතකොට සති සම්පජඤ්ඤය පැත්තට ටික ටික එකතු වෙනවා. ඔන්න ඔය වගේ අදහසක් තමයි මට කියන්න දෙන්නේ. මම හිතන්නේ සාගර සාන්නාසෙත් ඔගේ කිව්වෙත් ඕකම තමයි එක එක විදියට. එකම දෙයක් එක එක විදියට අපිට කියන්න පුළුවන්. මෙන්න මේකයි ඩෙෆිනේෂන් එක මෙන්න මෙතනින් එහා සතිය මෙන්න මෙතනින් එහා සම්පජඤ්ඤය කියලා හරියටම ඉරක් ඇඳලා වෙන් කරන්න බෑ කාටවත්.
එහෙමයි සොයනස මේ ඒක මම අනුමೋದනන සොයනස ගැඹුරින් එක මේ කිව්වෝ දැන් මමත් කිවි සොයනස ඉරක් අඳිනවට වඩා අර නිකන් සම්බන්ධයක් හදාගන්න එක වගේ අදහසකින් තමයි මාත් ප්‍රකාශ කරන්න උත්සාහ කරේ. තමාට වචන පොඩ්ඩක් එහෙම වෙන්නේ නැති. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් ඒක පරියන්කයට ගත්තම සාමාන්‍යයෙන් භාවනා යෝගී පරියන්කයට ටිකක් යනකොට හිස්තන හරි හුස්ම රැල්ල සිුම් වෙලා හරි යන තැනට ගියාට පස්සේ ඒක වෙලාවට මට තේරෙනවා පරියන්කේ තවදුරටත් මේ තමන්ගේ පාලනයට ගන්න බෑ. එහෙම ගන්න ගියොත් ඒක අර ස්වභාවික ගල්නේ නැචරල් ෆ්ලෝ එක හරි ෆ්ලෝ එක කියන එක හරි නැතුව යනවා. එතකොට වෙන්න කරන්න තියෙන්නේ ඒක එහෙම යන්න දින අත්හරින එක තමයි සාර්ථක වෙන්නේ. ඒ අත්හැරියට පස්සේ මොකද්ද වෙන්නේ කියන එක පාලනයක් නැතුව සිද්ධ වෙනවා. දැන් එතනත් සමහරවිට අඳුරක් පේනවා, සමහරවිට එළියක් පේනවා, සමහර විට හුස්ම රැල්ල දිලිසි දිලිසි පේනවා, හිතවිලි එන්න ගන්නවා. ඒ මොකක්වත් සයින්ස් ඒකත් එක්ක ඒ මොහොතින් මොහොත සතිය එතන ඒ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට හිත වැඩ කරන විදිහත් බල බල අය ගැන කිසියම් අවබෝධයකින් ඉන්න කොටත් සයින්ස් එතනත් අර තුරුතුරු සම්භාරයක් වගේ රැස්වීම තුළ ඒ කියන්නේ වෙනස් වෙන මේ පාලනයෙන් තොරවීම වගේ විදිහ බලාගෙන ඉන්නකොට මේ සම්පජඤ්ඤය කියන අවස්ථාව සකස් වෙලා අර ෆ්ලෝ එකත් එක්ක නිකන් මේ ගඟක් ගලනකොට වතුර මේ ගල් අස්සෙන් යනකොට ඒව බිනි බිනි රැලි නැగి නැగి යන්නේ යන්නේ වගේ වෙනස් වීම තුළ සම්පජඤ්ඤයට ඒ දිහා තීන්දිකට බලාගෙන ඉන්නකොට සම්පජඤ්ඤය මේ ගොඩනැගෙනවා කියන අදහසක් මට තියෙනවා සයින්ස්.
ඔව් හැපි හැපි කරනකොටයි ගඟක් ලස්සන සයිඩ් එකෙන් බලනකොටයි ඔය ලස්සන කියලා කියන්නේ නේ ලොකු සන්නා. මේක ඔක ඔටෝ වෙන දෙයක් අපි කොච්චර කතා කරත් ස්වභාවිකව සිදු වෙන දෙයක්. නමුත් අපි අර නිකන් මොනවාරි කතා කරන්න එපා අප්පා. ඒකට වචන ටිකක් දාලා මේව ටිකක් කතා කරපුවා මොනවාරි ටිකක් ෂෙයා වෙනවා. හැබැයි ෂෙයා වෙන දෙයත් අප්ඩේට් වෙනවා එන්නේත්. අන්නේ අප්ඩේට් වීමට සාදර වුණා නම් මේ ගමන යනවා නිකන්.
සමහර දේවල් උදාහරණ වලින් මේ අවබෝධ කරගන්න උත්සාහ කරන දැන් වාහනයක එන්ජින් එක තියෙන්නේ ඉස්සරහනේ ගොඩක් වාහන වල ඒ එන්ජින් එකෙන් කරකවන්නේ ඉස්සරහ රෝද දෙක විතරයි. හැබැයි පිටිපස්ස රෝද දෙක ඉබේම කරගෙනවා. දැන් වාහනේ ඉස්සර පොඩ්ඩක්වත් ඉස්සරහ රෝද දෙක හරවන්න බෑ. පිටිපස්ස රෝද හැරෙන්නේ නැති වගේ සතිය පොඩ්ඩක්වත් ඇත්තටම මේ දියුණු කරන්න බෑ. සති සම්පජඤ්ඤය දියුණු නොවේ. සතිය දියුණු සතිමත් වෙනවා නම් දැන් මේ පරයන්ක සක්මන් වලින් සතිමත් වෙනවා නම් සම්පජඤ්ඤය අනිවාර්යෙන් කරකිලා ඒ රෝද දෙකත් කරගෙන වාහනයක් වගේ මේ මොකද හිත වාහනේ වගේ හිත හරහා පිටිපස්ස රෝද දෙක කනෙක්ටඩ්. අන්න ඒ වගේ අදහසින්
හරින දාගන්න පුළුවන්. කියන්නේ මුලින්ම ලව් කරද්දී කොල්ලානේ පස්සෙන් යන්නේ. අන්තිමට බැඳලා පස්සේ ගෙල්ල පස්සෙන් එන රිද ඊට පස්සේ දෙන්නට මේ පප්පිරිය වෙලා යනවනේ. ඒ සම්පජඤ්ඤය හොඳට වැඩ කරලා එතකොට කරගන්න දෙයක් නෑ. නමුත් අවබෝධයෙන් ඔය ජීවිතය ගත කරනවා. ඉතින් ඒ වගේ පෞල් ජීවිත ගතට පස්සේ එක්කලා මේ සතුටින් සාධාරණව ඉන්න පෞල් හම්බෙලා නෑ. හැබැයි ප්‍රඥා දශකයට එද්දී අවුරුදු 40යි 50යි 50යි 60 එද්දී ඉතිරනවා මේක කියලා වුණා තමයි කියලා. නමුත් කරන්න දෙයක්වත් නෑ. හැබැයි එතකොට ඉන්නේ අඥාන උපේක්ෂාවක් එක්ක තියෙන සම්පජඤ්ඤය. නමුත් අපි ඒක ඊට කලින් ගන්න try කරනවා. මොන අරමුණ ගත්තත් එපා වෙන මැට්ටමටම අරගෙන යනවා අපි කියන එක මේක යද්දි මේ ගමනේ යද්දි තේරෙයි නැද්ද?
එහෙමයි ෆයිනන්ස්. හරි ෆයිනන්ස් බොහොම පිට අවශ්‍යයි කියලා සරණයි.
හරි.
අවශ්‍යයි ෆයිනන්ස් තව අතක් තියෙනවා අපි හවස්තාව දෙමු නේද?
දෙමු නේද?
ධම්මික ජයකොඩි හෝ ධම්මිකා ජයකොඩි සමා වෙන්න අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
යාර අන්මියුට් කර ගන්න බැරි වෙන්නත් දන්නේ.
හරි ස්වාමීන් වහන්සේ මම පර්මිෂන් දුන්නා.
ස්වාමී තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම බොහොම ආධුනිකව භාවනාවට යමු වෙච්ච කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ මේ මම ආනාපාන සති භාවනාව කරද්දී හුස්ම රැල්ල දිහා බලාගෙන ඉඳද්දී හුස්ම රැල්ලේ දිග කොට බව ඒක අඳුනගෙන අවසානයේ ඉතාම සියුම් වෙලා නිකන් කුළුණු රොදක් වගේ එක තැන ඉහළ පහළ යන බව තේරිලා ඉතින්දි හුස්ම නැති වෙන බව තේරෙනවා. ඊට පස්සේ මම කරන්නේ දැන් හුස්ම සංසිඳිලා කියලා අවබෝධ කරගෙන මේ සමාධිය වැඩේවා කියලා සමාධියට අනුග්‍රහ කරන එක. මම ඒ කරන දේ හරිද ස්වාමීන් වහන්ස?
සමාධිය කියන එක ඇත්තටම ගත්තට පස්සේ අනුග්‍රහ කරනවයි කියන එක අපි සාදරේ දැන් හිතන්නකෝ හුස්ම රැල්ල ආනාපානේ බලන් ඉන්නවා කියලා. ඒ ආනාපානේ එන්නෙන්ද ඔය සියුම් වෙන එක ඒකට අනුග්‍රහ කිරීමම ඒක හරහා ඔය දිගට ඒ පාත් එක යෑම තමයි සමාධිය. يعني ඒ ආනාපානයක් අඳුන්වලා දීම සතියේ. ඒක ඊට පස්සේ අර මල් මාලට දිගට දිගට අමුණනවා වගේ මේක දිගට දිගට එකින් එකට මේ අර වැල වගේ අපි කරන්න දෙයක් නැහැ. දිගට මේ ආනාපානේ හිත පිහිටීම සමාධියකට ගන්නවා. ඊට පස්සේ මේකේ වෙනස් වීම අනිත්‍ය හරහා තමයි සම්පජඤ්ඤය වැඩ කරන්නේ, ප්‍රඥාව වැඩ කරන්නේ. ඉතින් ඒකෙදී මම කිව්වේ ඒකයි, අර සමාධිය සහ ප්‍රඥාව කියන දේවල් ඒ ඒවා මේකේ ප්‍රතිඵලයක් වශයෙන් නිකම්ම හම්බෙන දේවල්. ඒක අපිට කරන්න තියෙන්නේ ඒක ගැන හිතන්නේ නැතුව, ඒක ගැන හොයන්නෙත් නැතුව, ඒක ගැන දැනගන්න අවශ්‍යත් නැහැ. අපි කරන් තියෙන අර නිතර නිතර අර මේ ගහකට වතුරයි පෝරයි දාන්න තියෙන්නේ, එච්චරයි. ගහ වැඩියන් කියන්න බෑනේ අපිට. සහ මේ අදට මෙච්චරක් වැඩින්න ඕනි කියලා ඒක අදින්න බෑනේ අපිට.
එහෙමයි.
අපිට තියෙන්නේ අර වතුර පෝර දාන එක විතරයි. එතකොට අර මේ නිකන් හිතුවට කමක් නැහැ. නමුත් ඒ හිතපු පළියටම වෙන්නේ නැහැ. නමුත් අපිට තියෙන්නේ පුළුවන් තරම් සතිමත් වෙන එක විතරයි අපිට කරන් තියෙන්නේ. හොඳට දැනගන්න මොනවද මේ ආනාපානෙට වෙන්නේ, ආනාපානේ නැතුව ගියාට පස්සේ මොකද්ද වෙන්නේ, ඊට පස්සේ මොන වගේ දෙයක්ද වෙන්නේ, ඊට පස්සේ අරමුණු වලට ගියා නම් නැවතත් අරමුණු නැති තැනට කොහොමද යන්නේ. අන්න ඒ වගේ මේ දේවල් ටික හොඳ දැනුවත්භාවයකින් බලන් ඉද්දී තමයි තේරෙන්නේ මේ හැම දෙයකටම අපි දකින්න කෙලෙස් හෝ වේවා අරමුණු හෝ වේවා හැම දෙයකටම මේකයි වෙන්නේ කියන එක සමාධිය හරහා සම්පජඤ්ඤයට යෑම. ඉතින් අර සමාධිය ගත්තට පස්සේ ඔය වගේ අර දිගට දිගට ඔය ගිහිලා තියෙන සමාධිය තමයි. සමාධිය ආයේ වැඩෙන්නෝ වැඩේවා කියලා ආයේ ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. එතනදී මොකක් හරි ප්‍රාර්ථනාවක් එනවා. ඉස් වෙලා මේක නැති වෙලා සියුම් වෙලා ගියාට පස්සේ මොකද්ද එකක් එනවා. අන්න ඒක බලන්න, ඒකද මොකවත් ප්‍රාර්ථනා නොකර ඉන්න උත්සාහ කරන්නකො.
එහෙමයි.
ඒ කියන්නේ මේ චේතනා එන්නේ අඩු වෙලා යන එකනේ අපිට එන්න වෙන්නේ. අනපානේ සියුම් වෙලා වගේ අපේ හිතත් සියුම් එකෙන් යනවා. ඒ සියුම් වෙන්න ගියාට පස්සේ අපිට ඔය වගේ ප්‍රාර්ථනා එන්න පුළුවන්. ඒවට කියනවා උපක්ලේශ කියලා. ඉතින් ඒකෙදි පුළුවන් තරම් කරන්නේ චේතනා නොකර ඉඳ අපි අදිෂ්ඨාන කරගන්න. මුකුත් මම මෙතනදී හිතන්නේ නැහැ, හොඳට බලන් ඉඳ මොකද වෙන්නේ. ඒකෙදි අපිට සමහර ලාවට එනවා ඒ කියන්නේ ඥාති විතක්ක, අමර විතක්ක, ඔය මේ ජනපද ගැන විතක්ක, අනම්මන විතක්ක ගොඩක් එන්න පුළුවන්. ඒ වගේම විතර්කයක් තමයි අර සමාධිය පිහිටේවා කියන එක අපිට මේ එන්න පුළුවන්. ඒක ආවට ගැටලුවක් නැහැ. ලොකු හානියක් නැහැ. ඒක හිතන්නේ ඒක හැබැයි එතන පළියටම වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ අර හිතුවට පස්සේ මොකක් හරි දෙයක් ආවා කියන්නකො. ඒක සමාධියක් වගේ එකක් එනවා. එතකොට අපි හිතනවා අර මම ප්‍රාර්ථනා කරපු හින්දා, අදිෂ්ඨාන කරපු හින්දා ආපු දෙයක් කියලා. ඒක හින්දා ඒක ගන්න නැතුව ඔයා පුළුවන් තරම් බලන්න මේ සතිය හරහාම ඔය යන විදියට ඉස්සරහට ගිහින් තියෙනවා. ඒ ආධුනික වුණාට ඔයා හොඳට ඉදිරියට ගිහින් තියෙනවා. ඒ විදිහටම ඉදිරියට යන්න දෙන්න. අතනදී අර වගේ සිතුවිල්ලක් කුරුද්දට ආවර ප්‍රශ්නයක් නැහැ. හිතන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් දෙක නිකම් වෙනවා. ඒවා ඒ කියන්නේ අපි සමාධිය කියන එක ඇත්තටම අපි දන්නේ නැහැනේ මොන වගේ දෙයක්ද කියලා. එතකොට අපි මේ හිතාගෙන ඉන්න සමාධිය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඔයාට සමාධිය වැඩ කරලා තියෙනවා. ඒකෙන් තමයි ඒ සියර සියුම් වෙලා තියෙන්නේ. ඒකෙන්ද මේ සත්‍ය සමාධිය කියන එක අර ඩෙෆිනිෂන් දෙන්න ගියොත් තමයි ඔය දුක එන්නේ. නමුත් මේ අදි ඒ හරහා ඔයගේ ඔය සමාධිය ඇදීගෙන යන එකට බාධාවක් වෙන්නේ නැහැ. මොකුත් චේතනාවක් නැහැ. හොඳයි, ඔය යන විදිය හොඳයි. ඔක දිගටම කරගෙන යන්න වාර්තා කරන්න අපිට.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඔව්. එතකොට තවදා ඔය වගේ චූටි චූටි ගැටලු වෙනදගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං.
දැන් සමෙන් සර අපේ Google form එක දැක්කද දන්නේ ධම්මිකා, ඒකදී අපිට report කරන්න පුළුවන් තමුගේ අත්දැකීම් ඉලිවර වෙලා. රාජිකා කලින් අර මේ instruction ටික කියනකොට අපි පෙන්නවා මේ Google form එක සහ email address එක. ඒ වාර්තා ලියලා ඉදිරිපත් කරන්න පුළුවන් එතන.
ඔව්. තවතක්
සවුනා ස්වාමීන් වහන්සේ. වෙලාව තියෙන සොයන්න
ගන්න ගුප්තත් ඉන්න අපේ
ශ්‍රියානි රාජපක්ෂ අවස්ථාව තියෙනවා
ස්වාමීන් වහන්සේ.
තෙරුවන්
සරණයි.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ. මම පරියන්කෙට වාඩි වුණාම නාසයේ අගටම හිත තියාගෙන ඉන්නේ ගොඩක් වෙලාවට. ඒ සමහරක් වෙලාවට ටික ටික ශබ්දේ හිට මෙහෙට ඇහෙනවා. අරමුණත් ටික ටික යනවා. ඒ වුණාට මම ගොඩක් වෙලාවට හැමතිස්සෙම අරමුණෙන් අයින් වුණාමත් මට තේරෙනවා මම ඉන්නේම නාසිකාග්‍රය කියලාම. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ හැමේ හොඳටම සිව් මෙලා යනවා. එහෙම ගිහිල්ලා මට ටික වෙලාවක් විනාඩි කීපයක් වගේ නොදෙනී යනවා. ඒ නොදෙනී ගිහිල්ලා ආයෙ මම එනකොට ආයෙ මම ඉන්නේ හිත තියෙන්නේ නාසිකාග්‍රෙමයි.
ඔව්.
මේ අරමුණු එහෙම ආවට කමන්නේ නෑ නේ ස්වාමිනාස්ස. මං ඒ අරමුණේ ඉන්නේ නෑ. නමුත් නාසිකාග්‍රේට හිත තියාගෙන ඉන්නවා.
ඔව්. ඒක තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් ඉන්නේත් නාසිකාග්‍රේ හුස්ම නැතුව ගියත් මම මේ අවධානයේ තියන්නේ තියන් හිටියේ මෙහි කියන එක දන්නවනම්. එහෙමයි. ඒ මේ නැතුව ගියත් හොඳට බලන් ඉන්නවා. හරියට නිකන් කවුරු හරි එනකන් බලන් ඉන්නවා වගේ නිකන් එනකන් බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා.
එතකොට නිකන් මේ හුස්ම වැටෙන්නේ නෑ කියලා මට තේරෙනවා. හුස්ම වැටෙන්නේ නැහැ. මං නමුත් ඒ අරමුණේ ඉන්නවා. මට ගොඩක් රැස්සයිනස් මං ඒ ඉන්නකොට මගේ මේ ඉනින් ඉස්සරහට පොඩ 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 ඉස්සරහට යනවා මගේ මේ ඇඟ.
කය ඔව්.
ඊයත් ඔළුව කෙලින් තියෙන්නේ. මං ඒ වුණාට ආයේ ඒක මට දැනෙනකොට මම ඒ තින්නෙම මේ අර නාසිකාග්‍රේ තියෙන විදිහටමයි.
ආ එතකොට මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් නාසිකාග්‍රේ ඉද්දී උෂ්ම හොඳට දැනෙන අවස්ථාවක් තියෙනවනේ.
එහෙමයි.
ඒකේ ඒක ඊට පස්සේ උෂ්ම දැනෙන්නේ නැතුව නාසිකාග්‍රේ ඉන්නවා උෂ්ම දැනෙන්නේ නැහැ කියන අවස්ථාවකුත් තියෙනවා.
තියෙනවා.
ඒකෙන් වඩා හොඳ සතිය කෝකද කියලා හිතෙන්නේ.
හුස්ම නැති සතියක තමයි මට තේරෙන්නේ හොඳයි කියලා
හිතුනේ.
එතකොට මේ මට මේ කල්පනාව තියෙනවා හුස්ම නැති වුණාට සිත තියෙනවා කියලා තේරෙනවා වුණා.
ආ ඒක තමයි අමාරුම අල්ලන්න. ඉතින් ඒදී අල්ලලා තියෙනවා. ඒදී අල්ලලා තියෙනවා අර ඒක තව තව හොඳට එක්ස්පීරියන්ස් කරන්න. ඒ කියන්නේ හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒක බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය නැහැ. හැබැයි හොඳට බලන්න මේකේ කොකටද මනාපමනාප කියලා හොඳට දැනගන්න පුළුවන් පස්සේ. දැනට හොඳට තේරුම් ගන්න තියෙන්නේ මේ හුස්ම මේ නැතුව ගියා. නමුත් ඒ පිළිබඳ හොඳ අවධානයෙන් ඉන්නවා. එතකොට වෙන්නේ චුට්ටක් අර කය පිළිබඳ අවධානයේ කියන්නේ මේක දිගට මේදී හොඳ සුඛයක් සැහැල්ලුවක් තනිපයක් දැනෙනවා.
ඊට පස්සේ වෙන්නේ අර අත් දෙක චුට්ටක් පේන්නේ කියන්නේ අත් දෙක තේරෙන්නේ නැහැ මට.
කකුල ඔව් දැනෙන්නේ.
ඒක නම් මට තේරෙනවා කියලා තේරෙනවා සමහරක් වෙලාවට.
ඔව් කය පවා දැන් නොදැනිනිය යන මට්ටමට යනවා. එතකොට තමයි පොඩ්ඩක් ඉස්සරහට බර වෙලා නම් ඉන්නේ. يعني ශරීරයේ මුලින්ම මේ ටිකක් ඉස්සරහට බරව නම් තියෙන්නේ එහෙම ඉස්සරහට වැක්කිරෙන ගතියක් එනවා. සමහරවිට ඉස්සරහට ඔළුවත් වැක්කිරෙන ගතියකට එනවා. එතකොට කරන්න තියෙන්නේ අර 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 දැනිච්ච දේ, ඒ නොදැනිච්ච එක ආයේ අවුස ගන්න නැතුව, ඒ තියෙන සුඛයත් අවුස ගන්න නැතුව පොඩ්ඩක් මේ ඉරියව්ව පොඩ්ඩක් මේ හදාගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක කරන්න ඕනේ හොඳට මේ දේ පදන් වුණාට පස්සේ. ඒ කියන්නේ ඉරියව්ව නිතර නිතර හදන්න ගියොත් ඔය මට්ටමට හිත මෙතෙන්පත් වෙවි මේ ඉදිරියට යන්නෙත් නැහැ.
නෑ මම හදන්නේ නැහැ ස්වාමීන්
වහන්සේ. ඔව් හදන්න නැතුව ඔහොම දිගටම යන්න. ඒ අතර ඊට පස්සේ ඔයාට පුළුවන් වෙනවා මේක කඩා ගන්න නැතුව ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කර. ඒ කියන්නේ ඉරියව්ව මේ ගොඩාක් මේ නැමිලා තිබ්බොත් එහෙම කොන්දේ අමාරු බෙල්ලේ අමාරු වෙනවනේ. එහෙම. ඒ දේ හදා ගන්න පස්සේ පුළුවන් මේ විදියට යනවා ඉස්සර. මේ විදිහට යනවා. ඊට පස්සේ ගොඩාක් වෙලා නැමිලා ඉන්නේ නැතුව ඒක පොඩි ආදා ගැනීමක් කරගන්න පුළුවන්. එතකොට ඔය දිගටම මේක තියාගන්න. ඒ කියන්නේ හොඳට මේ අවධානයේ සතිය හොඳට තියාගන්න පුළුවන් මේක අර පොඩි ෆයින් ටියුන් එකක් එතන තියෙන්නේ. يعني සමාධිය කඩාගන්නේ නැතුව සතිය කඩාගන්නේ නැතුව පොඩ්ඩක් ඉරියව්ව සුට්ටක් හදාගන්නවා මේ තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන මේ හිතලා. ඒක පස්සේ කරන්නේ. ඒක දැනට ඕක හොඳට ඕක ප්‍රැක්ටිස් කරන්න. හොඳට ප්‍රැක්ටිස් කරන්න
මේ යාටම හොඳටම නැමිල වගේ තේරෙනවා. ඉතින් මං ඒත් එහෙමම ඉන්නවා මේ ඉතින් මට හිතෙනවා ඒක වැරදිද දන්නේ නැහැ කියලා.
ආ ඔන්න ඒක මුලින් ඒ විදිහට වෙනවා. ඊට පස්සේ මම ඕක හොඳට මෙයා වුණාට පස්සේ දැනගන්න පුළුවන් මේ ඒ ඉරියව්ව පාත් වෙද්දිම දැනගන්න පුළුවන්. එතකොටම චුට්ටයි වෙනස් කරන්න තියෙන්නේ. දැන් අපුඩාක් වෙලාවට අපිට තේරෙන්නේ උගාක් නැමුණාට පස්සේනේ. ඕක එන්නෙන් සතිය හොඳට වර්ධනය වුණාට පස්සේ සමාධියත් හොඳට වර්ධනය වුණාට පස්සේ තේරෙනවා මේ දැන් යන්නේ නැමෙන්න. දැන් මේ ඔළුව වැක්කිරෙන්න යන්නේ කියද්දිම ඒ චූටි පොඩි මේ ආයාසයයි මේවා කරන්න ඕනේ නැවත කෙලින් වෙන්න. ඒ කියන්නේ මුලම ඒක දැන්නට පස්සේ මේ පොඩි ෆයින් ටියුන් එකක් තියෙන එහෙම ලොකු මේකක් වෙන්නේ නැහැ. ඒක වෙන්න ඕක හරහම යන්න ඕනේ. ඒකින්ද ඔය ශරීරයේ මේ මුලින් ඒ විදිහට වැක්කිරුණාට ඒක ගැන ගණන් ගන්න එපා. දිගට කරගෙන යන්න. ඊට පස්සේ කරගෙන යද්දී අර විදියට හොඳට ස්වභාවිකවම වෙයි. ඒකට පොඩි ඉඩක් තියාගන්න. ඒ කියන්නේ දැනෙද්දිම චූටි වෙනසක් කරගන්න පුළුවන් අපිට මේක කඩා ගන්න නැතුව.
ඒක තමයි වැදගත්. ඒ ෂණේකින් දැනෙනවා. ඒ වුණාට මට ඉතින් ආයි හිතෙනවා මං චුට්ටක් හරි පිටිපස්සට ගියොත් මේ මම යන ගමන නතර වෙයිද කියලා හිතලා මම ආයේ හේමම යන්න දිනවා.
ඔව් ඒක අර මේ කමක් නැහැ. නමුත් මේ මේ දෙකම කරලා බලන්න. ඒ කියන්නේ එහෙම යන්න දීලත් බලන්න. අර චූටි වෙනසෙදී වා එහෙමම මේ තියලා ඒකේ ඒකේ පදම් කරගත්තට පස්සේ ඒ ඒ ඒ හදාගත්ත ඉරියව්වෙම දිගටම තියෙන ගතියකුත් එනවා. මොකද එන්නේ මේ ඉරියව්ව කොච්චර හැදුවත් අපිට හිතෙනවා මේ පිටිපස්සට බරයි ඉස්සරහට බරයි මේ මේ පොඩි පොඩි සැක එනවා.
එහෙමයි.
මේ මේක මොකද්ද අවුලක් තියෙනවා කියලා ඒ සැකේ දැනගත්තට පස්සේ ඒ සැකේ අයින් වුණාට පස්සේ ඉරියව්ව නිකම්ම තියෙනවා කියලා. ඒකින්ද අර මුලින්ම හදාගන්න ඕනේ ඉරියව්ව හොඳට කෙලින් තියෙන විදිහට. ඊට පස්සේ සැක කරන්න හොඳ නැහැ මේක හරි. ඉරියව්ව හරි මගේ. ඊට පස්සේ ඒක ගැන හිතන්න දෙයක් නැහැ දිගට භාවනා කරගෙන යන්න තියෙනවා. ඒ ඔය ටික හැදෙන්නේ මේ මේ ඔව් ආධුනික මට්ටමින් ඉදිරියට මේ හොඳ මට්ටමකට ඉදිරියට එද්දි තමයි ওই ප්‍රශ්න ටික එන්නේ. ඒකින්ද කිසි ගැටලුවක් කරගන්න එපා. මේ ওই විදිහටම කරගෙන යන්න. දෙකම කරලා බලන්න. එහෙම යන්න දීලත් බලන්න. ඊට පස්සේ අර වෙනස කරලා බලන්න. ඒ වෙනස කරා කියලා ප්‍රශ්නකුත් දෙන්නේ
නැහැ. එහෙමයි.
මොකද අපි ගොඩාක් අර මේ 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 සමාධියට කැමති නම් අරක එහෙම යන්න දෙනවා. ඒ සූස්තියට ගහලා එහෙමම ඉන්න දෙනවා. මේ ඒක පොඩක් අර වෙනස් කරා කියලා ඉරියව් වෙනස් කරා කියලා සතිය කැඩෙන්නේ නැහැ. හැබැයි සමාධිය පොඩක් එහෙම වෙන්න පුළුවන්. නමුත් ආයෙත් එතෙන්ට යනවා. ඒකින්ද ඔය දෙකම කරලා බලන්න. එතකොට ඔයාට තේරෙයි මේ මොකද්ද මේ සුදුසුම කියලා. එතකොට නැවත අපිට කතා කරන්න අනිවාර්යෙන්ම. එතකොට ඕක මේ අපිට උදව්වක් කරන්න පුළුවන්.
ඔසර සෝනස් අපේ කාලය අවසන්. ඒ එකම තවත් අසක් එස වුණා අවසර සෝමින් වහන්ස අපි ඇහෙනවනේ
ඇහෙනවනේ කලින් අතමද වන්දා නේද
කලින් අත උසපු එක්කන තමයි ස්වාමීන් වහන්සේ වෙනාට එයා ආය අත ඉස්සුවා මේ ස්වාමීන් වහන්සේ අපි ගුප්ත ස්වාමීන් වහන්සේටත් පොඩි අවස්ථාවක් දෙමුද
හරි ගුප්ත සානන්දර අපි ඒක යොමු කරමු
අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි කියන්නේ.
ආ මුත්තේ කතා කරන්නේ කෙනාගේ දුවහාමුදුරනේ කතා කරන්නේ. මං ඉගෙන ගන්න ශිෂ්‍යෙක්. මගේ හිත හොඳටම කලබලයි කියලා දන්න හින්දාම මේ හැමදාම වගේ භාවනාව කරන ආනාපාන සතිය. ඒක කරන අතරින් සෑහෙන දැන් අවුරුදු 3ක් විතර තිස්සේ කරනවා. එහෙම කරලත් මේ තාමත් මේ ගොඩක්ම හිත කලබලයි කතන්දර කියනවා වගේ වෙන සිද්ධි ඒ වගේ ගොඩක් දේවල් ඉතින් දැනෙනවා. එහෙම දැන් සතිය මේ ආශ්‍රස් ප්‍රශ්‍රස් දැනෙන්නේ නැතුම වගේ යන සමහරලාට එහෙම වුණාට පස්සෙත් මට සිතුවිලි එනවා. ඒ සිතුවිලි වල ඉතින් සෑහෙන වෙලා ගිහිල්ලා ආවට පස්සෙත් දළුවාම ආශ්‍රස් ප්‍රශ්‍රස් නැහැ දැනෙන්නේ නැති මට්ටමේ තියෙන්නේ. ඒත් ඉතින් මේ හිත සමාධියට වෙලා නැහැ වගේ
හන්ට. මම මුලින්ම ඇහුවොත් දව හිත පිට යනවා කියලා එහාට මෙහාට දුවනවා කතන්දර ගොතනවා කියන එක දැනගත්තේ දැන් මම අවුරුදු 3ක් විතර තිස්සේ සතිමත් වෙන්න පුරුදු වෙනවා කියනවනේ. ඊට ඉස්සෙල්ලද දැනගත්තේ ඊට පස්සේ එහෙම නැත්නම් සතිමත් වීම පුරුදුනාට පස්සේද දැනගත්තේ මේ හිත දුවන එකක් කියලා? මගේ හිත මෙච්චර කලබලකාරී කියලා දැනගත්තේ කොයි කාලෙද? එහෙම අහුවත් මොකද දෙන උත්තරේ? මං අහව ප්‍රශ්නේ තේරුණාද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. භාවනා කරන්න එහෙම ගත්තට පස්සේ තමයි හැමදෙරණ හිත දැනෙන්න ගත්තේ.
ඒ ඒක දැන් මීට ඔය සතිමත් වෙන්න ඉස්සෙල්ලත් ඔය හිත ඔය වගේම තමයි. දුවනවා ඊට වඩා දුවන්න දුවනවා වෙන්න පුළුවන්. ඒ වුණාට දන්නේ නැහැ මගේ හිත මෙන්න මේ වගේ එකක් කියලා. මේ සතිමත් වුණාට පස්සේ තමයි දැනගන්නේ මම මගේ හිත මෙන්න මේ වගේ එකක් කියලා. අනේ දැනගත්තේ එක අර නොදැන ඉන්නවට වඩා ගොඩාක් වටිනවා. ඒ දැනගත්තට පස්සේ අපිට ඒක මගේ හිත මෙච්චර කඩප්පුලි මේ වගේ දුවනවා මෙහෙම පාලනය කරගන්න බෑ කියලා දැනගත්තට පස්සේ අපිට පුළුවන් ඒකට විසඳුමක් හොයන්න. විසඳුමක් කියන්නේ ඇත්තටම කරන්න දෙයක් නැහැ. ඒ බව දැනගන්න එකම තමයි ඒකට තියෙන ලොකුම විසඳුම. දැන් මගේ හිත මෙන්න මේ වගේ තත්ත්වයක ඉන්නවා කියලා දැනගත්ත ගමන් ඒක දන්නේම නැතුව ඒකට ඉබේම ඒකට විසඳුමක් එනවා. ඒ කියන්නේ අපි හිතමු මගේ අතින් වැරදි 100ක් වෙනවා කියලා මම දැනගත්තාම ඊළඟ දවසේ 99කින් ගොඩ දාගන්න පුළුවන්. තව දවසක් යනකොට 98කින් ගොඩ දාගන්න පුළුවන්. අන්න එහෙම මේක දැනගන්න එකම තමයි මේකට විසඳුම තියෙන්නේ. දැන් ඔයා දන්නෝ නම් මගේ හිත මෙච්චර කලබලයි මේක නිතර පිට යනවා මට ඕන විදියට මේ අරමුණක තියාගන්න බෑ කියලා දැනගත්තාම ඔක ටික ටික හැදීගෙන එනවා. දැන් මුලදී අවුරුදු 3ක් තිස්සේ කරා කිව්වත් අපිගේම අවුරුදු 10ක් කරත් මේක ටික එදාට පටන් ගත්ත දවසට වඩා අද යම්කිසි මට්ටමකට ඇවිල්ලා කියලා තේරෙනවනේ. අන්නේ ආපු එක මත සතුටෙන් ඉන්න පුළුවන් නම් මේ වෙනකොට මට මොකක් හරි ප්‍රගතියක් වුණා අන්න ඒක හොඳයි කියලා සතුටෙන් ඉන්න පුළුවන් නම් අන්න ඒ සතුටම තමයි තව ඉස්සරහට යන්න උනන්දුවක් යන්නේ. ඒ ගැන මම මෙච්චර කල් අවුරුදු 3ක් භාවනා කළත් මම තාම මෙතන කියලා දුකෙන් හිටියොත් තවත් ඇවිදවි ඉන්නේ. ඒක නිසා පුළුවන් තරම් බලන්න මම එදාට වඩා අද චුට්ටක් හරි ඉස්සරහට ගියා. හෙට මීටත් වඩා පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන් කියන එක මොකද්ද මේ? තව සතුටෙන් ඉන්න පුළුවන් නම් ඔබ තව ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. මීට වඩා වේගෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟට මම අහන්න කැමති ඊට පස්සේ කිව්වා හුස්ම නොදැනී යනවා කියලා කිව්වනේ. නොදැනී යන්නේ ඉස්සෙල්ලා මොන වගේද දැනුනේ? හුස්ම දැනුනේ කොහොමද කියලා කියනවනම් දැන් හිත පිට යන්නේ ඉස්සෙල්ලා හුස්ම මොන හරි ඉස්සෙල්ලාම ඇඟට හිත ගන්න ඕනේ. හුස්මට හරි කොහෙට හරි හිත ගත්තට පස්සේ මොකක් හරි එකක් දැනෙනවානේ. දැනුණාට පස්සේ තමයි එක්ක නොදැනී යනවා හරි එහෙම නැත්නම් හිත පිට යනවා හරි වෙන මොකක් හරි වෙන්නේ දැනුණාට පස්සේනේ. අන්නේ දැනෙන වෙලාවේදී කොහොමද දැනුනේ? ඊට පස්සේ කොහොමද මේක පිට ගියේ කියන එක ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්න පුළුවන්ද?
යාමතරුවේනේ මේ මා ආශ්වාස මට හොඳටම දැනෙනවා ආශ්වාස දිග්ගයි කියලා මුලින් පටන් ගන්න වෙලාවවල. ඒ අතරෙත් ඉතින් හිත එහෙම යනවා. මේ සැහෙන වෙලාවක් කරගෙන යනකොට ආශ්වාස කෙටි වෙවි කෙටි වෙවි කෙටි වෙටි ක්‍රමෙන් ගිහිල්ලා ඉවර වෙලා මේ ඒ යන අතරතුරේදීත් ඉතින් වරින් වර මේ හිත එහෙම යනවා. මම ආපහු හරි තැනට ගන්නවා. ඊට පස්සේ මේ සමාධිගත වෙනවා. එහෙම සමාධිගත වුණාට පස්සෙත් මේ එතකොට සිතුවිලි නැතුව තියෙන්නේ නැහැ. අර හිත හුඟා අදුර කතා කිය කිය සමහරවට මට හිතෙන සෑහෙන වෙලා වගේ හිත එහෙම ගිහිලා තියෙනවා. ඒත් ආපහු ආවත් අර හුස්ම වල වෙනසක් වෙලා නැහැ. හොඳට සමාධිගත වගේ හිත තියෙනවා. මේ එහෙම හුස්ම රැල්ල දැනෙන්නේ නැතුව වගේ මේ එහෙම තමයි හැමදෙරෙනේ වෙන්නේ.
දැනුත් කතා කරන්නේ මගේ හිත යන ඊට පිට යනවා කියන එක ගැන හෙන තරහෙන් වගේ නේද? හිත පිට යනවා ඉතින් ඔක මොන කරන්නේ? අපෙත් හිත පිට යනවා. දැන් මේ අවුරුදු 20ක් 30ක් මේ භාවනා කරන කට්ටියගෙත් හිත පිට යනවා. ඉතින් ඒක තමයි හිතේ ස්වභාවය. ඕක මේ බලෙන් අල්ලලා නවත්තන්න බෑ. ඒක හිත පිට යන එක හිතේ ස්වභාවය. එහෙම නොවෙනව නම් තමයි එතන ප්‍රශ්නයක් වෙන්නේ. එදැයි අපිට ඕන විදිහට මේක තමයි මේ අනාත්ම ස්වභාවය කියන්නේ. මට ඕන විදිහට මේක තියාගන්න බෑ. එන්න ඒක දැනගන්න එක තමයි ලොකුම දේ තියෙන්නේ. මේක බලෙන් අල්ලලා නවත්තගෙන හිර කළා මේ නවත්තගෙන තියාගත්තු ඊට පස්සේ ඕක වෙන ලෙඩකට හැරෙනවා. ඒක ස්ට්‍රෙස් එකක් ගොඩ නැගෙන භාවනාව තුළින් ස්ට්‍රෙස් එකක් ගොඩ නැගෙනවා. එහෙම නැතුව මෙන්න මේක තමයි ස්වභාවය. මේක මට පාලනය කරගන්න බෑ. මගේ මේක ඇතුලේ මට ආත්මයක් විදිහට මේක තියාගන්න බෑ කියන එක දැනගන්න එකම තමයි මේ තමන්ගේ ස්වභාවයක තේරුම් ගන්න. අනේ ස්වභාවය තේරුම් ගන්න එකම තමයි අපි මේ නිවනට යොමු කරන්න පුළුවන්. එහෙම නැතුව මේක මේ විදිහටම තියාගන්න පුළුවන් නම් අපිට සදාකාලිකව මෙහෙම ඉන්න පුළුවන්. මේක අපිට මට ඕන විදිහට සදාකාලිකව තියාගන්න බෑ කියන එකම තමයි මේකේ යථාර්ථය. ඒක අවබෝධ කරගන්න එකයි සහ ඒකට ලැබෙන පැමිණි දුක පැණි රසයි කියලා මේක තේරුම් අරගෙන මේක පුළුවන් තරම් මට පුළුවන් ප්‍රමාණයක් මම ගොඩදා ගන්නවා. බැරි එක බෑ තමයි ඉතින්. ඔක තව කොච්චර අවුරුදු 10ක් ඔය විදිහට try කරත් මේ කොච්චර අඳාඳා හිටියත් ඒක ඊටහා ඉස්සරහට යන්න බෑ. මේ ලැබිච්ච දෙයින් සතුටෙන් මේක බාර ගන්න පුළුවන් නම් ඒ තව ඉස්සරහට යෑමක් තියෙනවා. ඒක නිසා දැන් අද ඉඳලා බලන්න මේ මගේ හිත පිට යනවා තමයි. පිට ගියාට ආයෙත් එනවනේ. දැන් පිට ගියපු නිසානේ ආයෙත් ආපු බව දන්නේ. පිට නොගියා නම් හිත ආයෙත් මේ ඇතුළට අරමුණට එන බව දන්නේත් නැහනේ. අරමුණේම තිබුණා නම් ඔය නිකන් ආර නිකන් හිටියා විතරයිනේ. අරමුණෙන් පිට ගියා ඊළඟට ආයෙත් ආවා. ආයෙත් ටික වෙලාවකින් තව පුතාව සුළු වෙලාවකින් ආයෙත් යනවා. ඉතින් ඔන්න ඔය ස්වභාවය තේරුම් ගන්න පුළුවන් නම් මගේ හිත මට ඕන විදිහට තියාගන්න බෑ කියන එක තේරුම් ගත්තා නම් අන්න ඒක තමයි මේ හිතේ ස්වභාවය. ඔක මට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඒක තමයි අනාත්ම ස්වභාවය. මෙන්න මේක දැක ගන්නසලුව ඉඳගෙන බලන්න මේකත් එක්ක සතුටෙන් මේකට වෛර කරන්න නැතුව සතුටෙන් මේක කරන්න බලන්න. එහෙම සතුටෙන් මේක බාර ගන්නා සුළු ගියොත් හිත පිට යෑමත් ඊට වඩා අඩු වෙනවා. අපි හිත පිට යෑමට අපි තරහ වෙන තරමට තමයි හිත තවත් පිට යන්නේ. දැන් පොඩි ළමයෙකුට ගැහුවා, සමහර ළමයි ඉන්නවා ගැහුවාම ඌ තව ඊට වඩා ඇත්තර වැඩ කරනවා. එහෙම නැතු එයා කරන වැරද්දට මේ ඉතරම ලොකු දඬුවම් දෙන්න නොගියත් ඒ ළමයා යාම තේරුම් ගන්න මං කරේ වැරද්දක් කියලා. අන්න ඒ විදිහට මේ හිතට දඬුවම් දෙන්න යන්නේ නැතුව මේ මගේ හිත පිට යන එක වැරදි දෙයක් කියලා වැරදි වුණාට ඒක ලොකුවට මේක මහා දඬුවම් දෙන්න තරම් දෙයක් නොවන විදිහට බාර ගන්න පුළුවන් නම් එතකොට හිත ඉබේම හැදෙනවා. අන්න ඒ විදිහට කරලා බලලා මේ විදිහට මේ සතියක් තියෙනවනේ මේ සතිය අන්න ඒ විදිහට මේ සතුටෙන් ඉඳගෙන බලන්න හිත පිට ගියාට කමන්නේ මම ඒක බාර ගන්නවා කියලා ඉඳගෙන බලන්න ලබන සතිය වෙනකොට මොන හරි වෙනසක් වෙනවද කියලා.
ඒකට මාත් පොඩ්ඩක් එකතු කරොත් මේ දුව ඒකේ දැන් ওই තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේම තියෙන ප්‍රශ්නයක්. අපි භාවනාව කියන්නේ සමාධියට. අපි හිතන් ඉන්නවා මේ භාවනාව හරි ගියා කියන අර හිත බොහොම සාන්ත නිවිලා දාන්ත කුඩු වගේ ඉන්නවා නම් අපි හිතනවා මේ භාවනාව සාර්ථක වුණා කියලා. නමුත් අපි මේකෙදි උගන්වන්නේ අපි ඉස්සර කරගන්නේ සමාධියට වඩා සතිය. සතිය කිව්වට පස්සේ හිත විසිරෙන එකයි කලබල හිත දැනගන්න එකයි හැම දෙයක්ම සතියට වළංගුයි. එතකොට දැනගන්න තියෙන්නේ මගේ සතියින් ඉඳන් මේ ඔය කිව්ව ගුත්තහමඳුරු කිව්වා වගේ සතියින් ඉඳන් මේ ඔක්කොම දැනගත්තේ. එතකොට අපේ ඔළුවේ තියෙන ස්ක්‍රිප්ට් එක මාරු කරගන්න මේ භාවනාව කියන්නේ සමාධියයි කියන එක ඔළුවෙන් අයින් කරගන්න. එතකොට දුවට පුළුවන් මේ හා හරි මම යන්නේ ඉදිරියට. කො මේක දැනගන්න එකනේ එහෙනම් භාවනාව කියන්නේ කියන එක දැනගත්තට පස්සේ වා සතුටින් ඔය ටික නිකම්ම කරනවා. ඒකින්ද අර ඔළුවේ තියෙන මේ ස්ක්‍රිප්ට් එක තමයි මාරු කරගන්න ඕනේ. භාවනාව කියන්නේ මේක මේ සතිය ඉස්සර කරගන්න එක තමයි. ශරීර සෞඛ්‍යට හොඳ කියලා දැනගත්තා නම් ඒ චුට්ට ඇති ඊට පස්සේ වාට ওই ටික හැදිනවා නිකම්. අන්න ඒකින්ද මේ අර ලංකාවෙම තියෙන ප්‍රශ්නයක් තමයි ඔය සමාධිය තමයි භාවනා සමාධිය නරක දෙයක් නෙමෙයි. නමුත් සතිය ප්‍රතිඵලයක් වශයෙන් ඒක ලැබෙයි. ඒක ගැන බලාපොරොත්තු වෙන එකත් ඒක දුකක් වෙනවා. ඒත් ඒ සමාධිය කියන එක මේකයි කියන එක අර්ථ දක්වන්නේ නැතුව සතිය ඉස්සරහට තියාගෙන යන්න ඔය කිව්වා වගේ. එහෙමයි
ස්වාමීනි. දැන් කරගෙන යන රටාව වැරද්දක් නැහැ
නේද? නැහැ. කිසිම වුලන්නවා ඉස්සරහට ගිහිලා තියෙන ඔයා දන්න ඉස්සරහට ගියා කියලා නැද්ද? පිපුණු මලේරුව එමල දනී දෝ මලකින් උය දුවේන ඔබ ඇඩරුව බලන්න එපා කියන්නේ. අය හොයන්න දෙයක් නැහැ. ඔයා ඉස්සරහට ගිහින් තියෙන්නේ. හැබැයි වා හිතනවා මගේ කරගෙන යන ක්‍රමයේ අවුලක් කියලා. නමුත් සතියේ හින්දා තමයි වා ඔච්චර කලබලයි වා ඉක්මන් අඩිසරයි. කියන්නේ ඇතුළත හිත බොහොම වේගෙන් වැඩ කරනවා, ඇතුළත කතාවක් ඇති වෙනවා, ඇතුළත රාග දේශ හෝගාල වැඩ කරනවා කියලා තේරෙන්නේ සතිය පිහිටුවට පස්සේ. ඒකට තුවාලෙට වේද දාන්න වනමුකේ පෑදුවා කියලා කියන්නේ දුක් සංසේ නිතර කියන්නේ තුවාලෙ වේද දාන්න ගත්තට පස්සේ ඒක පොළු කැල්ල මේක පිස්සට පස්සේ තුවාලෙ ටිකක් රිදෙන්න ගන්නවා. ඒ වගේ වෙලා තියෙනවා. අර මට එකතු කරන්න ඕනේ මේ බුද්ධ හාමුදුරුවෝ කිව්ව දෙයටම ඔළුවේ දාගන්න එපා. මේක තමයි සතිය කියන එක දැනගත්තේ. එතකොට සතිය කියන එක දැනගත්තට පස්සේ තේරෙනවා මම මේ ගිහින් තියෙන ඉස්සරහකට. ඔය විදිහටම කරගෙන යන්න. හැබැයි අපිට ආයෙ නැවත නැවත වාර්තා කරන්න ඕනේ.
එහෙමයි හැමදෙරෙන්නේ. බොහොම පිං.
අවසරයි සෝන්වංශ. يعني අපේ කාලය අවසන්. මං වැඩසටහන ඉතුරු පිං අනුමෝදන් කිරීම කටයුතු කරගෙන යාම සඳහා රාජිකා සහ රාජිකාට බාර දෙනවා සවිනාස. තෙරුවන් සරණයි.
බොහොම සුතින දීප්, බොහොම පිං. අද දවසෙත් අපේ වැඩ කටයුතු අවසන් කරන්න උන්වන් මුද්‍රාව කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පිං වන්දනා කරන්න මම පත්ම නැන්දට ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේලා විසින් අපට ඉතා වටිනා ධර්ම දේශනාවක් කරා. ඒ වගේම අපේ ප්‍රශ්න ඉතාමත් සෑහෙන වේලාවක් ඔබේ වටිනා කාලය මිලඟු කරලා අපට විසඳලා දුන්නා. ඔබ ස්වාමීන් වහන්සේලා ඔබ සෑම දිනාටම මේ සම්බන්ධයෙන් ඉතාමත් පිං අයිති වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ලොකු ස්වාමීන් වහන්සේටත් නිස්සරණ වනේ අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පිං අයිති වේවා. මේ අපහා සම්බන්ධ වෙලා සිටින සියලුම දෙනාටත් මේ පින් අයිති වේවායි ප්‍රාර්ථනා කරනවා. අපි දෙවියන්ට පින් අනුමෝදනා කිරීම සඳහා ittavata cha adi gata සජ්ජායනා කරමු. ittavata jamhehi sambadam punya sampadam